අද 2022 මැයි මාසයේ 29 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 90 වන වැඩසටහනටයි අපි සියලු දෙනා සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නමකයන්ට අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට දුරස්ථව සම්බන්ධ වන සියලු දෙනාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. දෙවනුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීම සහ වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමත්. අවසානයේ පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීම සඳහා අපි සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතරෝච පටිපන්නා චතරෝච පලේඨිතා ඒස සංඝෝ ජුබුතෝ පඤ්ඤා සීල සමාහිතෝ යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පානිනං කරෝතං ඕපදිකං පුඤ්ඤං සංඝේ දින්නං මහප්පලන්ති තී.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න පින්නතුනි, අපි මේ සතියක් පාසා එකතු වෙන්නේ, නැවත නැවත එකතු වෙන්නේ යම් කිසි විදිහක ප්‍රතිපදාවකට දැසගත්ත පිරිසක් විදිහට. ප්‍රතිපදාවේ නැවත නැවත යෙදෙන පිරිසක් විදිහට පුහුණුවකට බැසගෙන තියෙනවා, පුහුණුවක නැවත නැවත යෙදෙනවා. ඉතින් එන්නේ ඒ අදහසින් තමයි අපි සතියකට වරක් මේ විදිහට එකතු වෙලා යම් කිසි කතා බහක යෙදෙන්නේ. ඉතින් ඔය විදිහේ උත්සාහයක තමයි පිරිසක් විදිහට අපි යෙදිලා ඉන්නේ. එතකොට මෙන්න මේ පුහුණුවට දැසගත්ත, මේ පුහුණුව කරගෙන යන පිරිස් ගැන බුදුරජාණන් වහන්සේ නිතර නිතර කතා කරනවා, නිතර නිතර ප්‍රකාශ කරනවා. ඒ පිරිස් මේ ලෝකයට කොච්චර යහපතක්ද, මේ ලෝකයට කොච්චර මේ සාමාන්‍ය ජනයාට, මේ පෘථග්ජනයන්ට, මේ ලෝක සත්වයන්ටත් කොච්චර උපකාරයක් යහපතක් ආනිසංසයක් වෙනවද කියන එක නිතර නිතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඉතින් එන්නේ විදිහේ මතක් කිරීමක් තමයි අද දවසට අපි ඉදිරියෙන් තියාගත්ත ගාථාවත්, ඒ වගේම අද දවසට කතා බහට ඉදිරිපත් වෙලා තියෙන කොටසත් අදාළ වෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත්ත පිරිසක් මොල් මේ ලෝකෙ ඉන්නවා. මෙන්න මේ විදිහට තමයි ඒගොල්ල ප්‍රතිපදාවේ යෙදෙන්නේ. ඒ යෙදෙන පිරිස, ඒ විදිහට උත්සාහ කරන පිරිස ගොඩාක් මෙන්න මේ ලෝකයාට හිතසුව පිණිස පවතිනවා. මේ ලෝකයාගේ අවශ්‍යතාවයන් වලට ඒගොල්ලෝ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියන ඔන්නෝ විදිහේ යම් කිසි මතක් කිරීමක් තමයි තියෙන්නේ ඔය. ඉතින් ඒ මතක් කිරීම දිහාවට ටිකක් ටිකක් පාර කපාගෙන ටිකෙන් ටික යන්න ඕනේ, උත්සාහයක් දරන්න වෙනවා, යන්න ඕනේ ගමනක් තියෙනවා. ඉතින් මම උත්සාහයක් දරන්නම් කොහෙන් හරි බැසගෙන කොහොම කොහොම හරි ටික ටික පාර හදාගෙන මෙන්න මේ කියන කතන්දරයේ දිහාවට මේ කතා බහ අරගෙන යන්න. ඉතින් මුලින්ම මෙහෙම මතක් කරන්නම්, දැන් අපි සිහියක් පුරුදු කරනවා. එතකොට මේ පුරුදු කරන සිහිය අපි නැවත නැවත මතක් කරගන්නවා. මෙන්න මේ විදිහේ දෙයක් තමයි මේ පුරුදු කරන්නේ, මෙන්න මේ විදිහේ සිහියක් තමයි පුරුදු කරන්නේ කියලා ඔන්න ඔය විදිහට අපි මේ දේ පිළිබඳ යම්කිසි මතක් කර ගැනීමක් කරනවා. ඉතින් ඒක වටිනා මතක් කිරීමක්. මොකද මේ කරන පුහුණුව නැවත නැවත තමුන් නිවැරදි කරගත යුතුයි. පළවෙනි දවසේ ලැබෙන උපදෙස් ටික නොවෙන්න පුළුවන් දවසක් දෙකක් තුනක් ගියාට පස්සේ ලැබෙන්නේ. අන්න ඒක නිසා අපි හැම වෙලේම විවෘත මනසකින් නැවත නැවත අහුම්කන් දෙනවා, නැවත නැවත විමසනවා, නැවත නැවත උත්සාහ කරනවා. ඒ විදිහේ ගමනක තමයි අපි යෙදිලා ඉන්නේ. එතකොට දැන් කෙනෙක් සාමාන්‍යයෙන් මේ වගේ දෙයකට බැසගත්තහම අර වචන ඉස්සර කරනවා කියලා කියන්නේ, වචන ඉස්සර කරන ප්‍රශ්නයක් ගොඩ දෙනෙට මතුවෙනවා. එතකොට මොකද්ද කියනවා එක, මේ සම්මතයද මේ කරන්නේ, විපස්සනාවද මේ කරන්නේ, මොකද්ද මේ ක්‍රමේ කියලා ඔන්න ඔය වගේ අමුතු අමුතු ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. ලිස්ට් එකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික ඉතින් කොහේ ගියත්, කොයි විදිහට ගියත් ඔන්න ඉදිරිපත් වෙනවා, අහනවා. ඉතින් ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට මොකද්ද මේ කරන්නේ, මොකද්ද මේ ප්‍රතිපදාව කියන එක මතක් කරගත්තොත් අන්න කෙනෙක් සිහියක් පුරුදු කරනවා. විවේකීව වාඩි වෙලා විමසලා බලන්න, විවෘත මනසකින් බලන්න. විවේකීව ඇවිදින ගමන් විමසලා බලන්න, විවෘත මනසකින් බලන්න. ඒ ගාන එදිනෙදා වැඩ කරන ගමන් විවෘත මනසකින් අවධානයෙන් බලන්න. මම මේ ඇවිදිනවා, මම මේ වාඩි වෙලා ඉන්නවා, මම මේ යම් කිසි වැඩක යෙදිලා ඉන්නවා. එතකොට මොනවද මට දැනෙන්නේ? කොහොමද මම දන්නේ මේ විදිහේ වැඩක මං යෙදිලා ඉන්න බව? කොහොමද මම දන්නේ මේ ඇවිදින බව? කොහොමද මම දන්නේ මේ වාඩි වෙලා ඉන්න බව කියන විමසීම අපි කරනවා. විමසීම කරනවා. තමුන් දිහාම යම් කිසි විදිහක බැල්මක් ඉදිරිපත් කරගන්නවා. එතකොට එහෙම බැලුවහම එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස්. එක්කෙනෙක් ඇවිල්ලා එකක් කියද්දි තව කෙනෙක් ඇවිල්ලා තව එකක් කියනවා. ඔන්න පටන් ගත්ත තැනම පාර එක එක විදිහට තමයි එක එක්කෙනාට විවර වෙන්නේ. ඉතින් ගැටලුවක් නැහැ. තමන්ගේ කලින් කරපු පුහුණු කරපු දේවලුත් යම් යම් පමණට තියෙන්න පුළුවන්නේ. මේ පාරම නොකරට වෙන පාරක පාස් වෙච්ච එක්සෑම් එකකුත් තියෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඉඳා අන්න ඉතින් එහෙම දේවලුත් තියෙනවා. ඉතින් ඒකෙන් ඉඳා යෙදිලා බලන්න ඕනේ මොන විදිහේ පාරක්ද විවර වෙන්නේ. අන්න ඒ විවර වෙන පාර හරිම ස්වභාවිකයි. එහෙම නැත්නම් අලුත්ම පාරක් කපාගෙන යන්න ගියොත් බැරි කමකුත් නැහැ. ඉතින් පුළුවන්. ඒ වුණාට ඉතින් හරි වෙහෙසයිනේ. මේ ගස් තලාගෙන පඳුරු සුද්ධ කරගෙන අලුත්ම පාරක් කපන එක හරි වෙහෙසයි. ඊට වැඩි හරි ලේසි අන්නර තියෙන මතුවෙන පාර ප්‍රයෝජනෙට අරගෙන ගමනක යෙදෙනවා. ගමන තමයි වැදගත්. පාර කපිල්ල නෙමෙයි මෙතන තියෙන්නේ. එනුවට ගමන තමයි වැදගත්. එතකොට එක එක්කෙනාට තමුන්ගේ ශක්තියන් අනුව එක එක විදිහට ප්‍රතිපදාව ඉදිරිපත් වෙනවා. සමහර කෙනෙක්ට සමතේට බර. ඔය සම්මත කියන වචනේවත් සාමාන්‍ය මම පාවිච්චි කරන්නේ නැහැ. ඊටමතාම පාවිච්චි කරන්නේ නැහැ. මොකද කියපු ගමන් ඔන්න වලිගේ හපා ගන්න ස්වභාවයක් ගොඩ දෙනෙක්ගේ තියෙනවා. ඒකින් ඉඳා ඉතින් අපි කොහොම හරි කියමුකෝ සම්මතේට බර ප්‍රතිපදාවක් කෙනෙක්ට මතුවලා වෙනවා වෙන්න පුළුවන්. ඊළඟට තව කෙනෙක්ට විපස්සනාවට බර ප්‍රතිපදාවක් මතුවලා වෙනවා වෙන්න කෙනෙක් පුළුවන්. ඒකෙදි තම තමගේ යෙදිලා බලන්න ඕනේ. ඊළඟ උපදේශයක් ලැබෙනකොටත් තේරෙනත්ොන්ට තේරෙනවා ඇති, දන්නැත්තෝ දන්නවා ඇති. ඒ උපදේශෙත් තියනවා විවිධත්වයක්. සමහර කෙනෙක්ට සමතේට බර උපදේශයක් ලැබෙද්දි තව කෙනෙක්ට විපස්සනාවට බර උපදේශයක් ලැබෙනවා. ඒ මොකද? එතකොට මේ ගුරුවරයා චපලද කියන ප්‍රශ්නේ මතුවෙනවානේ සමහරුන්ට. නෑ, එහෙම එකක් නෑ. විවර වෙන පාරානුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට යෙදිලා බලනකොට එක එක විදිහට පාර විවර වෙනවා. ඒ පාරේ යන්න කියන එක තමයි තියෙන්නේ මෙතන. එතකොට අරමුණ උනත් හුස්මම නොවෙන්න පුළුවන් සමහර කෙනෙක්ට. බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රෙත් කියන්නේ මේ විවෘතව බලන් බලනකොට ඔන්න සමහර කෙනෙක් හුස්මක් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙනවා නම් අන්න ඒක දිග්ග කෙටි බව, ඊට පස්සේ උණුසුම් සිසිල් බව, ඔන්න ඒ වගේ ලක්ෂණ විදහා දක්වනවා. එන්න ඒක දිහා බලන්න කියන මිසක් මේ හුස්ම ගන්න, මේ විදිහට හුස්ම ගන්න එහෙම එකක් නෙමෙයි ඔතන කියන්නේ. සිහිය ඉදිරියෙන් තියලා බැල්මක් බලනවා. අන්නේ බලන සිහියට යම් යම් දේවල් දැනෙනවා. හුස්ම වුණත් සමහර කෙනෙක්ට නාස්පුඩු අග දැනෙද්දී, තව කෙනෙක්ට පාපුව පිම්බෙන හැකිලෙනවා වගේ දැනෙද්දි තව කෙනෙක්ට උදරේ පිම්බෙන හැකිලෙනවා වගේ දැනෙනවා. එකම මේ හුස්ම පාරය ඔළුවයි කඳයි වලිගෙයි වගේ තමයි. ඊට පස්සේ හුස්ම පිට වෙනකොට අන සමහර කෙනෙක්ට බඩේ දැනෙද්දි තව කෙනෙක්ට පපුවේ දැනෙද්දි තව කෙනෙක්ට නාස්පුඩුවක දැනෙනවා. එකම හුස්ම පාර අර බඩේ තියෙන හුස්ම ටික පිට වෙලා යන එක. ඒක තැන් තැන් වල එක එක කෙනාට ප්‍රබල වෙලා දැනෙනවා. එතකොට අන්න අර සිහිය ඉදිරියෙන් තියලා බලනවා. බැලුවාම දේවල් පේනවා. බැලුවාම දේවල් පේනවා. ඒක හුස්ම වෙන්න පුළුවන්. බඩේ පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. පාපුවේ දැනීමක් වෙන්න පුළුවන්. උස් පහත් වීමක්. එහෙම නැත්නම් යම් කිසි ভাইබ්‍රේෂන් එකක් වගේ වෙන්න පුළුවන්. මොක වුණත් කමක් නැහැ. අන්න යෙදිලා බලලා තමුන්ගේ අත්දැකීම සභාවට එකතු කරා නම් අන්න එතකොට අපිට පුළුවන් එතෙන් ඉඳලා මේ විදියට කරන්න මෙහෙමයි වැඩේ ඉදිරියට යන්නේ කියන පැහැදිලි කිරීම කරගන්න. ඉතින් ඔන්න ඔය වැඩේ තමයි, ඔන්න ඔය ප්‍රතිපදාවේ තමයි අපි මේ යෙදිලා ඉන්නේ. ඒ ප්‍රතිපදාවට අනුග්‍රහයක් විදියට තමයි මේ සතියක් පාසා මේ විදියට හමු වෙන්නේ. ඉතින් අලුත් කෙනෙක්ට ධෛර්ය ගන්නත් එක්ක මම නැවත නැවත කියනවා මේ දවස්වල මොකද්ද අන සාමාන්‍යයෙන් නිවැරදි උපදේශක් ලැබුණා නම් සතියක් දෙකක් තුනක් කරනකොට බොහොම පහසුවෙන් මේක අඳුන ගන්න පුළුවන්. තනියම විවේකීව කරගෙන යන ගානටම දිනු කර ගන්න පුළුවන්. අන හොඳින් යෙදිලා යෙදිලා සති කිහිපයක් උත්සාහ කරන්න. උපදේශක් ගන්න ඕනේ, මතක් කර ගන්න ඕනේ, තමුන්ගේ අත්දැකීම එකතු කරන්න ඕනේ. අන්න ඒ විදියට තමයි මේ වැඩේ වෙන්නේ. ඒක තමයි මේ ක්‍රමී. ඉතින් කොහොම හරි කමක් නැහැ. මෙන්න මේ ප්‍රතිපදාවට බැසගත්ත මේ ප්‍රතිපදාවේ හොඳින් ස්ථාවර වෙච්ච පිරිසක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරනවා. දැන් මං කිව්වේ සතියක් දෙකක් තුනක් හතරක් හොඳට පිළිවෙලට නිවැරදි උපදෙස් සහිතව කරගෙන ආවොත් අන්න ඒ කෙනාට මේ ප්‍රතිපදාවේ හොඳට ස්ථිරව බැස ගන්න පුළුවන්. ස්ථිරව යෙදෙන්න පුළුවන්. ඉතින් එහෙම යෙදිලා යෙදිලා මෙන්න මේ ප්‍රතිපදාව යම් කිසි විදියක ස්ථාවර කරගත්ත, මේ ප්‍රතිපදාව හොඳින් අඳුනගත්ත පිරිසක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරනවා. අන්න ඒ පිරිස පිළිබඳ කතාබහ දිහාවට අපි යමු. ඉතින් එතන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට කොටස් හතරක් හඳුන්වලා දෙනවා. මොකද්ද කියනවා මේ කට්ටිය මනවින් මේ ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. ඊළඟට කියනවා මේ කට්ටිය ඍජුව මේ ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. මේ කට්ටිය න්‍යායානුකූලව මේ ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. මේ කට්ටිය හරි හැටියට මේ ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. කියලා ඔන්න විදියට මෙන්න මේ ප්‍රතිපදාවට මැනවින් සෘජුව න්‍යායානුකූලව හරි හැටියට දැසගත් පිරිසක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරනවා. සෑහෙන කතා කරනවා. හැම තැනම තියෙනවා මෙන්න මේ කතාව. නැවත නැවත මතක් කරනවා මෙන්න මෙහෙම කට්ටියක් ඉන්නවා. මේගොල්ලෝ මේකේ හොඳට දැසගෙන තියෙනවා. ප්‍රතිපදා හොඳට ස්ථාවර වෙලා තියෙනවා. අනේ ඒගොල්ලන්ගෙන් මේ ලෝකෙට මෙන්න මේ ආකාරය යහපතක් සැනසීමක් වෙනවා. සමහර විට නිහඬ බණක් කියවෙනවා කියලා ඔන්නේ නැවත නැවත මතක් කරනවා. ඉතින් මෙහෙම කියාගෙන එනකොට කෙනෙක්ට මතක් වෙන්න පුළුවනි අන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක අර සංඝ ගුණ පාඩයක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහේ සංඝ රත්නයක් පිළිබඳ කතාවක් කරනවා. එතකොට අන්න ඒ වචන වුණත් මතක් වෙන්න පුළුවන් දන්න හඳුනන කෙනෙක්ට. අන්න ඒකේ වචන කිහිපයක් සඳහන් වෙනවානේ. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා ඔන්න විදිහේ වචන හතරක් සඳහන් වෙනවා. ඔන්නේ වචන හතරේ අදහස තමයි අපි අර කලින් කියන උත්සාහ කරේ. මොකද මනවින් ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. සුජුව ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. න්‍යායානුකූලව ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. හරි හැටියට ප්‍රතිපදාවට බැසගත්තේ වෙයි. අන්න එහෙම කියලා කියනවා ඒ අදිදං චත්තාරි පුරිස යුගාණි. මෙන්න මේ විදියට පුරිස යුගල හතරක් තියෙනවා. ඒ වගේම අට්ඨ පුරිස පුද්ගල. පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. ඒස භගවතෝ ශාවක සංඝෝ. අන්න මේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාවක සංඝයා. පුරිස යුගල හතරක් ඉදිරිය හඳුන්වනවා. එහෙම නැත්නම් පුද්ගලයෝ 8 දෙනෙක් විදිහට හඳුන්වනවා. මෙන්න මේගොල්ලෝ තමයි භාග්‍යවතුන්ගේ ශාවක සංඝයා වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට අර ලෝකයාගෙන් වෙන අනුග්‍රහය පිළිබඳ, ඒ ලෝකයාට ඒගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රයෝජනය පිළිබඳ, ඒ ලෝකයා ඒ පිරිසට ගෞරව කරන්න ඕනේ, සලකන්න ඕනේ කොයි විදිහටද කියන එක පිළිබඳ යම් කිසි ප්‍රකාශයක්, අපි දන්න හඳුනන ප්‍රකාශයක් තියෙනවා. මොකද්ද කියනවා? ආහුනෙයෝ, පාහුනෙයෝ, දක්කිනෙයෝ, අංජලි කරණෙයෝ. මොකද්ද මේ කියන්නේ? ආහුනෙයෝ, දුර සිට ගෙනෙන ලද දාන වස්තුව පූජා කරන්න වටිනවා. පාහුනෙයෝ, ආගන්තුකයන්ට තමුන් යම් කිසි දෙයක් පිළියෙල කරලා සකසතිනවාද, අන්නේ දාන වස්තුව ආගන්තුකයන් වෙනුවෙන් හැදුවේ. හැබැයි ඒක උනත් පූජා කරන්න වටිනවා. දක්කිනෙයෝ, පරලෝ බලා යම් කිසි කෙනෙක් පුඩබඳුරක් දෙනවාද, පරලෝ යහපත සඳහා, අනේක පූජ කරන්න වටිනවා. අංජලි කරණීයෝ, දොහොත් මුදුන් තබා වැඳීමට වටිනවා. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති, අන්න මේ ලෝකයාට, මේ ලොවට තිබෙන අනුත්තර පින්කෙත්මේ කියලා සඳහන් කරනවා. දැන් ඔය දාන දෙන කට්ටිය මෙතන ඇතිනේ. දාන දෙන කට්ටියට එහෙම ගොවි තැනක් විදිහට නේ ඕක පෙන්නන්නේ. ආ, ගොයියෙක් ඉන්නවා, බීජ වස්තුවක් තියෙනවා, කුඹුරක ගිහිල්ලා වපුරනවා. එතකොට ওই තුනම සම්පූර්ණ වුණොත් තමයි දාන එක ආනිසංස කියලා අන්න ප්‍රකාශ කරනවා. ගොවි තැනක පළදාව වෙන මොකුත් නැහැ. ගොයියා කම්මැලි නම් ඉතින් හරියන්නේ නැහැනේ. ඊට පස්සේ බීජ හරි නැත්නම් ඒ හරියන්නේත් නැහැ. කුඹුරත් හොඳ එකක් තියෙන්න ඕනේ, සරූපසක් තියෙන්න ඕනේ. අන්න අනුත්තර වූ පින්කෙත් තමයි මේ කියලා කියන්නේ. අන්න මේ විදියට සරු කුඹුරක්, මේ ලෝකේ සරු කුඹුරු තියනවාද, අන්නේ කුඹුරු තමයි මේ කියලා තමයි ඔය පාඩේ ඔය කියන්නේ. එතකොට ඔන්න ඔය කියපු කතාවත් එක්ක අපි බලමු අද දවසට ඉදිරියෙන් තියාගත්ත ඒ යම් කිසි සූත්‍ර දේශනාවක්, එහෙම නැත්නම් යම් කිසි විදිහක ගාථා දෙකක් ඉදිරියෙන් තිබ්බේ. අන්නේ ගාත දෙක දිහාවට යොමු වෙන්නේ. එතකොට මේකේ මේ ගාතාවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නේ මෙන්න මේ අනුත්තර වූ පින්කෙත් පිළිබඳ. මේ විදිහට මෙන්න මෙහෙම කෙතක් තියනවා, මේ විදිහේ කෙත් තියනවා. ඒවා ලෝකයාට බොහෝ උපකාර වෙනවා. ලෝකයාට අනිසංසයක් විදිහට පිහිටනවා. මේ ප්‍රතිපදාවක් ගැන කියන්නේ ඈ. මේක නිකන් අර මේ තට්ටේ ගාගත්ත පමණින් එන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඊළඟට මේ සිවුරක් පොරවගත්ත පමණින් එන එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට යම් කිසි විදිහක ප්‍රතිපදාවක් ගැන කරන ප්‍රකාශයක් මෙතන තියෙනවා. එතකොට කියනවා, අන්න මොකද්ද ඒ ගාථා දෙක? චත්තාරෝච පටිපන්නා, චත්තාරෝච ඵලේටිතා, ඒස සංඝෝ ජුබූතෝ පඤ්ඤාසීල සමාහිතෝ, යජමානානං මනුස්සානං පුඤ්ඤක්කෙත්තාන පාණිනං කරෝතං උපදීඛං පුඤ්ඤං සංඝේ දින්නම් මහපලන්ති. ඔන්න ඔය විදිහේ කතාවක් තමයි කියන්නේ. එතකොට මොකද්ද කියනවා? ප්‍රතිපදාවට දැසගත් හතර දෙනෙක් වෙයි. ඊළඟට කියනවා ඵලයේ සිටි හතර දෙනෙක් වෙයි. පඤ්ඤා සීල සමාධි ගුණෙන් යුක්ත වූ භගවත්තුගේ සුජු සංග්‍රයා තමයි මේ. යාග පවත්වන්නා වූ මනුස්සයන්ට, යජමානානම් මනුස්සානම් යාග පවත්වන්නා වූ මනුස්සයන්ට, පින් බලාපොරොත්තු වෙන්නා වූ පාණීන්ට, පුඤ්ඤ පෙක්කාන පාණීනම් කරෝතං උපදිකම් පුඤ්ඤං උපදි සම්පත්ත සම්පatti සඳහා පින් කරන්නන්ට සංඝේ දින්නම් මහප්පලන්ති. මෙන්න මේ සඳහන් කරපු සංඝයාට පුදන ලද දේ මහත්ඵල වෙනවා. ප්‍රයෝජනය සඳහා පිටන අර විදියට කෙනෙක් යාග කරනවාද, පින් බලාපොරොත්තු වෙනවාද, උපදි සම්පatti බලාපොරොත්තු වෙනවාද, අන්නේ ප්‍රාණීන්ට, මිනිස්යන්ට පින් කරන්නන්ට මෙන්න අනුත්තර වූ පින්කෙත් කියලා තමයි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මෙතන කියනවා මේ ප්‍රතිපදාවට බැසගත් හතර දෙනෙක් ඉන්නවා, ඵලයේ සිටි හතර දෙනෙක් ඉන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට යුගල හතරක් විදිහට පෙන්නනවා, එහෙම නැත්නම් අට දෙනෙක් විදිහට පෙන්නනවා. එතකොට ඕක සමහර විට හඳුන්වලා දෙන්න උත්සාහ කරනවා නිකන් මේ මාර්ගස්ත පලස්ස කියලා. මාර්ගයට බැසගත් බලයට පැමිණි කියලා ඔන්න ඔය විදිහටත් පෙන්නනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ කරන්නේ පටිපන්න කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. ප්‍රතිපදාවට වැටුණු, ප්‍රතිපදාවට බැසගත් කියලා අදහසෙන් තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ නිකන් මම මේ ලොක්ක වගේ ඇවිල්ලා මේ කතන්දරේ කිව්වට මොකද, මේකේ ගෞරවය යන්න ඕනේ. අන්න කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි කරලා විස්තර කරලා දිගහැරලා මේ කරුණු ඉදිරිපත් කළා තියෙනවා. අන්න ඒ ස්වාමීන් වහන්සේ ගෙන හැර දක්වපු කොටසක් තමයි නම් මේ ඉදිරිපත් කරන්නේ. ඒක අදගෙන නිකන් මං කියන්නේ ගිහිල්ලා නිකන් මං අනා ගන්න ඕනේ නැහැනේ. ඉතින් මේ ඒ ස්වාමීන් වහන්සේ බොහොම විස්තර සහිතව ගෙන හැර දක්වලා තියෙනවා මෙන්න මේ හතර දෙනා, හතර යුගල් දෙක ගැන, එහෙම නැත්නම් අට දෙනා ගැන. එතකොට එන්නේ අට දෙනා ගැන. දැන් සාමාන්‍ය මාර්ගස්ත පලස්ත කතාවකුත් කියනවා. ඒකෙන් දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔන්න කියනවා මොකද්ද, දැන් අපි සිහිය පුහුණු කරනවා. පුහුණු කරනකොට කෙනෙක් ඒක තුළ යම් කිසි විදිහක තමන් අත්දැකීමක් ලබනවා. අපි හිතමු කෙනෙක්ට තේරෙනවා මොකද්ද, හා මම මේ විදිහට ඉන්නකොට ඔන්න එක අවස්ථාවක් කියන මේ හිතිවිලි ඇති වෙනවා. ඒවා නිකන් අමුතු විදිහට නදන්නේ නැහැ, එහෙම මෙහෙම දිය වෙලා යනවා. අන අමුතු විදිහ අත්දැකීමක් මේ හිතිවිලි, මේ හිතට අල්ලන්නේ නැහැ, බදන්නේ නැහැ කියලා ඔන්න විදිහට යම් කිසි අත්දැකීමක් ලැබෙනවා සමහර වෙලාවට කෙනෙක්ට. එතකොට ඒ අත්දැකීම සහ ඒ අත්දැකීම පිළිබඳ අපි යම් කිසි විදිහක හිතීමක් කල්පනා කිරීමක් පස්සේ වෙලාවක සිද්ධ කරනවා. අනන පරියන්කෙන් නැගිට්ටාම තේරෙනවා මේ පහුගිය වෙලාවේ මෙන්න මේ වගේ ඒක මගේ හිතේ අමුතු ස්වභාවයක් ඔන්න මම අත්දැක්කා කියලා තව කියනවා. තව වෙලාවකට සමහර වෙලාවට තේරෙනවා අන්න ඉන්දියා මතකයි ඒ කාලය ඇතුළත. හැබැයි එහෙම ලොකුවට ඉන්නවා කියලා එවලේ රිෆ්ලෙක්ට් කරන්න බෑ, එවලේ අතගාලා බලන්න බෑ ඉන්නවා කියලා. හැබැයි ඉන්දිය බව විශ්වාසයි. ඉන්දිය බව තේරෙන්නේ කොහොමද? ඒකෙන් නැකිට්ටට පස්සේ. අන්න එළියට ආවට පස්සේ තේරෙනවා කලින් විනාඩි 5 10 ඉන්දියා. හැබැයි ඒ ඉන්න වෙලාවේදී ඒක වෙරිෆයි කරන්න බෑ. අතගාලා බලන්න බෑ මම දැන් ඉන්නවා කියලා. ඒකෙන් මිදුනට පස්සේ තමයි තේරෙන්නේ ඉන්දියා නම් තමයි, සිහියක් තියුණා නම් තමයි. හැබැයි ඒ වෙලාවේ ඒ ශක්තිය තියුනේ නැහැ. ඔන්නේ අවස්ථා දෙක ගන්න. ඔන්නේ අවස්ථා දෙක සාමාන්‍ය භාවනා අත්දැකීමක්. ඔක මේ මැජික් එකක් නෙමෙයි. ඒ භාවනා අත්දැකීම සහ සම්බන්ධ කරලා අපිට අඳුන ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිපදාව ගිහිල්ලා යම් කිසි විදියක අන්න අර නිකන් අපි කියන්නේ මොකද්ද පීක් එකකට යනවනේ. අන්නේ පීක් එකක් පිළිබඳ කතාවකදී තියෙන්නේ ඕකම තමයි. මොකද්ද අන්න අර යෙදිලා ඉන්නවා. යෙදෙන වෙලාවේ අර නැවත නැවත රිෆ්ලෙක්ට් කරන්න හැකියාවක් නැහැ. නමුත් අත්දැකීම තියෙනවා. රිෆ්ලෙක්ට් වෙන්නේ අන නැගිට්ටට පස්සේ, ඒකෙ මිදුනට පස්සේ. ඔන්නේ අවස්ථා දෙක තමයි මේ මාර්ගස්ත පලස්ත කියලා කියන්නේ. එතකොට දැන් මේක උනන් මේ ක්‍රමානුකූලව දියුණු වෙන එකක්. එකපාරට ඩෝන් ගාලා ගහෙන් ගිඩි වැටෙනවා වගේ සෝවාන් වෙන කට්ටිය නැහැනේ. එහෙම කට්ටිය නැහැ. ඒක වෙනුවට ටික 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 ගිල්ලා 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 අන නිකන් කඳු මුදුනක් ටච් කරනවා. අර නිකන් අර කන්දට නැගලා දින කට්ටියට ඕක තේරෙනවා. කන්ද මේ මුදුනට ගිහිල්ලා එකපාරටම අතු වෙන්නේ නැහැනේ. බොහොම අමාරුයි. නැගගෙන නැගගෙන හති දාගෙන කූඩැල්ලු කාගෙන ඈ මහන්සි ඇර ඇර නගිනවා. නැගලා 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 යම් කිසි වෙලාවක ඔන්න කඳු මුදුනට එනවා. වට පිටාව වෙනවා. පටසෙවි. අද දරපු උත්සාහය පාඩු නැහැ කියලා අන්න හිතට සතුටක් ඇති වෙනවා. ඒතර ඕක මේක පාට නිකන් මේ කඳ මුදුනට ගියපු වෙලාවේ මේ අදාළ දෙයක්ද නෑ. අර දවස පුරාවට නැග්ග වෙහෙස තමයි අර ප්‍රතිඵල දෙන්නේ. අන්න ඒ වගේ දෙයක් මේක තුලත් තියෙනවා. ඒතකොට මෙහෙම අපි දැන් මේ කතා කරපු අත්දැකීම් වගේ දේවල් හරි සුලභ දේවල්, යෙදෙන කෙනෙක්ට හරි සුලභ දේවල්. ඒතකොට එහෙම යෙදිලා යෙදිලා මේක දියුණු වෙවි දියුණු වෙවි ගිහිල්ලා යම් කිසි දවසක අන්න පීක් එකකට යනවා. කඳු මුදුනකට යනවා. ඒ අවස්ථාවේදී මේ වගේම තේරෙනවා අන්න කලින් යම් කිසි විදියක අත්දැකීමක් යම් කිසි විදියක අවස්ථාවකට මුහුණ දුන්නාන්නේ අවස්ථාව මෙන්න මේ වගේ දෙයක් කියලා ඒකෙන් මිදිලාවට පස්සේ මෙතනත්තට අවබෝධ වෙනවා. ඔන්න ඔබ තමයි මාර්ගස්ස පලස්ස කියන්නේ. එතකොට කියනවා මේ ධර්මයට අනුව මාර්ගයට අනතුරුවම ඵලයට වැටෙනවා. සෝවන් මාර්ගය කියන්නේ යම් කිසි විදියක ඔන්න වගේ අත්දැකීමක්. අන්න ඒක නැග්ග නෑ එතනින් නැගිට්ටට පස්සේ පලස්ත කියන අදහස තමයි තියෙන්නේ. අන්න එයාට තේරෙනවා අර කලින් වෙලාවත් එක්ක අන්න ලෝකෙ දිහා අමුතු බැල්මක් බැලෙනවා. කලින් විදියට පාට කණ්ණාඩිය තිබුණේ ඒවා දෙක තුනක් හැලිලා ගිහිල්ලා යථා පාටින් ලෝකෙ පේන්න පටන් ගන්නවා යම් තාක් දුරකට. අන්න එතකොට ඒක මේ ක්ෂණික වෙන දෙයක්. ඔය භාවනාවේදී දකිනවා වගේ අනේ එදිලා ඉන්නවා නැගිටිනවා. ඒ දෙක අතර තියෙන බොහොම පොඩි කාල පරතරයක්. එතකොට මේ මේ විදිහට නෙමෙයි මේ අට දෙනා පෙන්වන්නේ. ඒ වෙනුවට පලස්ත කට්ටිය කියනවා අර බලේටිත් ඒ කියලා කියනවනේ. ඒ අන්තිම හතර දෙනා. හැබැයි තව හතර දෙනෙක් කියනවා චත්තාරෝච පටිපන්න. මෙන්න ප්‍රතිපදාවට බැසගත් හතර දෙනෙක් ඉන්නවා. එතකොට ප්‍රතිපදාවට බැසගත් කියන්නේ අර කන්ද නගින ටික. අර ගිහිල්ලා නිකන් මුදුනේ ඇබිලා බලන ටික නෙමෙයි. ඒ වෙනුවට කන්ද නගින ටික. අර නගින ටික සහ මුදුනට ගියපු කට්ටියක් පිළිබඳ තමයි මේ කියන්නේ. එතකොට මේ කවුද? අන්න ඉතින් අහලා තියෙනවා රහතන් වහන්සේ කෙනෙක් කියනවා. අන්න රහතන් වහන්සේ කියන්නේ රහත් ඵලයේ සිටිය කෙනෙක්. ඊට පස්සේ රහත් බවට උත්සාහ කරන ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් පිළිබඳ සඳහන් වෙනවා. ඊට පස්සේ අනාගාමී ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් පිළිබඳ, සකදාගාමී ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් පිළිබඳ, සෝවාන් ප්‍රතිපදාවට බැසගත් කෙනෙක් පිළිබඳ ඔන්න ඔය විදිහට තමයි පෙන්නන්නේ. එතකොට කට්ටිය අහන කොහොමද එතකොට දැන් මේ සෝවාන් ප්‍රතිපදාවට බැසගත් කෙනෙක්ව දෙන් කරගන්නේ? ඒක කොහොමද කොතනින් දෙයි රැඳෙන්නේ කියලා ඔන්න එහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. අනේ එතකොට ඒ සඳහා තව වචන දෙකක් මේ ශාසනේ සාමාන්‍ය ප්‍රකාශ කරනවා. මොකද්ද? අන්න ධම්මානුසාරී සද්ධානුසාරී කියලා දෙන්නෙක් පිළිබඳ මේ ශාසනේ ප්‍රකාශ කරනවා. අන්න ඒ දෙන්නා මේ සෝවන් වෙලා නැහැ තාම. සෝවන් වෙලා නැහැ. හැබැයි මේ පුරුද්ද, මේ පුහුණුව, දැන් පුහුණුවක් ගැන මේ කියන්නේ. නැවත නැවත මම මතක් කරනවා මේ පුහුණුවක් ගැන කියන්නේ. අන්න මනවින් ප්‍රතිපදාවට වැටිලා තියෙනවා, ඍජුව ප්‍රතිපදාවට වැදිලා තියෙනවා, න්‍යායානුකූල ප්‍රතිපදාවට වැදිලා තියෙනවා, හරි හැටියට ප්‍රතිපදාවට වැදිලා තියෙනවා. එතකොට මෙන්න මේ පුහුණුව යම් කිසි විදියක හොඳට පුරුදු කරපු දෙන්නෙක් පිළිබඳ තමයි මේ කියන්නේ. එතකොට මේ දෙන්න ගැන කියනවා මෙන්න මේ ඉන්ද්‍රිය මට්ටමට, බල මට්ටමට මේ දේ පුරුදු කරලා තියෙනවා කියලා කියනවා. කොච්චරද මේ ඉන්ද්‍රිය මට්ටම, බල මට්ටම කියලා? ඉතින් ඔය විදිය ප්‍රශ්න තමයි තියෙන්නේ. එතකොට අපි හිතමු සිහිය නේ පුරුදු කරන්නේ. ඒ සිහිය මෙන්න මේ විදිහට අඛණ්ඩව ගලාගෙන යන සිහියක් පමණට දියුණු කරපු කෙනෙක් පිළිබඳ කතාවක් තමයි මේ තියෙන්නේ. එහෙම නැත්නම් මේ හිතමු අන්න බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා. එතකොට ඔය බයිසිකලේ සාමාන්‍ය අපි අර ට්‍රේනින් වීල්ස් දාලානේ පටන් ගන්න. නැත්තම් හොම්බ කරලා යනවා පොඩි අලුතෙන් බයිසිකලයකට නැකපු එකෙක්ගේ. අර පොඩි කෙනෙක්ට දීලා නිකම් බයිසිකලේ එතර එහෙම ඇදගෙන වැටෙනවා අනිත් පැත්තට. එතන එහෙම ඇදගෙන වැටෙනවා. ඉතින් ඒකින්ද ට්‍රේනින් වීල් දෙකක් දාලා දෙනවා සාමාන්‍ය. නැත්තම් උදව්වට කවුරු හරි අල්ලගෙන හරි ඉන්නවා. අන්න ට්‍රේනින් වීල් දාලා රෝද හතරක බයිසිකලයක් තමයි ඉස්සෙල්ලම් පදින්. අන්න මේ පුහුණුවත් ඒ වගේ සිහිය කියන එක පටන් ගන්නකොට මේ විදියට අමුතු උත්සාහයකින් නැවත නැවත විමසීමකින් තමයි පටන් ගන්න. එහෙම පටන් අරන් ටික කාලයක් මේක යනකොට ඔන්න දැන් බෙල් ගහගෙන හෙට මෙහෙට අර රෝද හතරේ බයිසිකලෙන් යන්න හැකියාවක් ලැබෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න අර රෝද දෙපැත්තේ ට්‍රේනින් වීල් දෙකෙන් එකක් ගලවනවා. කොයි පැත්තද ගලවන්නේ? කොයි පැත්තද ගලවන්නේ? අන්න අර හුරු කකුලක් තියෙනවනේ, බිමින් තියාගන්න පුළුවන් කකුලක් තියෙනවනේ. අන්න ඒ පැත්තේ ට්‍රේනින් වීල් එක තමයි ගලවන්නේ. ඒක ගලවලා ඔන්න දැන් රෝද තුනේ බයිසිකලයකින් එහෙම යනවා. අන්න ඒකත් පුළුවන් වුණාට පස්සේ මොකද කරන්නේ? අන්න අර ට්‍රේනින් වීල් එකත් ගලවනවා. දැන් ඔන්න රෝද දෙකේ බයිසිකලේ දැන් තමයි ඇත්ත බයිසිකලේ තියෙන්නේ. අන්න ටික ටික කඹේ යනවා වගේ මේක අර රෝද නැතුව ට්‍රේනින් වීල් නැතුව පැදගෙන යන ආකාරයත් මෙයා පුරුදු වෙනවා. හිරස ඔහොම 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 ගිහිලා ඔහොම කාලයක් පදිනකොට අන්න මේ ශිල්පය හොඳට දියුණු වෙලා එනකොට අන්න දවසක් එන්න පුළුවන් මේ බයිසිකලේ අත් දෙක අතෑරලා යන ගානට ප්‍රගුණ කරපු අවස්ථාවක්. දැන් නිකන් බයිසිකලේ ඇඟේ කෑල්ලක් වගේ ගානට හැකියාවක් ශක්තියක් මෙතනතර දියුණු වෙලා තියෙනවා. අන්න ඔය වගේ අවස්ථාවක් පිළිබඳ තමයි මෙන්න මේ ඉන්ද්‍රිය මට්ටම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය මට්ටමට මේක වඩපු දෙන්නෙක් ගැන තමයි මේ ධම්මානුසාරි සද්ධානුසාරි. එතකොට කියනවා මේ දෙන්නා ගැන කියනවා අර සෝවාන් කෙනාගෙම සලකුණු කියනවා මේ දෙන්නට. මොකද්ද? ආයේ ගොල්ලෝ අර මහා අනන්තරිය පාපකර්ම වගේ දේවල් මේ ප්‍රබල පාපකර්ම 6කට අභව්‍යයි. මේගොල්ලෝ මේ පාපකර්ම කරන්න හැකියාවක් නැහැ. එච්චර බරපතල පාපකර්ම කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම මේ ජීවිතය ඇතුළත අනිවාර්යයෙන් ඒගොල්ලෝ සෝවාන් වෙලා තමයි නතර කරන්නේ. නතර වෙන්නේ කියලා නොයි කියනවා. ඒතර මෙන්න මේ දෙන්නා ගැන තමයි මෙන්න මේ පටිපන්න සෝවාන් මාර්ගයට පිළිපන් ප්‍රතිපදාවට බැසගත් දෙන්න විදිහට පෙන්නන්නේ. අන්න අර විදිහට ධම්මානුසාරි සද්ධානුසාරි දෙන්නෙක් පිළිබඳ මේ ශාසනේ සඳහන් කරනවා. එතකොට ඔන්න 8 දෙනා ප්‍රතිපදාවට බැසගත් 4 දෙනයි ඵලයේ සාක්ෂාත් කරගත් 4 දෙනයි. එන්නේ 4 දෙනා 4 යුගල් දෙක නැත්නම් 8 දෙනා පිළිබඳ තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේටිතා. ඔන්න ඉන්නවා ප්‍රතිපදාවට බැසගත් 4 දෙනෙක්. ඔන්න ඉන්නවා ඊළඟට ඵලයේ සිටි 4 දෙනෙක්. මෙන්න තමයි භාග්‍යවතුන් වහන්සේගේ සංඝයා. මෙන්න පඤ්ඤා සීල සමාහිතෝ. මේ විදිහට ප්‍රඥාවෙන් සීලෙන් සමාධියෙන් යුක්ත වූ සංඝතෙම තමයි මේ. ඊළඟට කියනවා අන්න යජමානානම් manussානම් යාග පවත්තන්නා වූ මිනිසයන්ට පුඤ්ඤක් පෙක්කාන පාණිනම් පින් බලාපොරොත්තු වෙන්නා වූ ප්‍රාණීන්ට කරෝතං උපදිකම් පුඤ්ඤ උපදි සම්පatti සඳහා පින් කරානන්දන්ට සංගෝදින්නම් මහප්පලන්ති. මෙන්න මේ විදියට මේ සංඝයා කෙරෙහි දෙන දේ මහත්ඵල වේ කියලා ඔන්න විදියට අපි අද ඉදිරියෙන් තියාගත්ත ගාථාවේ ගාථා දෙකේ ඔන්න මේ පුහුණුවට බැසගත්ත මේ පුහුණුවේ දෙන පිරිස පිළිබඳව තමයි මේ කතා බහ තියෙන්නේ. ඔන්න විදිහට මේ වැඩේ යෙදෙන පිරිසක් ගැන තමයි මේ කතා බහ තියෙන්නේ. පුහුණුවට බැසගෙන තියෙනවා. ඒගොල්ලෝ එකේ යෙදිලා තියෙනවා. ඒක යම් කිසි ශක්තියක් ඇති කරගෙන තියෙනවා. අන්න ඒගොල්ලෝ තමයි මේ ලෝකෙට යහපත පිණිස පවතින්නේ. සමහර විට වචන කියන්නේ නැති වෙන්න පුළුවන්. වචන නොකියුවට මොකද මේ ලෝකෙට යහපතක් පිණිස ඒක පවතිනවා. මේ ලෝකෙට ඒ ভাইබ්‍රේෂන් එක දැනෙනවා. සමහර විට නිහඬ බණක් විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා. තියෙන්නේ විදිහේ ශක්තියක් අපි ළඟත් ඇති කරගන්න තමයි අපේ මේ උත්සාහය. ඒ විදිහේ ලෝකෙට යහපතක් වෙන ශක්තියක් අපි තුලත් ළඟා කරගන්න තමයි අපේ මේ උත්සාහය. එහෙම නැතුව නිකන් ඔය කරුණා මෛත්‍රිය පැතිරීම තුලින් නිකන් ගිහිල්ලා ලෝකෙ හදන්න හැදීම තුලින් මේ ලෝකෙට නිවැරදි යහපතක් ලංකලා දෙන්න හරි අමාරුයි. පේනවනේ ඉතින් ලෝකෙ යන ලයින් එක පේනවනේ මොකද්ද කියලා. එතකොට ඒක නිසා අමාරුයි. ඒ අමාරු කම නිසාම අන්න යම් කිසි විදියක තමුන් ඉස්සෙල්ලා යහපතක් හදාගෙන ඉන්න ඕනේ. තමුන් යහපතක් හදාගත්තොත් තමුන් මේ විදියට කටයුතු කරොත් අන්නේ තැනැත්තට පුළුවනි අන්න ලෝකෙට යහපතක් ලෝකෙට සැනසීමක් වෙන්න. එහෙම නැත්තම් අර පහුගිය දවසක කෙනෙක් කියනවා මොකද්ද මේ තමුන්ගේ කේතලේ පිරීලා දිනුනොත් තමයි වෙන කෙනෙක්ගේ කෝප් එකට වක් කරන්න පුළුවන් වෙන්නේ. තමුන්ගේ කේතලේ හිස්නම් කොච්චර කෝප් අල්ලගෙන පෙළියට හදාගෙන දඟලන්න හැදුවට වැඩක් නැහැ නේ. වක් කරන්න මොකුත් නැහැ. නෝග තේරෙන් නැත්තං ඔය මෛත්‍රී කරුණාව පතුරුවන කට්ටියට ඉතින් හරි අමාරුයි. තනිකර තමුන් කෙරෙහි ද්වේෂයක් තියෙනවා. ඒ ද්වේෂේ අමතක කරමින් අන්න වටපිටාවේ කට්ටියට මෛත්‍රී කරුණාව කරන්න යනවා. තමුන්ගේ ටික බංකොලොත් වෙලා ලෝකෙ හදන්න යනවා. ඕක තමයි ඔය දේශපාලනේ කියන්නේ. මේ බංකොලොත් කෙනෙක් අන්න වටපිටාව දියුණු කරන්න යනවා. තමුන්ගේ මෛත්‍රී කරුණාව නැති කෙනෙක් අන්න ලෝකෙට මෛත්‍රී කරුණාව පෙන්වන්න යනවා. චොන්න විදිහේ අමුතු නිකං උත්ප්‍රාසයක් උත්ප්‍රාසයක් දනවන සුළුයි. නෑ තමුන්ගේ කේතලේ පුරෝ ගන්න, තමුන්ගේ කලේ පුරෝ ගන්න, ඒ පුරෝ ගත්තොත් ඉබේම වතුර අන්න ගලාගෙන ඉතිරිලා යනවා. පිරිලා ඉතිරිලා යනවා. අවශ්‍ය කෙනෙක්ට අන්න වතුර ටිකක් දාලා දෙන්නත් පුළුවන්. කෝප් එකට පුරවලා දෙන්න පුළුවන්. අර මිලංග තිස්ස කියලා හාමුදුරු කෙනෙක් එහෙම يعني එහෙම කතාවක් සමහර විට ආලා ඇති. මස් ඇද්දී. කවුරුත් අර මිලංග තිස්ස කියලා නම දාගත්තේ නැහැ හැබැයි. අර අඟුලිමාල කියලා කවුරුත් දැම්මේ නැහැ ඊට පස්සේ. අන්න ඒ වගේ තමයි මේ හාමුදුරුවන්ගේ නමත් කවුරුත් දාගත්තේ නැහැ. මස් ඇද්දෙක් කන්න ගිහි කාලේ මස් ඇද්දෙක්. මස් ඇද්දෙක් ව ඉඳලා සත්තු මරලා මරලා ඒ වෘත්තියත් නිකන් කරන්න පුළුවන්. ආයෙ නිකන් ලෝකෙ නතු කරන ගානට කරන්න පුළුවන්. අන්න අර ඉන්ද්‍රිය මට්ටමටම සත්තු මරලා තියෙනවා. ඉන්ද්‍රිය මට්ටම ගැන අපි කතා කරේ. ඒ මට්ටමටම සත්තු මරලා තියෙනවා. එතකොට අර නිකන් නිකන් උගුලක් නිකන් අටවන්න ඕනෙත් නෑ. නිකන් සත්තු අහු වෙන ගානට මරලා මරලා මරලම ඒ ප්‍රතිපදාව වඩලා තියෙනවා. එතකොට මෙහෙම 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 ගිහිල්ලා අන්න යම් කිසි අවස්ථාවක මේක උපරිමයකට පැමිණියා. උපරිමයකට අහම් මොකද උනේ? අන්න අමුතු නිකන් 1000ක් වගේ තමුන්ගේ කයේම 1000ක් වගේ ඇවිල්ලා බොහොම වෙහෙසක් පීඩාවකට මෙන්න මේ මස් ඇද්දා අලක් වුණා. අච්චර වැඩපු ප්‍රතිපදාවන්නේ ඉතින්. එතකොට හිතා ගන්න පුළුවන්. අන්න ඉතින් ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ ඉතින් දැන් වතුර ටිකක් අබ්බොන්න ඕනේ කියලා මේ කැලේ කොහෙත් නැති හින්දා අන්න වටපිටාවේ ගිහිල්ලා බලනකොට පන්සලක් තියෙනවා, වතුර කලවගයක් තියෙනවා. ගිහිල්ලා බලනකොට වතුර නැහැ. වතුර නැහැ. ඊට පස්සේ බයිනෝ යකෝ මෙච්චර මේ 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 මිනිස්සු ගැවසෙන තැනක් තියෙනවා. මෙතන වතුර ටිකක් නැහැනේ. කියලා ඔන්න ඔය විදියට කියලා. එතකොට එතන ඉන්දියා කියලා සඳහන් වෙනවා යම්කි ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ කෑ ගහන සද්දෙට ඇවිල්ලා මේ හාමුදුරුවෝ අහනවා මොකද මොකද ප්‍රශ්නේ? කියනවා මෙච්චර මේ මිනිස්සු ඉන්න තැන මේ වතුර ටිකක් නැහැනේ මේ බොන්න මිනිස්සුන්ට හදිස්සියකට කියලා. ඔන්න කියනවා. ඊට පස්සේ හාමුදුරුවෝ බලනවා මේ කලවල වතුර තියෙනවා. හැබැයි මේ තැනත්තට පේන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? අන්න අර කලේ අතට අරගෙන හාමුදුරුවන්ගේ අතට අරගෙන අන්න කටට වතුර වක්‍රා කියලා සඳහන් වෙනවා. අන්න මොකද උනේ? අර පුද්ගලයා අර විදිහට අමුතු ප්‍රතිපදාවක් වැඩුවා. වැඩලා 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 යම් කිසි දියක අන්න ඒක නිකම් බොහොම පීඩාකාරී තත්යකටම ගියා. ගියාට පස්සේ අර හිස් කල පේන්නේ, වතුර තියෙන කලේ හිස් වෙලා පේනවා. අන්න තමුන්ගේ කලේ කොපමණ හිස් වෙලාද කියලා අඳුර ගන්න පුළුවන්. සමහර වෙලාවට අහන ලැබෙනවා මේ 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 ශාසනේ සායේ බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳපු ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් පිළිබඳ මොකක් හරි පාප කර්මයක් තමුන් කරපු එකක් අන්න පාත්‍රයට දානේ දැම්මට පේන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. අන්න කොච්චර පිණ්ඩපාතේ ගියත් කන්න හම්බ වෙන්නේ නැහැ. කන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මොකද පිණ්ඩපාත යනවා කන්න නැහැ, ඕම ඕම ඉඳලා අන්තිමට ලෙඩ වෙලා මරණ ඇඳටම වැටෙනවා. අර මොකක් හරි දාපු ආහාරේ පේන්නේ නැති ස්වභාවයක්, දාපු ආහාරය ගන්න බැරි ශක්තියක් තියෙන. හිස්සෙච්ච අඩියටම හිස්සෙලා. ඉතින් සාරිපුත්ත හාමුදුර හරි කරුණාවන්තයිනේ. ඉතින් මොකද කරන්නේ? අන්න පාත්‍රේ යනලා තමුන්ගේ අතින් තමයි කටට බත් පිඬු දාන්නේ. එතකොට අර ස්වාමීන් වහන්සේගේ කලේ පිරීලා හින්දා වෙන මේ හාමුදුරන්ට දිය පොදක් බොන්න ලැබෙනවා. අර ස්වාමීන් වහන්සේගේ ඒ පිරිච්ච ස්වභාවය නිසා අන්න ඒ අතින් දාන බත් කට කට බඩට වැටෙනවා. ඉතින් අන්න එහෙම බඩ පුරෝලා බණ කිව්වා කියලා සඳහන් වෙනවා. එහෙම බඩ පුරෝලා ඒ ලැබිච්ච පහසුවත් එක්ක බණ අහලා යම් කිසි දියක මේ ශාසනේ ප්‍රතිපදාවක් සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. අන්න එතකොට තමුන්ගේ කලේ පිරිලා නම් ඉබේම වටපිටාවට වතුර වැగిරෙනවා. වටපිටාවට පහසුවක් වෙනවා. හිස් කාලා තියාගෙන කොච්චර දැඟලුවත් වැඩක් නැත. තියන්නේ විදිය දෙයක් තියෙනවා. එතකොට අන්න මේ විදියට මේ තමුන්ගේ කලේ පුරෝගත්ත පිරිසක් ගැන නෙමෙයි කියන්නේ. අන්න ඒගොල්ලන්ට යම් කිසි විදියක වටපිටාවට පහසුවක් දනවන්න පුළුවන්. උත්සාහයෙන් නොකරත් ඒ පහසුව ඉබේම ගලාගෙන යන පහසුවක්. එතකොට මෙන්න මේ විදියෙ දෙයක් තමයි කියන්නේ. එතකොට මේක පිළිබඳ තව පොඩි කතාවක් අපි අද මේ නිකන් තියරි පැත්තක් වැඩිපුර මම ටච් කරගෙන ගියේ. කමන්නේ ඉඳලා හිටලා එහෙම දෙයක් කියන්න එපැයි. නැත්තම් ඉතින් පාලි වචනයක්වත් කියවෙන්නේ සාමාන්‍ය මං කියන්න ගියාම එච්චරටම නොකියන ගානයි. ඉතින් ඒකෙන් හින්දා තව ටිකකුත් කියලා අද වැඩේ අහවර කරමු. එතකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ අපි මතක් කරා. අන්න රතන සඳහන් කරනවා මෙන්න මේ අනුත්තර වූ පින්කෙත් ලෝකයාට පහසුව පිණිස හිතසුව පිණිස පවතින කෙත් තමයි මේ කියන ප්‍රකාශයක් කරනවා. එතකොට ඒ අවස්ථාව තව ටිකක් වෙනස් විදිහකට පැහැදිලි කරන වෙන තැනක් තියෙනවා. ඒ තැන කියනවා මෙන්න මේ ආහුනෙය්‍ය පුද්ගලයෝ 11 දෙනෙක් පිළිබඳ. ඇත්තරම මේ ලෝකේ පුද්ගලයෝ 12ක් ඉන්නවා. ඒකෙන් මෙන්න මේ විදිහේ 11 දෙනෙක් ඉන්නවා කියලා අන්න අර විදිහට පින්කෙත් වෙන පුද්ගලයෝ අර විදිහට වටිනා සරුකෙත් 11ක් තියෙනවා කියලා තමයි ඔන්න බුදුරජාණන් වහන්සේ පටන් ගන්න මේ කතාව. පටන් ගන්න ඉතින් අර සාමාන්‍ය මේ ලෝකේ වහල වෙන පුද්ගලයෝ පිළිබඳ තමයි මේ කියන්නේ. මොකද්ද කියනවා? අන්න බුදු කෙනෙක් මේ ලෝකේ පහල වෙනවා. අන්න ඒ පහල වෙන පුද්ගලයා, ඒ පුරුෂයා අන්න අනුත්තර වූ පින්කෙත, ඉහළම පින්කෙත, තනි පුද්ගලෙක් විදිහට ගත්තොත් ඉහළම පින්කෙත තමයි ඒ. ඊළඟ පසේ බුදු වෙන කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවා. අන්න එතකොට ඒ වගේ පසේ බුදු උත්තමයෙක් පහළ වුණොත් අන්න බුදුවරයෙක්ට දෙවෙනි වුණාට අන්න උත්කෘෂ්ඨම පින්කෙතක් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අන්න අර 8 දෙනා ගැන කියනවා. අපි දැන් ඔය කලින් කියපු 8 දෙනා ගැන. එතකොට 8යි 2යි 10යි ඈ. එතකොට අන්තිමට කියනවා අන්නර විදිහට ධම්මානුසාරී සද්ධානුසාරී දෙන්නගෙන සෝවාන් ප්‍රතිපදාවට බැසගත් කියලා. ඔන්න දැන් 10ක් කිව්වනේ. හැබැයි තව එකක් ගැන කියනවා. තව එකක් ගැන කියනවා. මේ 11 දෙනෙක් ඉන්නවා කියලානේ කියන්නේ. අනේ 11 වෙනියා ගැන කියනවා. ඒ 11 වෙනියා ගැන ඇහුවොත් හරිම අමුතු 11 ශ්‍රේණියෙක් ගැන තමයි මේ කියන්නේ. එක්තරා විදිහක මේ පින්නතුන්ට පුදුම හිතෙන්න පුළුවන් මෙහෙමත් 11 ශ්‍රේණියෙක් ඉන්නවද කියලා. අන්න එයා ගැන කියනවා ගෝත්‍රබූ කියන නමෙන් තමයි යව හඳුන්වන්නේ. ඔය නම කමාරීට අහලත් ඇති. අහලත් ඇති. මොකක් කවුද මේ ගෝත්‍රබූ කියන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ එතන නැතත් වෙන තැනක පොඩ්ඩක් ප්‍රකාශ කළා. තින් ලාවට මේ නිකන් වචනයයි දෙකයි මුළු ත්‍රිපිටකේම හෙව්වොත්, සූත්‍ර පිටකේ පුරාවටම හෙව්වොත් වචනයයි දෙකයි තියෙන්නේ. වචනයයි දෙකයි තියෙන්නේ. පසු කාලේ එකතු වෙච්ච වචන තියෙනවා. ඒවා කෙසේ වෙතත් අන්න අර සූත්‍ර පිටකේ ගත්තාම තැන් දෙකක තුනක වගේ තමයි මේක තියෙන්නේ. අන්න ඒකෙන් තැන් දෙකකම තියෙන්නේ කොහෙද? මෙන්න මේ විදිහේ පුද්ගලයෝ ක්‍රියාගෙන යනකොට ඔය නම කියවෙනවා. අර විදිහට ආහුනෙය පුද්ගලයෝ මේ විදිහට පින්කෙත් වෙන පුද්ගලයෝ ඉන්නවා කියලා ඒ නම කියාගෙන යනවා. ඊට පස්සේ ඔය අපි අහලා තියෙන බොහොම ප්‍රසිද්ධ දක්ෂින විභංග සූත්‍රය කියලා අන්නේ දාන වස්තුව කියන එක බෙදාවෙන් කර පෙන්නන සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකේ සඳහන් වෙනවා මෙන්න මේ ගෝත්‍රභූ කියන්නේ කවුද? ගෝත්‍රභූ කාසාව කණ්ඩක කියලා තමයි කියන්නේ. මෙන්න මේ එකක් කියනවා. මොකද්ද? ශ්‍රමණ ගෝත්‍රය පමණක් ඇති ගෝත්‍ර බූ කියන්නේ ඒක ගෝත්‍රය පමණක් ඇති ශ්‍රමණ ගෝත්‍රය පමණක් ඇති බොටුවෙහි කාසාව කණ්ඩක බොටුවෙහි කහරෙද්දක් බැඳි දුස්සීල මහණුන් අනාගතේ පහළවන්නේය. අන්න ඒගොල්ල තමයි මේ ගෝත්‍ර බූ කාසාව කණ්ඩක කියන නමින් හඳුන්වන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මේ අනාගත වාක්‍යයක් වගේ එකක් කියන්නේ. එතකොට මෙන්න මේ විදිහේ පුද්ගලයෝ බොහොම වටිනා කියන පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයෝ කියාගෙන 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 ගිහිල්ලා අන්තිමට මෙන්න මේ විදිහේ කට්ටියකුත් අනාගතේ පහළ වෙනවා. බුද්ධ කාලෙත් ඉන්දියා. ඉතින් ඒ විදිහේ කට්ටියකුත් ඉන්නවා. අන්න කොහොමද ශ්‍රමණ ගෝත්‍රය පමණක් ඇති. බොටු එහි කාරෙද්දක් බැඳගත් දුස්සීල මහණුන් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් එහෙම කියලා කියනවා. අන්න මේ විදිහට දන් දෙන කෙනෙක් ඉන්නවා. ඒ දන් දෙන කෙනාට මේ විදිහට පුද්ගලයෝ හම්බ වෙනවා. හැබැයි ඒ පුද්ගලයෝ බුදුවරේ පසේ බුදුවරේ කොහොම හෝම පෙන්නනවා. එහෙම පෙන්ලා කියනවා. හැබැයි මේ එක පුද්ගල දාන ඊට වැඩිය ආනිසංස වැඩි පුද්ගල පිරිසක් වෙනුවෙන් පූජ කරන දේ. අන්න බුදුන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට භික්ෂු භික්ෂුණී මහා සංඝරත්නයට දානයක් දෙනවා නම් ඒක තමයි මේ ලෝකේ තියෙන ඉහළම පින්කෙත. ඊට මෙහා පින්කෙතක් නැහැ. ඊට පස්සේ බුදුවරයෙක් ජීවමානව නැති දවසක අන්න භික්ෂු භික්ෂුණී සංඝයාට දානයක් පූජ කරනවා. ඊට පස්සේ භික්ෂු සංඝයාට, ඊට පස්සේ භික්ෂුණී සංඝයාට, ඊට පස්සේ මේ විදියට පුදු පිරිසටම කියන්නේ නැතුව පිරිසක් වෙන් කරගන්න 10 දෙනෙක් 15 දෙනෙක් වෙන් කරගෙන ඒ විදියට දන් දෙනවා. ඔහොම ඔහොම කිහිල්ලා මෙන්න මේ විදියට සංඝගත දක්ෂිණා 7ක් තියෙනවා කියලා ප්‍රකාශ කළා. 8 වෙනි එක විදිහට කියනවා මෙන්න මේ ගෝත්‍ර භූ කට්ටිය පිළිබඳ. කියනවා මෙන්න මේ විදිහට සමන ගෝත්‍රය පමණක් ඇති බටුවේහි කාරෙද්දක් බැඳගත් දුස්සීල මහණුන් අනාගතයේදී පහළ වෙනවා. අනේ ඒ පිරිසටත් මේ පුද්ගලයෝ සද්ධාවෙන් දානි පූජ කරනවා. අර කාරෙද්ද දැකලා සිවුර දැකලා දානි පූජ කරනවා. ඒත් ඒකෙත් ආනිසංස තියෙනවා. මොකද අර අරහත් දජය දකින්නේ ඒ සිවුර දකින්නේ ඒ ආනිසංසේ ඒත් තියෙනවා. ඒකෙනුත් මේ මිනිසුන්ට ලොකු යහපතක් වෙනවා. ලොකු යහපතක් වෙනවා අර විදියට මෙන්න මේ ගෝත්‍රභූ කට්ටියට, මේ කාසාව කණ්ඩක කට්ටියට පූජ කරත් මම ඒත් සඳහන් කරනවා. අන්න අර ඒක පුද්ගල දානවලට වැඩිය මෙන්න මේ දක්ෂිණාවෙත් ආනිසංස තියෙනවා. ඒක පුද්ගල දානෙක, ඒ කියන්නේ බුදුවරයෙක්ට දානේ පූජ කරලා ඒක පුද්ගල දානයක් පූජ කරාටත් වැඩිය මෙන්න මේ 7 කියලා මේ 8 වෙනි එකත් ඊට වැඩිය අඩුයි කියලා මම කියන්නේ නැහැ. අන්න අර විදිහට ගෝත්‍රය පමණක් ඇති කට්ටියට පූජ කරාත් මෙන්න මේ විදිහ ආනිසංස තියෙන දානයක් බවට මේකපත් වෙනවා කියලා කියනවා. එහෙම කියලා හැබැයි තව දෙයක් කියනවා. මොකද දායකයා පැත්තෙන් මේ දානේ පිරිසිදුයි. හැබැයි ප්‍රතිග්‍රාහකයා පැත්තෙන් මේ දානේ පිරිසිදු නැහැ. පූජකල්ලා පූජ කරන කෙනා දිවෙලෝක යනවා, බාර ගන්න කෙනා පාය යනවා. කවුන්ට් බැලන්ස් නේ, හරි කවුන්ට් එක බැලන්ස් වෙනවා. පූජ කරන කෙනා දිවෙලෝක යනවා, බාර ගන්න කෙනා පාය යනවා. හරි නෝකයි වැඩි. ඉතින් එහෙම ඇහුවොත් පුදුම වෙන්න පුළුවන්. මේ විදියට බොටු එහි කහරැද්දක් බැඳගත් ගෝත්‍රය පමණක් ඇති කිව්වත් මොකද අන්න ඒ පූජ කරන කෙනා හිත පැහැදීමෙන් සංඝයාට මම පූජ කරනවා කියන අදහසින් දුන්නොත් ඒකත් අනුත්තර වූ පින්කෙතක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. එන්න එතකොට එහෙම කියලා ඊට පස්සේ මේ කරන කතාව, මේ කියන කතාව පිළිබඳ තව පොඩි සිදුවීමක් කියන්නම්. ඔය සාමාන්‍යයෙන් මොකද්ද ජාතක කතාවක තියෙන එකක්. අන්න මේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදීදී ඒ ඇත්කුලේක නායකෙක් විදිහට කටයුතු කරා. එතකොට එහෙම ඉන්නකොට මෙතන ඉන්දියා මේ ඇත්තු දඩයන් කරන වැද්දෙක් දේවදත්ත චරිත විදිහට තමයි පෙන්වන්නේ. කොහේ ගියත් එනවනේ හොයාගෙන අප්පා. ඉතින් මේ ඇත්කුලේ එක එක සතා දඩයන් කරනවා මේ 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 තැනැත්තා. එතකොට මේක දැනගත්ත මේ නායකයා මොකද කරේ? යම්කිසි විදියක ආරක්ෂාකාරී ක්‍රියාපිළිවෙතක් අරගත්තා. ඒත් මේ දඩේම නැවතුනේ නැහැ. ඊට පස්සේ මේ තැනත්ත මොකද කරන්නේ? මේ 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 දකින්න මේ ඇත්තු මේ කැලේ ඉන්න පසේබුදුවරු, ඒ පසේබුදුවරුන්ට ගෞරව කරනවා. ඊට පස්සේ මේ වැද්දා මොකද කරන්නේ? අන්න අර පසේබුදුවරේගේ සිවුරක් වගේ දෙයක් පෙරෝගෙන ඇවිල්ලා ඒ තමුන්ගේ ආයුධයේ යම්කිසි විදියක ආයුධයක් අර ඇත්තු මරණ ආයුධේ හංගෝගන අන්න අර සිවුර පිටිපස්සේ හංගෝගන ඉන්නවා. දැන් මේ සත්තු ඇවිල්ලා වන්දනා කරලා යනවනේ. වන්දනා කරගෙන යනකොට අන්න අන්තිම එකට ගහනවා. ඊට පස්සේ මේ නායකයා බලනවා හැමදාම අන්තිම එක මිසින්. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතුරු කට්ටිය ඔක්කොම යවලා තමුන් එනවා අන්තිමට. එතකොට ඔහොම වැඳගෙන වැඳගෙන ගිහිල්ලා අන්න සූදානමෙන් ආපු නිසාම අන්න අන්තිමයට වඳිනකොට ගහනකොට මේ සිවුර අතරින් අරගත්ත ආයුධෙන් ගහනකොට මේ ඇත් රජු කොහොම හරි පැත්තකට පැනලා බේරිලා අන්න අර සිවුර නිසා අර අරහත් දජය නිසා නොමර මරන්නේ නැතුව බේරලා ඇරියා කියලා සඳහන් වෙනවා ඒ බෝධිසත් අවදී කතාවක්. එතකොට ඒ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට දෙන කෙනා දෙන්නේ හිත සතුටින්, දෙන කෙනා දෙන්නේ හිත පහදවගෙන, ගන්න කෙනා පැත්තෙන් පිරිසුදු නොවුනට අන්න දෙන කෙනාට ඒකේ ආනිසංසය යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. අර විදිහට ඒක පුද්ගල අර විදිහේ පුද්ගලයෝ ඉලක්ක කරලා දෙන, ඒ උතුම් පුද්ගලයෝ ඉලක්ක කරලා දෙන ඒක පුද්ගල දානයකටත් වැඩිය ඒකේ ආනිසංස මම පෙන්නනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ කතාබහ අවසන් කරන්නේ. එතකොට ඔන්න ගෝත්‍රයේ පමණක් ඇති කතන්දරේ එතන සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ පුරුෂයෝ, ඔන්න ඔය විදිහේ පුද්ගලයෝ මේ ලෝකේ පහළ වෙනවා. එතකොට 11 දෙනෙක් ගැන කිව්වානේ අන්තිමට කියනවා මේ පෘථග්ජන තෙමත් මේ ලෝකේ ඇත. ඔන්න පුද්ගලයෝ 11 දෙනෙක් ආහුණෙයියට දාලා පෙන්නලා අන්න 12 ශ්‍රේණියා සාමාන්‍ය පෘථග්ජන තෙම කියලා තමයි පෙන්වන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ අදහසක් ගෙනහැර දක්වනවා. මෙන්න මේ ප්‍රතිපදාව මත පදනම් වෙලා තමයි මේ සියල්ල ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ විදිහට මනවින් ප්‍රතිපදාවට බැසගත්, සුජුව ප්‍රතිපදාවට බැසගත්, න්‍යායානුකූල ප්‍රතිපදාවට බැසගත්, හරි හැටියට ප්‍රතිපදාවට බැසගත් මේ වගේ පිරිසක් ඉන්නවද? ඒ පිරිස මෙන්න මේ ලෝකෙට මෙන්න මේ විදිහ අනුග්‍රහයක්, ආනිසංසයක් දක්වනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්, එහෙනම් කොහොමද මේ ප්‍රතිපදාවට දැස ගන්න උනන්දුවක්, මොටිවේෂන් එකක් කෙනෙක්ට එන්නේ කියලා? ඇත්තටම මේ කීප දෙනෙක් ඉන්න ඔය ප්‍රශ්නේ අහනවා. දැන් මේ මොකද්ද මේ කියන්නේ? ව්‍යංගාර්ථයෙන් කියන්නේ මොකද්ද? මම ඒ දෙන්නේ නැහැ. ඒ දෙන්න මොටිවේෂන් එකක් හදාගන්නේ කොහොමද කියන එක තමයි අහන්නේ. නිකන් ආසයි බයයි බොට්ටුවේ නමයි වගේ කතාවක් තමයි කියන්නේ. ඉතින් ඒ වගේ කට්ටියට ඉතින් මම නම් සාමාන්‍ය දෙන උත්තරේ තමයි තව ටිකක් කරක් ගහලා ඉන්න, තව ටිකක් ලෝකේ කාගෙන කාගෙන යන්න, කාගෙන 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 යනකොට දවසක යෙදෙන්න උත්සාහයක් ඉබේම ඇති වෙලා ඒ සමහර විට මේ ජීවිතේ නුණත් ළඟ එන කල්පයක හරි එහෙම අදහසක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ විදියට හැපි කට්ටිය, මේ විදියට මේ ලෝකේ විඳිමින් යන කට්ටිය කවදාවත් මේ විදිය ප්‍රතිපදාවකට බැස ගන්න අඩුයි. දුකෙන්ම තමයි ඉතින් කනගාටුවෙන් උනත් කියන්න වෙන, දුකෙන්ම තමයි මේ වගේ දෙයකට කෙනෙක් යොමු වෙන්නේ. මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසත් තමුන් තමුන් යොමුනේ මොන මොන හේතු කාරණා සහිතවද කියලා විමසලා බැලුවොත් අන්න හොඳට නිකන් අර ගිනි අඟුරකට පිච්චුණා වගේ කට්ටි ඉන්නවා නම් ඒගොල්ලන්ට හරි ලේසි මේ වැඩේ. එහෙම නැතු නිකන් අමාරුවෙන් කවුරු හරි කියලා නේ ඉතින් එන්නකො බලන්නකො පොඩ්ඩක් කරන්නකො කියලා කතා කරගත්තේ කට්ටි ඉන්නවද? ඒගොල්ලොන්ට එච්චර උනන්දුවක් නැහැ. මොකද හේතුව අර පිච්චිලාමදි. තව ටික හොඳට ගිනි අඟුරක් අරගෙන, දර පෙනිල්ලක් අරගෙන, ගිනි පෙනෙල්ලක් අරගෙන හොඳට පුච්චලා දැම්මනම් අන්න පිච්චුණා නම් අන්න එතකොට තේරෙනවා මේකේ අවශ්‍යතාවය, වටිනාකම. ඒ විදිහේ දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ දුකෙන්ම තමයි ඉතින් මේකට යමුවක් එන්නේ. යමුවක් එන්නේ මේ විදිහේ ප්‍රඥාවක් දියුණු කරගන්න ප්‍රතිපදාවකට බැසගන්නේ කෙනෙක් අර විදියට වෙහෙස පීඩාව දුකින් තමයි, දුකහරහ තමයි. අර කියන්නේ නිකන් අර බල්ලෙට් උනත් හොඳට රෑට වැඩිය හොඳට කන්න දුන්නොත් මොකද වෙන්නේ? ඌ බුදිය ගන්නවා. බල්ලෙට් සාමාන්‍ය කන්න දෙන්න ඕනේ අන්න පමණට. බඩෙන් භාගයක් විතර හිස් වෙන ගානට කන්න දුන්නාට පස්සේ ඌ ඇහැරිලා ඉන්නවා. මොකද අර වෙහෙස පීඩාව නිතින්නේ. අන්න හොඳට ඇහැරිලා ඉන්නවා. එනේ නේකාව හපාගෙන කන්න අන්න ලෑස්ති වෙනවා. ඔය විදිහට හොඳ අවධානයෙන් ඉන්නවා. හොඳට බඩ පිරෙන කන්න දුන්නොත් මොකද? ඌ කාලා උට පයින් ගහනකන් තේරෙන්නේ නැහැ බුදි. ඒ පමණකට බුදි. ඉතින්නේ වගේ නින්දක් තමයි වැඩි හරියක් අවිට දකින්න ලැබෙන්නේ. ඒ වගේ නින්දක තමයි වැඩි දෙනෙක් යෙදිලා ඉන්නේ. නමුත් අන්න ඉඳලා හිටලා කෙනෙක්ට අන්න බඩට පොඩ්ඩක් බඩගින්න දැනෙනකොට, අර විදියට වෙහෙස පීඩාව දැනෙනකොට එයා මේක හොයාගෙන යනවා. අන්න නියම හේතු කාරණාව කෙනෙක්ට මේ වගේ ප්‍රතිපදාවකට දැසගන්න, මේ වගේ ප්‍රතිපදාවක යෙදෙන්න අන්න නියම හේතු කාරණා ඕවා තමයි. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ සමහර තැනක කියනවා මොකද්ද මේ දුකෙන් ස්පර්ශ කරන ලද්දේ, දුකෙන් පීඩාවට පත් කරන ලද්දේ, දුකෙන් වෙහෙසන ලද්දේ, මේ දුක්ඛස්කන්ධයාගේ කෙලවර කිරීමක් ඇතිනම් යහපති කියලා කෙනෙක් මෙන්න මේ ප්‍රතිපදාවට බැස ගන්නවා කියලා කියනවා. ඔන්න නියම හේතු කාරණාව, මේ දුකෙන් ස්පර්ශ කරන ලද්දේ, දුකෙන් පීඩාවට පත් කරන ලද්දේ, දුකෙන් වෙහෙසන ලද්දේ, මෙන්න මේ දුක්ඛස්කන්ධයාගේ කෙලවර කිරීමක් ඇතිනම් යහපති කියලා යම් කෙසේ අදහසක් මේ තැනැත්තට බැස ගන්නවා. අදහසක් මේ තැනතර ඇති වෙනවා. අන ඒගොල්ලෝ තමයි මේ ප්‍රතිපදාවට බැසගන්න කියනවා. මේගොල්ලෝ මේ විදියට මේ ජීවත් වෙන්න බැරුවත් නෙමෙයි, කන්න බොන නැතුව ජැපෙන විදියක් හොයාගෙන ඇවිල්ලත් නෙමෙයි, මේ මේ නීතියෙන් පලා ගිහිල්ලත් නෙමෙයි, ඊළඟට මේ හොර දෙටුවන්ගෙන් බේරෙන්න බැරුව පලා ගිහිල්ලත් නෙමෙයි. ඒ වෙනුවට අන්න අර උතුම් වූ යම් කිසි අදහසක් ඇතිව මෙන්න මේ ප්‍රතිපදාවට බැසගෙන තියෙනවා. මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගෙන තියෙනවා. අන්න ඒ උත්සාහය තමයි මේ දරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. දැන් බුදු කෙනෙක් වුණත් අන්න යම් කිසි දියක වෙහෙස පීඩාවක් දැකලා තමයි නික්මිලා යන්නේ. රච්චර අර කවුරුදු ගානක් අර මාලිගාවේ හොඳට කකා විවි ඉඳලා හොඳට සැප විඳලා එළියට බැහැලා මොකද්ද කිව්වේ? මේ කාමයන්ගෙන් මා පීඩාවට පත්තුණු කෙනෙක් මම කියලා කිව්වා. මෙම කියන්න වටින්නේ නැහැ නේ, මං කියන්නේ අච්චර අර සැපේට ජීවත් වෙලා ඉඳලා මේ 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 පිය රජතුමාගේ දුක නැති ලෝකේ ඉඳලා ඇවිල්ලා මේ කියන්නේ. මේ මේ කාමයන්ගෙන් පීඩාවට වෙහෙසට පත්තු යකි මම කියලා කියනවා. එහෙම තමයි බහලා යන්නේ, එළියට බහලා යන්නේ. ගිහිල්ලා හොයාගෙන 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 ගිහිල්ලා අන්තිමට දවසක් කියනවා මෙන්න මේ දුක පීඩාව නැති තැනක්, දහසිගත ස්ථානයක් මම හොයාගත්තා. ඔබටත් ඒක හොයාගන්න පුළුවන්. ඔබටත් ඒ උත්සාහය දරන්න පුළුවන්. ඔබටත් ඒ විදිහේ ආරක්ෂිත ස්ථානයක්, රහසිගත ස්ථානයක්, මේ දුක පීඩාවෙන් මිදිච්ච ස්ථානයක් හොයාගන්න පුළුවන් කියන ආරාධනාවක් අපි ඉදිරියේ තියෙනවා. අර දුකෙන් වෙහෙසට පීඩාවට ලක්වුණ කෙනෙක් එන්නේ ආරාධනාව බාරගන්න උත්සුක වෙන්න පුළුවන්, උනන්දු වෙන්න පුළුවන්. අනිත් කට්ටිය අහනවා ඔච්චරටම කරන්න ඕනේද, මොකද්ද අප්ප මේක කරන්න තියෙන උනන්දුවක් හදාගන්නේ කොහොමද, කොහොමද මේකට යෙදෙන්නේ, මේ අපිට වෙන වැඩ තියෙනවා, බැරිද ඕක වෙන පහසු වෙලාවක කියලා දෙන්න කියලා ඔන්න විදිහට අමුතු අමුතු ප්‍රශ්න අහනවා. ඉතින් ඒගොල්ලන්ට කියන් දෙනානේ ඔය වැඩ ටික කරගෙන ඉන්න, තව ටිකක් කකා කකා යන්න, ඕම ඕම යනකොට කොයිලාවේ හරි මේ අවස්ථාව ගැළපිලායි, මේ ජීවිතේදී කොහොමදත් වෙන ජීවිතයකදී හරි, මේ කල්පේදී කොහොමදත් වෙන කල්පයකදී හරි මේ අවස්ථාව ගැළපිලායි. අන්න මේ 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 දුකෙන් තමයි යම් කිසි දියක නිවැරදි දිහාවට අපි යොමු කරලා තියෙන්නේ. ඒ වගේ අදහසක් වෙන්නේ නැති යම් කිසි අදහසක් ගැන හැර දක්වනවා නම් කතෝලික දහමේක නම් තියෙන්නේ. මොකද්ද කියනවා? අන්න අර මේ ලෝකයාගෙන් ඇහුවොත් ආදරය කියන්නේ මොකද්ද කියලා, ඒගොල්ලෝ රෝස මල් පෙන්නාවි ඔබට, තෑගි පෙන්නාවි ඔබට, විවිධ දේවල් ඒ විදිහේ නිකන් හිත සනසන જાති, නිකන් බොහොම ප්‍රසන්න හිතට ආස හිතෙන දේවල් ගෙනහලා දෙන්න පුළුවන්. තෑගි ගෙනාවෙලා පෙන්නයි, මල් කලඹක් ගෙනහලා දෙයි, මල් පෙන්නයි, ওই විදිහට උත්සව පෙන්නයි නේද? එන්නේ ආගේ දේවල් පෙන්නයි. නමුත් දෙවියන් වහන්සේගෙන් ඇහුවොත් ආදරය කියන්නේ මොකද්ද කියලා, එයා ඇඟිල්ල දික්කලා පෙන්නයි, කුරුසෙක ඇන ගහලා ලේ බේරි බේරි අඩ නියුරු අතෙන් ඉන්න මිනිහෙක්. ඔන්න දෙපැත්තේ වෙනසක් පෙන්නුම් කරනවා. ඒකට අර විදියට වෙහෙසක් පීඩාවක් දැකපු කෙනෙක්, අත්දැකපු කෙනෙක් අනිවාර්යයෙන් යම්කිසි විදියක මේකෙන් මිදීමක් නැත්නම් යහපැති කියන අදහස එයාට පහළ වෙනවා. අන්න ඒ අදහස තමයි එයා එළවගෙන යන්නේ. ඒ අදහසට තමයි එයා ගමන් කරන්නේ. එතකොට ඒ ගමන අන්න අර විදිය ප්‍රතිපදාවක් බැසගත්ත ගමනක් බවට ටිකෙන් ටිකපත් වෙනවා. අන්න ඒ ප්‍රතිපදාවට බැසගත්තාම එයාගේ කලේ එයා පුරව ගත්තාම අන්න ඒක තමුන්ට වගේම වටපිටාවට තිබීම යහපතක්. යහපතක්. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ බුදු වුණ අවස්ථාවේදී තීරණයක් ගත්තලු මොකද බණ නම් කියන්නේ මේ බණේ කියලා ඉවර කරන්න බෑ තේරුම් කරන්න බෑ කියලා ඉතින් ඔන්න විදිය අදහසක් සිතුවිල්ලක් හිතට ආවලු. එහෙම නැරේ එහෙම හිතුණාට මොකද? එහෙම කල්පනා කරාට මොකද? අන්න අර නිගම් මලක් පිපුණාම ඒ හුල සුවඳ ඒ මලේ සුවඳ වටපිටාවට ඉබේම පැතිරලා යනවා වගේ අන්න බුදු බණක් කියවෙනවා. නිකම් මල නිකන් මුල්දි හිතනවනේ මේ සුවඳ දෙන්නේ නෑ වගේ කියලා. නෑ ඉබේම පැතිරලා යන හුලඟට පැතිරලා යනවා. දෙන්නේ විදිය ආනිසංශයක් මේ ලෝකයාට උනත් වෙනවා මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත් කෙනෙක්ගේ. ඒ විදිහේ ප්‍රතිපදාවක් ගැන තමයි කිව්වේ. ඒ විදිහේ ප්‍රතිපදාවකට බැසගත් කෙනෙක්ගේ ආනිසංශ පිළිබඳ තමයි අපි කතා කරන්න උත්සාහ කරේ. ඉතින් මේ අහගෙන ඉන්න පිරිසටත් අපි කියමු මේ විදිහට මෙන්න මේ වගේ යෙදිලා මේ ප්‍රතිපදාව දියුණු කරගෙන මනවින් ප්‍රතිපදාවට බැසගත් සුජීව ප්‍රතිපදාවට බැසගත් න්‍යායානුකූල ප්‍රතිපදාවට බැසගත් හරි හැටියට ප්‍රතිපදාවට බැසගත් පිරිසක් වීම සඳහා මෙන්න මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනේත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඒට පාදුකුණී බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ අනුත්තර පින්කෙත් පිළිබඳ ගාථා රත්නයක් ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කළා. මෙහිදී මාත් මුලින් සඳහන් කරන්න ඕනේ මේ මට තීරිච්ච සහ ඇහිච්ච විදිහටයි මම සාරාංශගත කරන්නේ. එය සහ වැඩසටහන පහ වැඩසටහනේ මගදී සම්බන්ධ වෙච්ච අයගේ පහසුව පිණිසයි ඒ සඳහන් කරන්නේ. ඉතින් මගේ අතින් වරදක් වුණොත් ත්‍රිවිධ රත්නයෙන් සමාව ඉල්ලලා මේක ඉදිරිපත් කරන්නේ. මොනවද මේ අනුත්තර පින්කෙත් කියලා ස්වාමීන් වහන්සේ ඉතින් අපිට පැහැදිලි කර දුන්නා. එහෙම අනුත් මේ අනුත්තර පින්කෙත් බවට පත් වෙන මාර්ගය මොකද්ද කියලා අපිට කියා දුන්නා. ඉතින් මේ මෙහෙම අනුත්තර මාර්ගයට බැසගත් පුද්ගලයන් නිසා ලෝකයට තමන් ඉන්න පරිසරයට අවටට හිතසුව පිණිස වෙනවා. එය නිහඬ බණක් ලෙස ලෝකයට ව්‍යාප්ත වෙනවා කියලා ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කළා. ඉතින් ඊට අමතරව අපි කොහොමද මේ මාර්ගයට බැහැගන්නේ නිවැරදි උපදෙස් සහිතව? කොහොමද අපි මේක කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ අපිට දැනුවත් කරා. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනාත් මෙතුවක් කල් ඉතින් පුරුදු කරපු හුස්ම ගන්නවා, ඇවිදිනවා, එදිනෙදා වැඩසටහන්වල වැඩ කටයුතුල යෙදෙනවා. ඉතින් මේ වැඩ කටයුතු කරන වෙලාවදී කොහොමද අපි පිළිබඳ අවදි බවක් ඇති කරගන්නේ, සතියක් ඇති කරගන්නේ? ඉතින් මේ නැවත නැවත කරනකොට ඒ පිළිබඳ විවෘත මනසින් බලනකොට වෙහසක් නැතුවම මේ මාර්ගය විවෘත වෙන බව ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ඉතින් ඒ ස්වභාවික විවෘත වෙන මාර්ගයට පිළිපන් අයගේ ගුණ හතරක් ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් ධර්ම දේශනාවදී සඳහන් කරා. ඒ අය මනවින් එම මාර්ගයට බැසගත් පිරිසක් වෙනවා, ඍජුවම බැසගත් පිරිසක්, න්‍යායාත්මකව සහ හරි හැටියෙම බැසගත් පිරිසක් වෙනවා. ඒ වගේම මේ අනුත්තර පින්කෙත් යන්න තවදුරටත් ඉතින් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා කොහොමද මේ එවෙන් ඇති වෙන ආනිසංශ සහ එම අනුත්තර පින්කෙත්ල තියෙන ගුණ ආහුණෙය, පාහුණෙය, දක්නෙය, අංජලි කරණෙය කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඉතින් නැවත් අපි මේ රෙකෝඩ් කරලා තිනවා. තව වැඩි විස්තර ඕන නම් බලලෙලා මම තව දුරටත් විස්තර කරන්න යන්නේ පසුව සමන් දෙන්න පුළුවන්. ඉතින් අපිත් කොහොමද මේකට අවශ්‍ය කරන උනන්දුවක් ඇති කරගන්නේ කියන ස්වාමීන් වහන්සේ කෝ ඒක ඉතින් ස්වාමීන් වහන්සේටවත් වෙන කාටවත් ඉතින් කරන්න බෑ. ය තමන් තුළින්ම ඇති වෙන දෙයක්. කොහොමද මේ දුකෙන් වීඩාවට, දුකෙන් වෙහෙසට, දුක ස්පර්ශ කරන මේ අපිට ඒ තුළින්ම ඇති වෙන කැමැත්තක් නිසායි මේක ඉතින් අපි තුල ඇති කරගන්නේ. ඉතින් එහෙම ඇති කරගෙන මේ දුක්ඛ ස්කන්ධයේ කෙලවරක් දැකීමට අප තුළම වීරයක් ඇති කරගත යුතු වෙනවා. මේ සඳහා ඉතින් ස්වාමීන් වහන්සේ අපිට උපදෙස් ලබා දුන්නා. ඊට අමතරව තව ස්වාමීන් වහන්සේ න්‍යායාත්මක කරුණු රාශියක් පැහැදිලි කරා. මම මේවා විස්තර කරන්න යන්නේ නැහැ, මොකද ස්වාමීන් වහන්සේ කිව්ව පරදිති මම ඉතින් අනාගන්න ඕනේ නෑ ඔෆිස් එකට කියලා.
මමත් මේ අනාගන්න නැතුව බොහොම අමාරුවෙන් කිව්වේ නදීප් කොහොමත්ම අනාගන්න ඕනේ.
සවන් වාසේ අන්තිමට කිව්වා සවන් වාසේ මේ මොටිවේෂන් එක ඉති ගැති කරගන්න කොහොමද කියලා. ඒක නම් මං හිතන්නේ බොහොමත්ම වටිනවා. ඉතින් අපිට මොකද කාටවත් අර ඇඟිල්ලෙන් ඇනලා හෝ නියපොත්තෙන් ඇනලා වරින් මචන් යන්න කියලා ඉතින් කියන්න බෑ. තමතුලින් මේක ඉබත් වෙන්න ඕනි. ඒක මං හිතන්නේ හරිම වටිනවා සවන් වාසේ ඒක සඳහන් කරපු දේ.
ඕ අර වරින් මචන් මාමුදේ නාන්න යන්න කිව්වා නම් ඔන්න ඒකට නම් මොටිවේෂන් ඕනේ නෑ. මේ වගේ එකකට හරි අමාරුයි.
එහෙමයි.
ඉතින් එහෙම එකක් තියෙනවා.
මේ ෆුල් ටයිම් ස්වාමීන් වහන්සේ ඇත්තරම මේකට වං බැස ගන්න හිතුනෙත් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඉතින් අර වෙහසක් මොකද්ද පිච්චෙන ගතියක් ඉතින් ආවා ඔය අවුරුදු 12කට තුර ගිහිස්සලා මගේ රැකියාවේ. එතකොට තමයි
වතුර පේන්නේ නැති ගතියක් වගේ නේ.
හරි ඊට පස්සේ හැබැයි මම පොත් එහෙම ගොඩක් දේවල් කියවලා තිබුණා ස්වාමීන් වහන්සේ මේ මනෝවිද්‍යාව ඊළඟට ඔය මොටිවේෂන් අනමන හැම එකම අන්තිමට කෙරවලේ තියෙනවා මේ පොඩ්ඩක් මේ භාවනා කරන්න කියලා රෑ නිින්දට යන්න ඉස්සෙල්ලා උදේ. ඉතින් මම තව ටිකක් ඉතින් බලනකොට ඉතින් මේක මේ අපි කරපු දෙයක් නේ පොඩි කාලේ ඉඳලා පන්සලේ ඉතින් ටිකට හෝ පොවට ඉතින් සිල් ගන්න ඉස්කෝලේ ඉතින් සිල් ගන්න තියෙනවා. ඉතින් ඇයි ඉතින් මේක මටත් කරන්න බැරි කියලා අර අදහස ආවා ස්වාමීන් වහන්සේ. ඒක පස්සේ තමයි ඉතින් අර ස්වාමීන් වහන්සේ තව දෙයක් කිව්වා මේ හරි අදහස්. ඉතින් හරි උපදේශ නැතුව මාත් අවුරුදු 4ක් විතරක් ගියා ස්වාමීන් වහන්සේ ඔක්කොම අන්තිමට ඉතින් ධම්මදීව ස්වාමීන් වහන්සේ ඇක්සිඩෙන්ටලි මට අහන්න හම්බුණා බණ අපේ ලොකු ස්වාමීන් වහන්සේ. එතන ඉඳලා මං හිතන්නේ හරි මාර්ගය යනවායි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ.
කිව්වා රිසා ගන්න නිකන් මටත් ආව ඒ වගේ නිකන් අර නිකන් දැවිල්ලක් වගේ එකක් නිකන්. ඉතින් ඒකම තමයි හේතුනේ. අර 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 වතුර හොයාගෙන ගියාට වතුර නැතිලේ කේස් එක තියෙන්නේ. ඕක තමයි. ඉතින් ඕක තමයි හේතුව. ඉතින් ඊට පස්සේ ඔන්න හොයනවා දැන් වතුර හොයනවා මොකද්ද මේ දැවිල්ල කියලා. ඉතින් ඕක තමයි ක්‍රමේ. ওই ක්‍රමේ රැන්න ඕනේ. එහෙම නැතුණාම හරි අමාරුයි. කොහොමද කරන්නේ? කොහොමද මේකට වෙලාවක් වෙන් කරගන්නේ? নানা ප්‍රකාර ප්‍රශ්න. එහෙම ප්‍රශ්න. ඉතින් ඒක ගැටලුවක්. ඒ වෙනුවට ඉතින් ඒ ශක්තිය කොහෙන් හරි කොවිල්ලාවේ හරි මතු වෙලා එයි. කොවිලාවේ හරි මතු වෙලා එයි. කොවිලාවේ හොඳට ආපහු නිකන් අමතක නොවන ගානට හොඳට පිච්චෙන්න ඕනේ. අනේ පිච්චුනාට පස්සේ හරි පහසුවේ හරි ලේසි. ඊට පස්සේ ආයි ප්‍රශ්න කර කර ඉන්නේ නැහැ. එයා ගිහිල්ලා එයා යනවා ගමනේ යනවා. ප්‍රශ්න අහන එක නවත්තලා ගමනේ යනවා. ඒක තමයි වැඩි. අනිත් එක ඉතින් නදීප් කියනවා වගේ ඉතින් ඇක්සිඩන්ට්ස් නෑ. ඇක්සිඩන්ට්ස් නෑ. තියෙනවා පොඩ්ඩක් ඉතින් හරි නිවැරදි උපදේශේ ප්‍රශ්නයක් තියෙනවා. අපිත් ඔය ඉස්කෝලේ කාලේ වගේ මමත් මතකයි දහම් පාසලේ දකෝද ආතප් පිට අතක් තියාගෙන ඉන්දියා. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. කියන මනුස්සයට තේරෙන්නේ නැහැ. කොරණ කාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. කියන තේරෙන්නේ නැහැ. යදිලා නැහැ. ඉතින් හරි අමාරුයි එතකොට. ඉතින් ඉස්කෝල වල සිල් අරගෙන තියෙනවා. ඔහොම මට එහෙම ලොකුට හොයන්න නම් උන්නේ නැහැ හැබැයි. ඒක වෙනම කතාවක්. ඒක මං කලින් පාරක මොකක් හරි හොයලා තියෙනවා මං හිතන්නේ. ඉතින් ඒම හොයන්න උනේ නැහැ. හොයන වෙලාවේදී ඩොග් ගාලා ඉස්සෙල්ලාම හම්බුනේ ලොකු සයින්නන්සය තමයි ඉතින්. ඒ වටිනාකම තියෙනවා. කලින් අර ඉස්කෝලේ කාලේම ඒ හෙව්වට උනන්දුකුත් ලැබුණට උනන්දුකුත් නැහැ. අනිත් එක එහෙම නිවැරදි දෙයක් ලැබිලත් නැහැ. ඉස්කෝලේ සාමාන්‍ය ඉතින් සිල් අරගත්ත කියන්නේ දන්නවනේ. දහම් පාසල් ගියා කියන්නේ දන්නවනේ. ඉතින් ඒ ගිහිල්ලා කරන්න වෙන වෙන ඒවා. ඉතින් මේ උනන්දුව මතු වෙච්ච වෙලාවේ ලැබුණා. ඒක තමයි ක්‍රමේ. ඇක්සිඩන්ට්ස් නැහැ. ඔක්කොම ඒ නිකන් අර හදිස්සි අනතුරු දේවල් කියලා දේවල් මේ ලෝකේ නැත කියලා තමයි කියන්නේ තින්නේ.
ඊළඟට අපිට තිබෙන්නේ වාර්තා සහ සතිමත් බව පුහුණු කරන්න අවසරයි ස්වාමීන් වහන්ස. අපගේ අනිත් ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙනවද කියලා දැනගන්න පොඩ්ඩක් කැමතියි.
ඒක රාජිකා මැඩම්ගෙන් තමයි අහන්න වෙන්නේ. ඒ මොකද්ද ඒ රෙස්පොන්සිබිලිටි එක මම අවුට්සෝස් කරා.
ස්වාමීන් වහන්සේ මගෙත් පොඩි අතපසීමක් වුණා. මම ඊයේ මේ ඊමේල් එක දාන්න මට අමතක වුණා ඇත්තටම. ඒ පිළිබඳව සමාව ඉල්ලනවා. රාජිකා මට ඒක අවුට්සෝස් කරලා තිබුණේ. ඉතින් සමාව වෙන්න කියලා.
ඒ කියන්නේ අවුට්ම සෝස් වෙලා
ඒකයි. වාර්තා ඉදිරිපත් කිරීමේ ප්‍රථමයෙන් ආධුනිකයෙන් සඳහා පත්‍රිකා ආධුනික සතිමත් බව පුහුණු කරන්න සඳහා පත්‍රිකා දෙකක් උපදෙස් පත්‍රිකා දෙකක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වෙතින් සකස් කරලා තිබෙනවා. මම පත්‍රිකා දෙක මම ෂෙයා කරගන්නම්. එහිදී මුලින්ම අපි වීඩියෝ ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි වීඩියෝ පටි දෙකක් නිෂ්පාදනය කරලා තිබෙනවා. එය සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් පළමුව එම වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහසක් ඇති කරගෙන ඉතාම වැදගත් වෙන්නේ තමුන්ගේ ප්‍රායෝගික පුහුණුවයි. ප්‍රායෝගික පුහුණුව ආරම්භ කිරීමට මූලිකවම උපදෙස් දෙනවා සතිමත් ඇවිදීමෙන් පටන් ගන්න කියලා හැකි ආකාරයට. එම පුහුණුව දිනකට විනාඩි 5ක් විනාඩි 10ක් සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම කරලා සතියකට පමණ පසු තමුන්ගේ අත්දැකීම සම්පූර්ණ කාලය පෑ දෙකක් පමණ කිරීමෙන් ඇතිවන අත්දැකීම් අප වෙත ලියා දන්වන්න පුළුවන්. එම අත්දැකීම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරලා තව දුරටත් උපදෙස් ලබා ගැනීමට යොමු කරනවා. අත්දැකීම් ලියන්නේ කොහොමද? ඒ තමන්ට තමුන්ගේ සතිමත් බව පටන් ගත්තේ කොහොමද කියලා තවත් උපදෙස් පත්‍රිකාවක් සකස් කළා තිබෙනවා. එහිදී කියනවා තමුන්ගේ මූලිකම අත්දැකීම මොනවාද, මූලික ඔබ්ජෙක්ට් එක කියලා ඉවරලා. ඒක මොකද්ද? තමන්ගේ පිම්බීම හැකිලීමද, ආනාපාන සතිය, ඊළඟට සතිමත් සක්මනේදී කකුලට දැනුනේ කොහොමද ආදී වශයෙන් තමන්ගේ සතිමත් ඇවිදීමේ සතිමත් හිඳ ගැනීම, ඊට අමතරව එදිනදා වැඩ කටයුතු කරනකොට තමන්ගේ අත්දැකීම් කොහොමද සතියට බලපෑවේ කියලා ඒ අත්දැකීම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සඳහා Google Form එකක් සහ ඊමේල් ඇඩ්‍රස් එකක් තිබෙනවා. මම ඒකත් තව සුළු මොහොතකින් පබ්ලිෂ් කරන්නම් චැට් සෙක්ෂන් එකේ. එම අත්දැකීම් අපිට එවන්න පුළුවන්. වැඩසටහනේ අතරතුරදී අපි වෙලාවක් යොමු කරනවා එම උපදේශ ස්වාමින් වහන්සේගෙන් වැඩිදුරටත් උපදේශ ස්වාමින් වහන්සේගෙන් ලබා ගැනීමට. වැඩසටහන සෑම ඉරිදා දිනකම මෙල්බන් වේලාවෙන් පෙරවරු 11:30 සිට 1 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවෙන් උදේ 7 සිට 8:30 දක්වා. Zoom meeting එකේ link එක සහ රැස්වීම අංකත් මේ සමග තිබෙනවා. මම මේ පත්‍රිකා දෙකම ෂෙයා කරගන්නම් සුළු මොහොතකින්. ඊළඟට තිබෙන්නේ අද අප වෙත ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා අද දිනට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස.
බොහොමින් නදී බොහොම ස්තුතියි දරුවන් සර්ණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් සභාවෙනුත් අවසරයි. අදට අපිට වියනදුවකින් පළමුණු වාර්තාව ලැබී තිබෙනවා. ඊට අමතරව මේ වෙන විටත් තව එක වාර්තාවක් ලැබී තිබෙනවා. මම වියනදුවගේ වාර්තාව ඉදිරිපත් කරන්නම්. ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබිලා තියෙන්නේ. I listened to the music and moved my body according to the music and instructions from my dancing teacher. It was so much fun. Then there is a video received as well. I will share the video.
Welcome to the music room. I've been expecting you. Gabby said you were looking for a brand new girl. You're in the right place, take a look around. I'm gonna help you find your sound. These two of us shaking the room against the body going real quick. A kitty bitty machine and a music dream full of my favorite tricks. I got a sign on the sofa, I gotta show you what happens when I give it a push. Here's the catch, kitty cat, you're playing with your tush. Nothing we can't do.
make them all jump and dance. With the music in you, you can light up a room. Got the power of your bars in hands. You can bang on a drum, you can clap, you can strum, or whistle your very own tune. Just turn the music up loud. It's the only thing to do.
That is the end of the video, Bhante. Thank you.
Okay, so Viana is doing tap dancing. For that, I believe you have to be very attentive to the present moment. Be attentive, otherwise you won't be able to follow the rhythm. So that's, in a way, you are practicing being aware about the present moment. Being aware about the activity that you are doing. So these things are good opportunities for us to understand how to pay attention to the present moment. And the advantage is that they anyway grab our attention. It is easily, we can give our attention to these things because it is interesting. If you are playing a musical instrument, if you are doing such a dance, then it is easier to give attention. So that helps. So when you play a section of probably music, when you play music, when you do such a dance, you are attentive. You have to be present. You have to do that activity. Even the, you can see those players who are playing world class music, those dancers who perform very well, they are very much attentive. Few seconds, if they lose their attention, it goes wrong. So in a way, it helps to train ourselves to be attentive in the present moment. And also it helps for our, you know, mental and physical health. So you have to have some kind of a exercise routine in your life. Everybody, not only Viana, everybody should have something like that. Otherwise, if you just stay without exercise, if you become lazy in your body, then with time you will face much difficulty, resistance in your mind, because lazy body creates chaos in your mind. Most people, they get even some difficulties, mental illnesses, because they are not exercising their body. So it's a very much valuable part for your mental, physical health. If you forget about that part, then only practicing meditation won't do, because your body is not properly exercised. Even walking, it helps. If you can walk for 40 minutes, 1 hour at a faster rate, we say a brisk walk, not a slow walk, but a brisk walk. If you can do 40 minutes, 1 hour as your walking practice, then that helps to create that energy in your body. That helps to exercise your body. So these things, we are having a balance in our life. If you don't have a balance, then you are having problems. Definitely you will face problems. So that's why it's important to think about these things. Think about your physical health. Do something that suits you. Maybe that you enjoy. Some people they go for yoga, some people they go for swimming, some people they go for dancing. Whatever you prefer, you have to have at least like three days per week. You have to have this type of a exercising routine. It should allow you to sweat very well for about 2 hours. So that's something important. If you don't have that part, make sure that you reserve some time for that. Otherwise, you will become sick physically and mentally, both. So it is important that we balance our life. If we don't create that balance, then we are facing problems. Only practice won't help. This is basically the wisdom that we are talking. Wisdom developing through the practice, you have to put it into use. So that wisdom part, most people, they don't like. They don't prefer that part. But you have to give some attention there. Am I exercising properly? Am I eating healthy? So those things are valid questions. In this modern age, if you eat fast food, unhealthy meals, then that is just enough to create chaos in your mind. Those various types are there. So when you eat them, it's natural that you get chaos in your mind. So you have to make sure that you are eating healthy. Pick your food properly. Select them properly. Think about your physical health. So both are related, connected. Mental health, physical health. They are just, you know, two sides of a coin. So if you are eating healthy, if you are exercising properly, that's account for, I think, like 50-60% of the life or the practice. Then remaining, you can meditate, you can, you know, facilitate the rest. But without exercising, without eating healthy, you can't do this. So you have to reflect upon your life. You have to see, how am I dealing with these things? Am I exercising properly? Am I eating healthy? So those things are things that you have to think about. You have to make changes. They are valid. They are valuable. Even Buddha, if you read those Sutra Desanas, after rainy retreat, after staying 3 months in a single place, he goes for traveling on foot, barefoot. He's walking maybe hundreds of kilometers every day, 15-20 kilometers. He's walking, then stopping again, going. So probably 8-6 months he's traveling. So that part, exercising, creating these things. So that's how you have to manage your life. Otherwise, it won't help. Physical health, mental health, these things are a valuable part. So in a way, Vyana is giving us that valuable idea. Pick something that you enjoy. Do it at least like 3 days per week. You have to exercise properly. You have to sweat properly. That's a huge chunk of your mental physical health. So that idea, I think Vyana is giving.
Yes, Bhante, thank you. I think her submission is of this video, and the statement is an example on how to use mindfulness in daily activities, in normal daily activities, and much merits to you, Bhante. ඊළඟ වර්තාව ස්වාමීනාස ලැබිලා තිබෙන්නේ සිංහල මාධ්‍යෙන් මම දැන් එය ඉදිරිපත් කරන්නම් ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව විනාඩි 25යි ලනුපැදුරේ දෙතුන් වරක් ඉහුසුලුව එහා මෙහා සක්මන් කර පසුව 1-2 වශයෙන් ගමන් සක්මන් කළෙමි පාදවලට පැදුරේ රළු බව දැනුනි ගණන් කිරීම අපහසුාවක් ලෙස දැනුනි පසුව පාදයට දැනෙන ස්පර්ශය වෙත පමණක් සිත යොමු කළෙමි ආරම්භයේ එක් පාදයක් වෙත ශරීරයේ බර යොමු කර අනෙක් පාදයේ ඔසවා ඉදිරියට යොමු කර ක්‍රමයෙන් විලුඹ මැද කොටස ඇඟිලි කොටස වශයෙන් බිම ස්පර්ශ කිරීමත් සමගම අනෙක් පාදයේ විලුඹ මැද කොටස ඇඟිලි කොටස් පොළවෙන් එසවෙන බව දැනුනි ඔසවන පාදයේ මහපට ඇඟිල්ලට යම් පීඩනයක් ඇති වී ශරීරයේ මුළු බර අනික් පාදයට යොමු වී නැවත බිමට තබන පාදයේ විලුඹ පොළොව මත ස්පර්ශ වනවා සමගම එම පාදයට ක්‍රමයෙන් ශරීරයේ බර යොමු වන බව දැනුනි. සක්මන් පතයේ කෙළවරට පැමිණි පසු නවතින බවත් හැරෙන බවත් සිහිපත් කළෙමි. එම හැරෙන අවස්ථාවලදී පාදයේ විලුඹ මැද කොටස ඇඟිලි කොටස වශයෙන් සම්පූර්ණ පාදයේම ලනු පැදුරේ ස්පර්ශ වන බව දැනුනි. මුළු සක්මන පුරාම ඊයේ දිනේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා පිටිකත කිරීමවල කල කී දේද ගිලන් ස්වභාවයෙන් පසු ස්වාමීන් වහන්සේලා පිළිබඳවද වරින් වර සිහිපත් විය. සිත පිට යන සෑම වරකම නැවත භවනා ආරමුණට සිත යොමු කරන ලෙස සක්මන් කරන්නට උපදෙස් දෙන තවත් දෙවැන්නෙක් සිටී. මේ දෙවැනි මම පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන ලෙස ඉල්ලා සිටිමි. පර්යංකේ විනාඩි 20යි. පළමුව පුටුවේ වාඩි වී සිටින ආකාරය ගැන සිත යොමු කර පසුව උදර ප්‍රදේශයේ හා පොපු ප්‍රදේශයේ පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු කළෙමි. ටික වේලාවකින් ශරීරයේ ඉදිරියට නැවී ගොස් ඇති බව දැනි සීරුවෙන් කෙලින් කරගතිමි. නින්දර යනවා දැයි සිතට දැනුනි. ශරීරයට වෙහෙසක් දැනුනි. ශරීරයේ තලාපිලා දමා ඇති විලාශයක් සමහර විට දැනේ. පිපාසයක් දැනුනි. දින කිහිපයක පටන් ශරීරයට වෙහෙස ගතියක් දැනෙන නමුත් එදිනදා කටයුතු සියල්ලම කර ගැනීමට ඒ බාධාවක්ද නොවන බව හැඟෙයි. උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් අයද සිටිමි. ගරු ස්වාමීන් වහන්සේලාටද මෙම පින් කටයුත්තෙන් ඉදිරියට සියල්ලන්ටම බොහෝ පින් ලැබේවා. වර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
එතකොට දැන් ওই විදිහට කරගෙන යනවා. කරගෙන යනකොට යම් යම් විදිහට නැවත නැවත යෙදෙනකොට තමුන්ටම ටිකක් ටිකක් තේරෙනවා. මේකෙන් කරදරයි, මේකෙන් බාධයි, මේ විදියට මෙනෙහි කිරීමක් කරන එක, මේ විදියට දැඩි පාලනයක් කරන එක වෙහසයි කියලා ඔන්න විදියට ටිකෙන් ටික ඒ ප්‍රතිපදාව යම්කිසි විදියක අපි කියනවා මොකද්ද පරිණත වීමකට ලක් වෙනවා. ඒක හොඳයි. ඒ එහෙම වෙනසක් වෙන්න ඕනේ. පටන් ගත්ත දවසේ ඉඳලා හැමදාම එක විදියට කෙරෙන්නේ නැහැ. මේ පරිවර්තනයක් වෙනවා. මේ පරිවර්තනය අපි අගේ කරන්න ඕනේ. ඉතින් ඔය 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 විදිහට ඔය කරගෙන යනකොට අර ඔපිනියන් දෙනවනේ. ඔපිනියන් දෙන්නේ ඔය ඔය දැන් කියන්නේ ඔපිනියන් එකක් දෙන දෙවන්නේක් ඉන්නවා කියලා. ඒ ඔපිනියන් ගොඩක් වෙලාවට හරිද කියලා නැවත නැවත විමසලා බලන්න ඕනේ. එතකොට දැන් අපි අහලා පුරුදු මතයක් තියෙනවා. ඒකනේ ඔය දෙන ඔපිනියන් එක. මේ වෙලාවේදී නිශ්චනිකව ගන්න ඕනේ කියලා ඔපිනියන් එකක් තමයි වෙන්නේ. එතකොට ඒ ඔපිනියන් එක එක්තරා විදිහක අපි කියන කතාවකුත් ඕකේ තියෙනවා. හැබැයි ඔය කියන කතාව කවද වෙනකම් වැලීඩ්ද කියන ප්‍රශ්නේ තියෙනවා තන. හැමදාටම ඕක දරාගත්තොත් අනේ එතකොට වැඩේ අවුල් යනවා, පටලව ගන්නවා. ඉතින් ඒකින් දා බලන්න ඔය ඔපිනියන් දෙන කෙනාගේ අදහස විමසන වෙනුවට මෙන්න මෙහෙම දෙයක් විමසලා බලන්න. දැන් හිත පිට ගියපු වෙලාවක හිතවිල්ලක් වගේ දෙයක් ආපු වෙලාවකනේ ඔය කියන්නේ. අන්න ඒ වගේ වෙලාවක දැන් ආපහු එන ශිල්පේ දන්නවා. ආපහු එන ශිල්පේ දන්නවා. අපි හිතමු අතරමං වුණොත් ගෙදර එන පාර දන්නවා. නෑ ප්‍රශ්නයක් නෑ. ඒක සුරක්ෂිත වෙලා තියෙන්නේ. දැන් මෙච්චර කල් කරලා ඒ සුරක්ෂිත භාවය තියෙනවනේ ඔතන. අතරමං වුණොත් ගෙදර එන විදිය දන්නවා. අන්න ඒ විදිය ගෙදර එන විදිය දැනගත්ත කෙනෙක්ට පුළුවනි එතනින් එහාට පොඩි වෙනසක් කරලා බලන්න. ඔය මම යාදෙන ඔපිනියන් එක කෙසේ වෙතත් එතනින් එහාට පොඩි වෙනසක් කරලා බලන්න පුළුවන්. මොකද්ද මේ වෙනස? අන්න අර විදිහේ අතරමං වෙච්ච වෙලාවක පොඩ්ඩක් ඉඳලා බලන්න. අතරමං වීමකුත් නෑ ඔතන. එහෙම අතරමං වීමක් නෑ. පොඩ්ඩක් ඉඳලා බලන්න. හිතවිල්ලක්කට ගියපු වෙලාවක පොඩ්ඩක් ඉඳලා බලන්න. එකවරක් නෙමෙයි. සියවරක් කරලා බලන්න. දහස් වරක් කරලා බලන්න. මේ හිතවිල්ලට ගියාට මගේ සිහිය තියෙනවද කියලා විමසලා බලන්න. මේ හිතවිල්ල සදාකාලිකව පවතීද කියලා විමසලා බලන්න. මේ හිතවිල්ල දිගටම මාව ඇදගෙන ඇදගෙන ගිහිල්ලා අතරමං කරනවද කියලා පොඩ්ඩක් ඉඳලා බලන්න. ඉඳලා බැලුවොත් තේරෙයි ඔය කියන තරම් ඔකේ ප්‍රශ්නයක් නැහැ. එතන ලැබෙන සතිය විලකේ ඔබ වහන්සේ දාකුව ඉරිදාවස පාපු හිතවිල්ල මෙන්න සතිය පුරා තිවිලා අද ඊළඟ ඉරිදා තාම තියෙනවා. එහෙම හරි කියන්න පුළුවන් වෙන්නේ. එහෙම තියෙනවාද හිතවිලි කියලා ප්‍රශ්නයක් එනවා. ඒ වෙනුවට පොඩ්ඩක් විවෘතව ඉඳලා බලුවා නම් දැන් gedarena ශිල්පේ දන්න හින්දා මම මේ කියන්නේ ගෙදරෙන ශිල්පේ දන්න නැති කෙනෙක් මෙතන ඉන්නවනම් ඒගොල්ලොන්ට ඉස්සෙල්ලා ගෙදර එන ශිල්පේ හොයා ගන්න ඕනි. ගෙදර එන ශිල්පේ දන්නවා නම් පොඩ්ඩ අතරමං වෙලා බලන්න පුළුවන්. පොඩ්ඩ අතරමං වෙලා බලන්න පුළුවන්. අන්න මේ එහෙම අවිශ්වාසයක් මතුවෙනවද? අවිශ්වාසයක් මතුනොත් අක්ගාල එන විදිහ හොයා ගන්න පුළුවන්. හරි එන උස්මට ආවා ගෙදර ආවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ අර වගේ වෙලාවක සිහිය නැද්ද, සිහිය තියෙනවද, හිතවිලි දිගට පවතිනවද? නෑ ඔය කිව්වට නෑ. ටික වෙලාවකින් ආපහු ඇවිල්ලා උස්මට වැටෙනවා කියලා සමහරු කියනවා. හිතවිල්ල නැතිලා ගිල වෙන දෙයකට ගියා කියලා සමහරු කියනවා. ඔන්න ඔය විදිහට තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන් ඊළඟ දවසේ. ඒ සඳහා කරන්න තියෙන එක තමයි අර අර වහා ෂණිකව ගෙදර එනවා වෙනුවට පොඩ්ඩක් ගෙදර එන පාර දන්න හින්දා, ඒ විශ්වාසය තියෙන හින්දා පොඩ්ඩක් ඉඳලා බලන්න පුළුවන් දැන් මොකද වෙන්නේ. ඔය කියන තරම් දැඟලිල්ලක් ඕකේ නෑ. නැවත ආපහු ස්වභාවිකවම සිහිය තියනවා. ඊළඟට නැවත ආපහු හුස්මට හරි කොහෙට හරි ඇවිල්ලා ටික වෙලාවකින් වැඩ ගන්නවා. එයාවට මොකද ආපහු ඊළඟට නැවතත් පිට යනවා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි තියෙන්නේ. එතකොට ඒ විශ්වාසය දියුණු වෙන්න ඕනේ. ඔන්න ඔතනින් තමයි ප්‍රඥාවට දොර ඇරෙන්නේ. ඔතනින් තමයි සිය සමගියපු මනානුවණක් කියන කතාවක් කියන්නේ. ඔතනින් තමයි ඔකට දොර ඇරෙන්නේ. එහෙම නැත්තම් හැමදාම අපි අර කරාට මොකද ප්‍රතිඵලයක් නැහැ. තමුන්ගේ ජීවිත පරිවර්තනයක් වෙන්නේ නැහැ. එතකොට ඔන්න හිතවිල්ලක් එන්න ඕනේ. කරදරයක් බාධකයක් එන්න ඕනේ. ඇඟට ලෙඩක් දුකක් එන්න ඕනේ. වටපිටාවේ දඟලන සද්ද කරන එවුන් ටිකක් ඉන්න ඕනේ. අන්න ඒ වෙලාවට තේරෙනවා කොහොමද මගේ භාවනාවේ තරම. ඇත්තටම ප්‍රඥාවක් දියුණුනේ එකක්ද මේ, නැත්තම් තාම අර මෝඩකමමද යට තියෙන. ඔය හිතක සැනසීම කියන එකත් මෝඩකමකිනුත් එන්න පුළුවන්. මෝඩකමටත් තියෙනවානේ නිකන් අර ඉග්නොරන්ස් ඉස් බ්ලිස් කියන්නේ. නිකන් දන්නේ නැහැ, මුකුත් දන්නේ නැහැ, දන්නේ නැති තාක්කල් හරි හරි ජොලියෙන් ඉන්නවා. දැනගත දවසට ඒ ජොලිය ඔක්කොම හුලං ගියා වගේ ඉවරයි. එතකොට ඔය වගේ හිතවිලි නැතුව අරමුණු නැතුව එහෙම ඉන්න පුළුවන් විවේකෙකුත් තියෙනවා. හැබැයි ඒ විවේකෙ බොහොම తాවකාලිකයි. පිස්සෙපියාට හම්බ වෙනකම් විතරයි ඒ විවේකෙ තියෙන්නේ. කරදරයක් එනකම් විතරයි ඒ විවේකෙ තියෙන්නේ. අන්න කඩල යනවා. ඊට පස්සේ අරිට වැඩි අපායකට කිහිල්ල වදිනවා. හැබැයි තව විවේකයක් තියෙනවා, ප්‍රඥාවෙන් හටගත්ත විවේකයක්. ඒ විවේකෙ හැම වෙලේම අන්න මොකද්ද ඒකේ තියෙන වෙනස? කරදර බාධක අතරේ විවේක වෙනවා, අරමුණු අතරේ විවේක වෙනවා, ප්‍රශ්න අතරේ විවේක වෙනවා, හිතවිලි අතරේ විවේක වෙනවා. ඒ විවේකේ ස්ථාවර දෙයක්. ඒ විවේකේ මේ ලෝකෙන් කම්පණය නොවන විවේකයක්. ඒක දිහාවට යන මාර්ගය තමයි ඔය පෑදෙන්නේ. හැබැයි අර අර ඔපිනියන් දෙන කෙනා නැවත නැවත ඒක කඩලා බිඳලා දාලා තියෙනවා. ඉතින් ඔය ඔපිනියන් අහලා තමයි මෙච්චර කාලයක් මේකේ ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් හින්දා ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා අනිත් දවසේ විවෘතව බලලා මුහුණ දීලා නැවත නැවත කළා අපිට නැවත වார்த்தාවක් ඉදිරිපත් කරන්න කියලා අපි කියමු.
මේ ස්වයංස බොහොම පින්නපු වහන්සේට ඊළඟට අදට ලැබී තිබෙන කමුටහන් වාර්තා ලිඛිත වාර්තා මෙතකින් අවසන් නිසා සභාවේ සිටින ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා සූ මතවසව තමන්ගේ ගැටලුවක් හෝ තමන් සතිමත් බව පුරුදු කරන විදිය ගැන ප්‍රකාශයක් හෝ සිදු කිරීමට අවස්ථාව තියෙනවා.
මේ කවුද දන්නේ සම්බන්ධ වෙන්නේ නේද? එතකොට
අවසරයි ස්වාමීන් වහන්සේ, මම දැන් බැලුවා ධම්මසාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්න වයි කියලා තියෙන්නේ.
ආයෙන සාගර හාමුදුරන්ට අපි බාර දෙමු මෙතනින් හර කරගෙන යන්න කියලා.
එහෙමයි, සමා වෙන්න ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේවත් নমස්කාර පූර්වක අපේ වැඩසටහනට පිළිගන්නවා. සාදු සාදු සාදු.
ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේගෙන තවසරයි සභාවේ සිටින යම් හෝ කෙනෙකුට සතිමත් බව පිළිබඳ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නට හෝ ගැටුලක් ඉදිරිපත් කරන්නට අවශ්‍ය නම් සූම් මතවසව පෙනී සිටින කියලා නැවතත් මතක් කර සිටිනවා. කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැති නිසා ස්වාමීන් වහන්සේ මට ඇති වුණු පොඩි ගැටලුවක් මම ඉදිරිපත් කරන්න කැමතියි, අවසරයිද?
නාමන්ත, මම හිතන්නේ සාගර ස්වාමීන් වහන්සේ තාම සම්බන්ධ වෙලා නැහැ. මොකද මගේ ඊමේල් එක ගියේ නෑ ස්වාමින් වහන්සේට පොඩි අතපසු වීමක් හින්දා.
දැන් ඔල පිළිගත්තේ සම්බන්ධ වෙලා ඉඳපු කෙනෙක් නෙමෙයිද මේ?
මම හිතුවා ස්වාමින් වහන්සේ ඔක්තාව නිසරණවනේ වැඩ සිටිනවායි කියලා.
හරි එහෙනම් නාමන්ත කියන්නකො මං හාමුදුරු ඉන්නේ හැබැයි
එහෙමයි සොයිනස් මම ඉදපත් කරනවා ඔබවහන්සේ නැවතත් කොමට හන්සසියට නැවතත් පිළිගන්නවා ගෞරවයෙන් සාදු 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 සොයිනස් තියෙන ප්‍රශ්නේ විතරේට ඉදිරිපත් වෙන්නේ දැන් මේ මෙහෙම කරගෙන යනකොට මට සමහරලාට පුදුම අලසකමක් එනවා මම සෑහෙන උත්සාහ කරලා ඒක බිඳගෙන ඉදිරියට යනවා නමුත් සමහරට තේරෙනවා මේක මේ හිතාගන්න බැරි විදිහට මේ කරන්න තියෙන වැඩ ටිකක් එපා වෙලා යන ස්වභාවයක් එනවා දැන් මට මාව වුණත් නිකන් මේ එපා වෙලා යනවා සමහරට නිකන් මේ කිලෝ ගානක ශරීරයක් ඔසවගෙන මොකද්ද මේ කරන්න වෙලා තියෙන වැඩේ කියලා නිකන් දැන් කරත්තයක් දක්කගෙන යන ඒ දක්කන පුද්ගලයා කරත්තය හසුරනවා වගේ තමයි මට දැන් මගේ ශරීරයක් තියෙන නිකන් හරි බරක් මේ ටිකක් කන්සර්න් එකක් ඉදිරියට තමයි තේරෙන්නේ සමහර වෙලාවල් වල. ඉතින් ඒ වගේ අර මේ පෙර අද්දකල නැති අලසකමක් එනවා දැන් ඉස්සර නම් එළියට ගිහිල්ලා හරි යාළුවොත් එක්ක සෙල්ලම් කරලා හරි එහෙම එන්න එකකට හිතේ ලොකු කැමැත්තක් තියෙනවා. දැන් ඒකත් අඩු වෙලා එහෙමම මේ වෙලාව තියෙන ඉතින් මේක සතිමත් භවයේ දිනුවක්ද නැත්නම් මේ වයස් රැනකට එන ස්වභාවික දෙයක්ද කියලා කියන්න බැහැ. ඒ වගේ දෙයක් තියෙනවා. ඒ අධික අලසකම තුළ දැන් ඉතින් මම එක එක අලුතෙන් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරලා ටෙස්ටිං කරලා බල තියෙනවා මේක මොකද්ද වෙන්නේ කියලා. එක එක දේවල් විශ්ලේෂණය කරන්න උත්සාහ කරලා බල තියෙනවා මොකද්ද මෙතන මේ හිතේ සිද්ධ වෙන ස්වභාවය කියලා. ඒත් අර අලස බවත් එක්ක ඇත්තටම මේ කාර්යයක් කරන්න අවශ්‍ය ශක්තිය අඩුවීමක් තියෙනවා. හැබැයි ඒකම හොඳ පැත්තකුත් තියෙනවා. හිතේට කෙලෙස් සහිත සිතුවිලි එන තීව්‍රතාවයේ සෑහෙන අඩු බවක් වෙලා තියෙනවා. වැඩි හරියක් එන්නේ කුසල පාර්ශ්වයට බර සිතේලි. ද්වේෂයක් හරි වගේ එකක් එනකොට ගොඩක් ඈතින් නම් පේනවා නිකන් දැන් ද්වේෂ සිතිවිල්ලකට සම්බන්ධ අරමුණක් හිතේ මතුවෙලා එනකොටම තේරෙනවා නිකන් ඇඟේ ටිකක් ලේ රත් වෙනවා. හරි ලේ කියන්නේ දැන් හෘදේ පපුව හෘදේ වස්තු ආශ්‍රිත ප්‍රදේශවල නිකන් ලේවල පීඩනය වැඩි වෙනවා. හරි එහෙම ඉක්මනටම දැනෙනවා. ඉතින් එතකොට මම දැනගන්නවා මේකෙන් දැන් වෙන්නේ මට අනතුරක් වෙනවා කියලා හිතට ආව ගමන් ඒක නැති වෙලා යනවා. අර කලින් කමඨාන් ප්‍රශ්නයකට ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ අර මෙහෙම කරන්නේ කියලා ඉදිරිපත් වෙන මම කියලා කෙනෙක් ගැන කතා වුණා. දැන් ඒක මගේ නැහැ. සාමාන්‍යයෙන් දැන් සෑහෙන අඩු වෙලා තියෙන්නේ. මට එහෙම මගේ තුලින්වත් අර එහෙම කරන්නේ මෙහෙම කරන්නේ කියලා කෙනෙක් නැති වෙන එක නිසා තවත් දෙයක් කියලා තියෙනවා. දැන් කවුරුවත් නැහැ කියන්නේ. ඉස්සර නම් මම මටම කියා ගන්නවා ඕක කොහොම කරලා දෙන්නේ දැන් මෙහෙම කරන්න ඕනේ කියලා මම මටම කියා ගන්නවා. දැන් අර ඒව දිහාත් බලාගෙන ඉඳලා මේකත් ගෙවිලා දැන් ඒ ඇතුලේ හිටපු සුපර්වයිසර්ස් නිකන් රිටයර් වෙලා පැත්තකට ගිහිල්ලා වගේ. ඉතින් මේ මට දැන් සමහරවිට තියෙනවා දැන් වෙලාව යනවා තේරෙන්නේ නැහැ. සමහරවිට පැය කාලයක් කියලා හිතනකොට පැය භාගයක් ගිහිල්ලා දන්නේම නැහැ. ඉතින් හරියට ඔරලෝ වෙලාව බල බල තමයි මොකද වැඩ කටයුතු අතපස් වෙන එක පරක් වෙන එක මේවා කරගන්න වෙලාව බල බල තමයි වැඩ කරන්නේ. සමහරවිට දවසේ මේකත් දිය වෙලා යනවා. අද දවසේ කියන්නේ මොකද්ද කියලා සමහරවිට මතක් කරගන්න. මේ වගේ සැහෙන අමුතු මේ පරිසර රටාවකට මුහුණ දෙන වෙලාවක්. එතනදී මේ මම හැබැයි උපක්‍රමයකුත් පරීක්ෂා කරලා බැලුවා සතිමත් බවට උපකාර පිණිස. මම බැලුවා දැන් එහෙම අලසකමක් එනකොටත් ඒකෙත් අංශු මාත්‍ර විදිහට ගිහින් බලනවා මේ අලසකම එන්නේ කොහෙන්ද කියලා. හැමෙම යනකොට අන්තිමට සතිය එනවා කයට. දැන් කුටුවක වාඩි වෙලා දැන් මේ කම්මැලිකම ඉන්නවනම් ඒ බලන අයි මෙහෙම කම්මැලිකම එන ඒ හිතුවිලි ධාරා බලන අංශු මාත්‍ර විදියට බලනකොට තේරෙනවා මේ කයට හිත ආපහු වෙනවා. ඒතකොට කය ස්පර්ශයෙන් නැවත දැනෙනවා. එතකොට ඒක ටිකක් අඩු වෙලා අර ආයි කරන වැඩේට හිත අරගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාවක් එනවා. ඉතින් මම ඒක හිතුවා මේ පරිශ්‍ර මට්ටමින් ඒක කරලා දිගින් දිගට කරලා බලලා මෙහෙම කියන්නත් හිතුවා. ඒකෙදි මට තේරෙනවා සමහර වෙලාවට මේ විදිහට සතිපට්ඨානේ ඉස්සරහට තියාගෙන මෙහෙම යනකොට ඒ එන අලස බවක් ආවොත් කෙනෙක්ට ඒක මේ තොරතුරු බලන එක ටිකක් වැඩි කරාම එතන හිතේ අර තියෙන ෂාප් බව තියුණු බව යම් මට්ටමකට ආරක්ෂා වෙනවා. මොකද දිගට මෙහෙම අලස බවට ගියොතින් කුසල් අකුසල් වෙන් කරගන්න හිතේ තියෙන ශක්තියත් නැති වෙලා යනවා. එතකොට අකුසලයකට වුණත් ඒ වගේ වෙලාවක හිත ගොදුරු වෙන්න පුළුවන් ඉක්මනට. එතන සතිය ආපහු තීව්‍ර වෙන විදිහට මොකක් හරි අභ්‍යාසයක් නොකරොත්. ඒ නිසා දැනට මම තෝරාගෙන තියෙන්නේ ඒ අලසකමට විරුද්ධ වෙන ආයුධයක් විදියට අර මේ තොරතුරු වැඩිපුර බලලා ඒ කියන්නේ අංශු මාත්‍ර මට්ටමට තීව්‍ර බලනවා ඒන සිදුවීම සම්බන්ධව. දැන් මට මගේ මං ගැන මගේ හිතින් මොකක් හරි දෙයකට චෝදනාවක් ගන්න ගත්තත් ඒක දිහත් බලනවා. අංශු මාත්‍ර මට්ටින් බලනකොට ඒකත් නැතිරෙන මොකද ඔය ගිල්ටි කියලා වගේ එන චෝදනාත් ඉතින් අපේ සංසාරයට මෙච්චර කල් අරන් යන දේවල් නේ ඒවත් අකුසල පාර්ශ්වයට න්‍යයි තියෙන්නේ ඒ හින්දා එහෙම එකක්වත් එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න මේක තමයි ස්වාමීන් වහන්සේ විස්තරේ මේ වචන වලට හරවන්න හරි අමාරුයි ඒකයි මේ මම වටින් වටින් කියලා මේක මේ විස්තර කරලා ඉදිරිපත් කරේ ස්වාමීන් වහන්සේට අවසරයි.
හරි එතකොට ඔය එනර්ජි ලෙවල් එකක් මේන්ටේන් කරනවා කියන එක සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ කරගෙන යන කෙනෙක්ට එන ප්‍රශ්නයක් සාධාරණ ප්‍රශ්නයක්. එතකොට දැන් අර කියනවා නිකන් මට මාවම එපා වෙන ගන්නට එනවා. ඒක එක්තරා විදියක නිකන් අර නිකන් මොකද්ද ඒකට කියන්නේ? අපි කියමු විද්‍යානුකූලව සත්‍යභාවයකුත් තියෙනවා ඒක. මොකද හේතුව ඔය ඔය මේ අපි නිකන් අපේ ශරීරය කියලා කියාගෙන ඉන්න එකේ 43% හියුමන්. හියුමන් සෙල්ස් තියෙන්නේ 43%. ඉතුරු ටික තියෙන්නේ ඔය බැක්ටීරියා ටිකක් අනම් අනම් ෆංගස් ටිකක් ඒ ටික තමයි තියෙන්නේ. එතකොට 50% ගානම් අප්සෙට් නේ අප්පා. ඉතින් ස්වභාවිකයි මේක නිකන් එපා වෙන එක. ඒක ස්වභාවිකයි. එතකොට මේ මෙච්චර කල් මේ අඳුරගෙන කන්නාඩි ඉස්සරහට බල ගිහිල්ලා බලමින් නිතර නිතර ඒ කටයුතු කරමින් වෙහෙසිලා තියෙන්නේ මේ 43% අපේ අයිතිය කියලා කියනවා නම් ඒකටත් තියෙන්නේ ඉතුරු ටික ඔක්කොම මේ ආගන්තුක සෑහෙන බිලියන ගාණක් තව කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ බලනවා දැන් මේ අකා කියනවා මේකේ අයිතිකාරයා කියලා. අපි මේ එදා ඉඳලා බදින්චලා ඉන්නේ උන්. ඒ ප්‍රශ්නෙකුත් තියෙනවා තන අයිතිවාසිකම් පිළිබඳ. එක්තරා විදියක මේ වගේ දෙයක් එපා වෙන්නත් ඕනේ ඉතින් නේද? එපා මොකද මේ ඕක මගේ කියාගෙන ඉඳලා හරියන එකකුත් නෙමෙයි. අර 43% හියුමන් සෙල්ස් තියෙන්නේ. ඉතුරු ටික කොහොම කුණු කන්දල් ටික. ඒක ඕම කණ්ණාඩි ඉස්සරහට ගියාම ඕම පේන එකත් ලොකු ජයග්‍රහණයක්. ඔය ගානට තියෙන එකත් ලොකු ජයග්‍රහණයක්. පිටින් කොහොම හරි මේක අටෝගන කරගෙන තියාගෙන ඉන්න තමයි කල්පනාව. දැන් සාමාන්‍ය ඔය මේ සත්තු උනත් නිකන් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා බලනවනේ. සමහරේ උනා රැවටෙනවා එහා පැත්තේ තව පූසෙක් කියලා. නමුත් සමහරේ උන් නිකන් බලනවා පොඩ්ඩක් කන ඔබල බලනවා යකෝ කනකුත් තියෙනවා මේ ඔළුවේ ඇතුලේ මොකද්ද මන්ද මේ කියලා. පූසෙක් බලනවා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා. උගේම කන ඔබල බලනවා මේ කනක්ද කියලා. මොකද්ද මේ කෑල්ලිලා තියෙන කෑල්ලක් උඩින් ඉදික් වෙලා තියෙන්නේ කියලා බලනවා. ඉතින් ඔය වගේ තමයි. ඉතින් අපිත් කරන්නේ නමුත් අනර කී විදියට මේකේ මේ ඕනර්ෂිප් එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ කුලියට හම්බෙච්ච ගයක්කට අයිතිවාසිකම් කිව්වා වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට එපා වීම පිළිබඳ අදහසක් ඒ තුල තියෙනවා. මේ ධර්මයේ තුල තියෙනවා. හැබැයි එපා වෙනවා කියන එකකින් අදහස් වෙන්නේ නැහැ. නිකං අතක් පිට අතක් තියාගෙන මුකුත් නොකර පැත්තකට වෙලා ඉන්නවා කියන ශිල්පයක් එකකින් අදහස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන විදිහක එපා වීමක් ගැන තමයි ඔය කියන්නේ. වෙන විදිහක විරාගයක් නිරෝධයක් ගැන තමයි ඔය කියන්නේ. මෙහෙම නැතුව නිකං අර ගොඩදෙනෙට්ට කම්මැලි වුණාම ඒක එක්ස්කියුස් එකකට අරගන්නවනේ. ඉතින් මං හිතන්නේ නාමන්තට හොඳයි අර ව්‍යානා දුන්න කමටහන හොඳයි. නාමන්තත් බලන්න මම මේ විදිහේ මේ පොඩ්ඩක් නිකන් ශරීරය හොඳට වෙහෙසලා බලන්න. හොඳට නිකන් ඇඟ රිදෙන ගානට වෙහෙසෙන්න ඕනි. මේක මං දන්නේ තමුන් කැමති උපක්‍රමයකින් තමයි ඒක කරන්න වෙන්නේ. නදීප් නම් එකක් හොයාගෙන තියෙනවා. නදීප්ට ඉතින් කොහේ ගියත් මොනවා ප්‍රශ්න කිව්වත් ඕත එතනින් තමයි නදීප් ගිහිල්ලා නතර වෙන්නේ. ඉතින් එන්නේ වගේ මාවක් හරි ඈ එන්නේ නදීප්ට ඕන ප්‍රශ්නයක් දාලා බලන්න කොහෙන්ද කියලා නතර වෙන්නේ කියලා. අර නිකන් අර මැක්කගේ කතාව තමයි නදීප්ගේ තියෙන්නේ. කොහේ ගිහිල්ලා කිව්වත් බැරි වෙලාවත් කිව්වොත් මේ මාළුවා ගැන ලියන්න කියලා මාළුවාගේ ඇඟේ මැක්කෝ නැහැ කියලා අන්න කියනවා. බැරි වෙලාවත් මැක්කෙක් හින්දියොත් මැක්කා මේ වගේ කියලා අන්න කියාගෙන යනවා. ඒක තමයි වැඩේ. එහෙම මොනවා හරි තියෙන්න ඕනේ අප්පා ජීවිතේකට මම නම් කියන්නේ. එහෙම තියෙන්න ඕනේ. එහෙම නැති වුනහම මේ හරි මුස්පේන්තුයි. හරි මුස්පේන්තුයි මේ එකේම වැටිලා විකාර වෙවි ඉන්නවා. නෑ තමුන්ගේ තියෙන්න ඕනේ මොකක් හරි. විවේක වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ විදිහට ඇඟපත වෙහෙසන ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඒ ශිල්පේ තේරෙන්නේ නැත්නම් අමාරුයි. එතකොට අපි නිකන් අර එක දිහාවකට ඇදිලා ගිහිල්ලා වෙහෙසටපත් වෙනවා. විශේෂයෙන් ඔය කය වැඩිය ක්‍රියාශීලි නොවුනහම හිත හරි ප්‍රබල වෙනවා. හිත ප්‍රබල වෙනවා. එයා එයා අපිව ඇදගෙන යනවා නිකන් කැලෑ ගානේ ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා නවතින්නේ නැහැ. ඇදගෙන ගිහිල්ලා ඊට පස්සේ කැලේ ඉඳලා කියනවා පාර යන එවුන්ට කෝචොක් කරන ගානට තත් දෙකට වර්ධනය වෙලා අයියෝ කොහෙද යන්නේ මේ ඉන්නකො අපි වගේ කැලේට වල් වදින්නකො කියලා කෝචොක් කරන ගානටම යනවා. ඒකේ ඉඳලා සිහිය පුරුදු කරන එක හොඳයි. නමුත් අර විදිහේ සමබරතාවයක් හදන්න ඕනි. එහෙම නැත්නම් ওই හිත තුලින් ඉදිරිපත් වෙන මතවාද වටිනාකම් වලට අමුතු වැලියු එකක් දීලා අපි අනේ ඉතින් කවදාවත් අහවර නොවන කතාවක්. කවදාවත් ඉවර කරන්න බැරි කතාවක්. මොකද අර දීලා තියෙන වටිනකම වැඩි. ඒ දුන්න ගමන් ඉතින් ඒ ප්‍රශ්නනේ. ඒ වෙනුවට හොඳට ඇඟපත රිදෙනකම් මොකක් හරි වැඩක් කරා නම් අනේ එතකොට ඇඟේ රිදීමහම හිතේ ඒවා ඉතර ප්‍රබල නැහැ. අනිත් එක එහෙම වෙහෙසුනහම හොඳට දාඩිය දැම්මහම එනවා අර නිකන් නැචරල් හයි එකක් කියලා එකට කියන්නේ. අර ගංජා සුරුට්ටුවක් ගැවුවා වගේ පොඩි නිකන් නැචරල් හයි එකක් එනවා. ඒ හයි එක ඒ සූස්තිය හරිම වටිනා සූස්තියක් ජීවිතයකට. එහෙම නැත්තම් අපි ගොඩාක් කර්කශ වෙහෙස ස්වභාවකින්. ඉතින් ටැප් ඩාන්සින් හරි කමක් නැහැ නාමන්ත එහෙම එකකට කැමති නම් ඒ හරි කමක් නැහැ. එහෙම නැත්තම් වෙන මොනවා හරි තමුන්ට ප්‍රිය දනක ජනක දෙයක් මොනවා හරි හොයලා බලන්න. ඉස්සර මට තියුණු විනෝදාංශය තමයි පිහිනීම. පිහිනන්න තියෙන පුදුම ආසාවක්. දැනට උනත් නිකන් ඒක මතක් වෙනකොට පොඩි නිකන් පොඩි කනගාටුවක් වෙහෙසක් හිතමාරුවක් මතුවලා එනවා. බුදුහාමුදුරුවෝ මේ පිහිනන්න එපා කියලා ශික්ෂාපදයක් පනවල තියෙන. ජල ක්‍රීඩා එපා කියලා ශික්ෂාපදයක් පනවලා තියෙනවා. ඉතින් ඒ ශික්ෂාපදය ගැන සෑහෙන කල්පනා කරලා තිනවා මම නිකන් පැවිදි වෙච්ච අලුත පැවිදි වෙන්න කලින් මෙහෙම එකකුත් තියනවලු මේක කරනවද නැද්ද කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තියෙන. දැනටත් අවිට පොඩි නිකන් පොකුණක් දොලක් වගේ එකක් තියෙනවා. දැස්සට අර නිකන් අර විදියට ඉත ඇදියට පීනන්න අමාරුයි. මොකද අර 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 ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වගේ මොන හරි තියෙන්න ඕනේ. ඒවා අපි කියන්නේ උපක්‍රමයක් තෝරනවා අනර එක දෙයකින් බේරෙන්න. වෙන උපක්‍රමයක් තෝරනවා. ඉතින් ඒක තේරෙන්නේ නැත්නම් ඇඟ කම්මැලි වුණාම හිත ඉබේම විකාර වෙනවා. දැන් මෙහෙන කට්ටියට නම් මට ඉතින් මගේ තියෙන පුදුම කරුණාවන්නේ මොකක් හරි එකක් ගෙනහලා කරේ තියනවා. වැලි කොට්ටයක් හරි මොකක් හරි එකක් අර පහලා ඉඳලා උඩට ගේන්න කරේ තියනවා. දැන් මේ මනුස්සයා දන්නෙත් නැහැ කොහෙටද මේ අරන් යන්න තියෙන්නේ. කවදාවත් වැලි කොට්ට උස්සලා පුරුදු එකකුත් නෙමෙයි. අනේ කරේ තියලා කියනවා ඕක දැන් උඩට අරන් යන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් අර අම්මලා තාත්තලා මතක් කර කර තමයි යනව ඇත්තේ මගේ දිගට. හැබැයි ඌ මේවිල්ලා දවසකින් දෙකකින් කියනවා සයින්නවද ඇංක රිදෙනවා. පරියන්කේ ගිහිලා වාඩි වුණාම කරගන්න බැරි වෙයි කියලා හිතුනේ නෑ. අමුතු පරියන්කයක් වුණා. ඒ සුපිරි භාවනාව. ආයි නිකන් අනම්මනක් නෑ නිකන් අර පළලා ලුණු දැම්මා වගේ ඉන්නවා. එන්නේ ඒ සමබරතාවය නැත්තම් ඉතින් මේ එකයි වැඩි. ඒක එක්කෙනා අපිට මඩ ගහනකින් දර පලනවා. මොකද්ද දර පලන්නේ කිය කිය ඔහොම කියනවා. නෑ ඒ සමබරතාවය හදා ගන්න ඕනේ. පැවිද්දෙක් වුණත් එකම අතප්පිටවලත් තියාගෙන ඔය කාලා බීලා නිකන් ඉන්නකොට වැඩිකල් රැඳෙන්නේ නැහැ යනවා. කෙස්සයක් එනවා. ඉතින් මටත් ලොකු තියුණු ප්‍රශ්නයක් තමයි කොහොමද මේ එනර්ජි එක මේන්ටේන් කරන්නේ. සාමාන්‍ය කොහොමද නිකන් දඟලලා තේන්නද නිකන් කතා කරනකොටත් ඒක තේරෙනවානේ. පොඩ්ඩක් ඒක තමයි ස්වභාවය. ඉතින් මේකේ කොහොමද මේ එනර්ජි එක මේන්ටේන් කරන්නේ කියලා ප්‍රශ්නයක් තියුණා. දැන් මට විසඳුම් සෑහෙන ගාණක් හම්බෙලා දෙනවා. අනිත්‍යුන්ට වද දීමත් ඒකෙන් එක විසඳුමක් තමයි. ඉතින් ඔහොම දේවල් තියෙනවා. ඉතින් නාමන්තත් බලන්න ටැප් ඩාන්සින් ක්ලාස් එකක් වගේ හොයාගන්න පුළුවන් වුණොත් වැඩේ ගොඩ.
එහෙමයි සොයන්න.
එහෙම උනන්දුවක් තියේද? පොඩි අපිට වීඩියෝ එකක් කරලා එවන්නක පුළුවන්.
ටැප් ඩාන්සින් තියා සොයනස නිකන් ඩාන්සින් දත් මට නම් බෑ. බයිසිකල් පදිනවා වගේයක් නෑ. ඉතින් අමාරුෙන් තවම කරගන්න පුළුවන්.
හොඳට දාඩි දාන්න ඕනේ. දවසට සතියේට දවස් 3ක් පැය 2ක් වගේ හොඳට වෙහෙස වෙන්න දාඩි දාන්න ඕනේ. එන්න එතකොට වැඩේ සමබර වෙනවා. ඔවා නිකන් මේ නිකන් අපි මේ නොකියන රහස් ඉතින් මේ කියන්නේ ඉතින් ගෙවන්න ඕනේ හරනම් මේවට.
ඔව් බුවන්සේ හරි සතියේ වුණත් තුලනයක් තියෙනවනේ කය කියන එක අත්හැරලා මේක යන්නත් ලීසි නෑ. ඉතින් සතිපට්ඨානේ කායනපස්සනාවේ තියෙනම අංග චලන දිහා ප්‍රවේශමින් නිරීක්ෂණය කිරීමක් තියෙනවා කායනපස්සනා. ඒ හින්දා ඒ බුවන්සේ කියන දේ හරි ඒක පිළිගන්නම මම මේ අර ඒකෙදී ඔ මේ කාලේ ටිකක් ඇත්තටම බුවන්සේ කියන විදිහටම කායිකව කරන ව්‍යායාම හෝ ඒවැ අඩුවක් සැහෙන සිද්ධ වුණා. ඒක හේතු වෙන්න පුළුවන් අර විදිහේ ලෝ එනර්ජි මට්ටමකට යන එක. ඒක හරි සවිනාස. මම ඒක මේ බලන්නම් බයි ටැබ් ඩාන්සින් නම් වෙන්නේ නැති දෙයක්. ඒ නමුත් බයිසිකල් පදින වගේ එකක් නම් කරන්න පුළුවන් තාමත් මම හිතන්නේ.
වීඩියෝ එකක් ඒවා ඒවන්නේ මේ ටැබ් ඩාන්සින්.
බයිසිකල් පදින්න ඒවන්නා සවිනාස. ටැබ් ඩාන්සින් නම්
දැන් ඔන්න බලන්න දැන් මම වීඩියෝ එකක් එවන්නේ වල හෙට විතර එනවනේ දැන් ක්‍රිකට් ගහන වීඩියෝ එකක් ඈ.
ඒවයි සවිනාස. අපි දන්නවනේ ක්‍රිකට් ගහන්නේ කවුද කියලා.
වීඩියෝ එකක් ඒ සවිනාස මම ලියනවා පොඩි මේ කද්දේකට කියන්නේ ડોකියුමන්ට් එකක් හදාගෙන යනවා. මම ඒ වඳන් එක සවිනාස
කියලා. නදීප් දෙයි තොප්පි දාගත්තේ. ආහා හොඳයි.
කැරකලා එනවා සවිනාස.
ඉතින් ශ්‍රී ලංකෙට මම හිතන්නේ හියුබර්ට් මහත්මයා අතෝස්වා සිටන සූම් අතෝස්වාගෙන ඔබට අවස්ථාව මම අන්මියුට් කරන්නම්. හරි කතා කරමු.
ස්වාමිනාංශ මාව ඇහෙනවද? ස්වාමිනාංශ මාව ඇහෙනවද?
ඇහෙනවා කියන්නේ.
ස්වාමිනාංශ මට මේ මම පොඩි උපදේශයක් ගන්නයි කතා කරන්නේ. මම දැන් මේ දවස්වල දිගටම සක්මන් භාවනාවයි ආනාපාන සති භාවනාවයි පැයක් විතර වගේ කරගෙන යනවා. නමුත් සක්මන් භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ මම පටන් ගත්තා මම දැන් මෙතන කියලා හිතාගෙන ඒ විස්තර විදිහට පටන් ගත්තාම අරගෙන මම දක්වන කියලා යනකොට මට ස්වාමීන් වහන්සේ වම දක්වන තමයි දිගටම ඒ පැයෙම වගේ මගේ හිතේ තියෙන හිතට එනවා. ඒක ඒ විදිහට මම මේ වම දක්වනේ තියෙන ඒ අතරේදී මට දැනෙනවා මගේ මේ ශරීරය ගැන ධනීසෙන් පහළ වගේ එක එක වෙනස් වීම් දැනෙනවා. ධාතු ගුණ ක්‍රියාවක් දැනෙනවා. නමුත් ඒක මම දන්නේ හරියට මේ ධාතු මුද මොකද්ද කියන මට වෙනසක් දැනෙනවා. ආනාපාන සති භාවනා කරනකොට සාමාන්‍යයෙන් මම අර හුස්ම ගැන බලාගෙන ඉන්නකොට මට පැය භාගයක් විතර යනකම් වෙනදනම් විනාඩි 15ක් 20කින් වගේ වෙනකොට මට තේරෙනවා මට සිහිය කියන්නේ මේ මම තැම්පත් වෙනවා වගේ කියලා. මට නමුත් දැන් පැය භාගයක් ගිහලා තැම්පත් වීමක් වගේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. මට කරුණාකර ඔබ වහන්සේ පොඩ්ඩක් උපදේශයක් දෙන්න පුළුවන්ද? මේ සක්මන් භාවනාවේ මන් නිවැරදිද නැත්නම් මම ඒ කරන වැඩේ වැරදිද කියලා දැනගන්න ඕන. මට ආනාපාන සති භාවනා කරන අවස්ථාවේදී එතෙන්දී මගේ දැන් අර හිත එකඟ කර ගැනීම පොඩ්ඩක් පමා වෙනවා. මට ඒ සම්බන්ධයෙන් කරුණාකර උපදෙස් ටිකක් ලබා දෙන්න කියලා ඉතාම බැගෑ.
හොඳයි, එතකොට දැන් මෙහෙමනේ, දැන් අතන තියෙනවා දැන් අර අපි ධර්ම දේශනාවේදී කියන උත්සාහ කරා නිවැරදි මෙහෙයවීමක් යටතේ ටික කාලයක් කරොත් අනේ කෙනාට බොහොම පහසුවෙන් මේක අල්ලගන්න පුළුවන්. එතකොට එන්නේ ඒක පිළිබඳ අවස්ථාවක් උනන්දුවක් හදාගත යුතුයි. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? අර කරනවා කරන්නම් වාලේ කරනවා. හැබැයි අර තලලා තියෙන වෙන තැනක. තලලා තියෙන වෙන තැනක අපරාධ වෙහෙස. ඒ වෙහෙසේ ප්‍රයෝජනේ ලැබිලා නැහැ. සාමාන්‍ය ඔය දරකොටයක් පලනකොට, ගලක් තලනකොට ඒ නිකන් හතර අතේ තලුවට වැඩක් නැහැනේ. තලුවට වැඩක් නැහැ. සාමාන්‍යයෙන් අපි ඔක තමයි කරන්නේ. වැඩි දෙනෙක් ඔක තමයි කරන්නේ. ලොකු ස්වාමීන් වහන්සේම හරියටම තේරෙනවා ගහන්න ඕනේ තැන. අපි අර තලනවා බලා ඉඳලා කියන උතර නෙමෙයි මෙතෙන්ට ගහපන් කිව්වාම අදෙන්ද ගහුවාම හරි. ඊට පස්සේ ඉතින් ඔන්න වැඩේ හරි. ඉතින් එන්නේ විදිහේ තියනවා. අර වෙහෙස වෙනවා වුණාට වෙහෙස හරියට දිසා නැති හදන්න ඕනේ, ඉලක්ක ගත කරන්න ඕනේ. එහෙම නැත්තම් නිකන් ආයුධත් තලාගෙන තමනුත් වෙහෙසිලා මේ අතපයත් තලාගෙන අන්තිමට ප්‍රතිඵලයකුත් නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඒතකොට ඒකෙ හින්දා අර නිතර නිතර නිවැරදිතාවයක් පිළිබඳ නිවැරදි උපදේශයක් පිළිබඳ අපේක්ෂාවක් ඇති කරගත යුතුයි. ඉතින් ඒක එක පැත්තක්. ඊළඟට ඔහොමාරි කියලා අදහස දක්වලා මේක මතු කරගන්න උත්සාහ කරපු එක අපි අගය කරනවා. ඉතින් එතකොට දැන් බලන්න අපි හිතමු ඇවිදිනකොට අර විදියට දැනෙනවා කියලා කිව්වා. එතකොට අපි හිතමු වම දකුණ විදියට මෙහෙම විස්තර තොරතුරු දැනෙනවා කියලා නෙවෙයි කියන්නේ. එතකොට ඒකේ මම මෙහෙම ඇහුවොත් ඔය වම දකුණ විදිහට දැනෙනවා කියන්නේ නිකන් වම දකුණ කියලා හිත තුලින් වෙන වචන කිවිල්ලක් ගැනද, එහෙම නැත්නම් විස්තරයක් දැනෙන එකක් ගැනද ඔය කියන්නේ?
ඇස් ස්වාමීන් වහන්සේ මම වම තියෙන දකුණ තියෙන ඒකම මට දකුණ තියෙනකොට අර සමාලත්මගේ අර හිරිවැටීමගේ ඒ වගේ දේවල් දැනෙනවා. ඒ දැනෙන්නේ ඒ කකුල තියෙන අවස්ථාවේ තමයි ඒක දැනෙන්නේ මන්ට. ඉතින් මන් දන්නේ නැහැ ඒක මොන තරම්තරට මම නිවැරදි ඒක තමයි මට දැනගන්නත් මම ඒක ඒ කරන වැඩි මේ හරිද වැරදිද කියන එක තමයි
බොහොම. එතකොට වාම කියලා කිවීමකුත් කරනවද හිත තුලින් අර අපි කියන්නේ විස්තර ਵਿਚාරයක්
කරනවා අනිවාර්යම කරනවා ස්වාමීන් වහන්සේගේ.
ආ හා හා. හරි. එතකොට ඒ විස්තර ਵਿਚාරේ නෙමෙයි ඔතන තියෙන ප්‍රධාන වැඩේ. විස්තර ਵਿਚාරේම නෙමෙයි සමහර කෙනෙක් ඔය කියනවා වගේ වාම දකුණ කී කිය වචනෙන් කියනවා කියන එක අර්ථය ගන්නවා. ඒක නෙමෙයි.
නෑ ස්වාමීන් වහන්සේ ශරීරයටත් සිත යොමු කරන එක කියන ගමන් මම
ඒ ශරීරයට යොමු කරන්න උපකාරයක් විදිහට තමයි අරක ගන්නෙ. එහෙම නැත්නම් අන්තිමට වම දකුණ කීමේ වැඩේ වෙලා නැහැ. ඒතකොට ශරීරයට මෙහෙයවීමක් තමයි ඔය කරන්නේ. ඔය වචනිකින් ඔය කරන්නේ මෙහෙයවීමක්, දිසා නැති හැදීමක්. මොකද අර අර වැණ වෙන වැඩි. එහෙ මෙහෙ යන වැඩි. එතකොට අර නිකන් කසෙකින් ගහනවා වගේ දිසා නැතිගත කිරීමක් කරනවා. එතකොට අර අපි සාමාන්‍ය දව කෙනෙක් ඉන්න සමහරිනම් පාඩම් කරනකොට එයා තනියෙන් කියවන්නේ මොකක් හරි වැඩක යෙදිලා ඉන්නකොට තනියෙන් කියවනවා. ආ මේ 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 කිකි මොකද්ද ඔය කියා කියා යනවා. හරි වාතයක් ළඟපාත ඉඳියොත් මේ මෙලෝ වැඩක් කරගන්න බෑ. නමුත් එයාට අරක පහසුයි. මොකද එයා ඒ කියවීමෙන් කරන්නේ එයාගේ අවධානය අරක දිහාවට දෙන එක. එතකොට ඒ වචනේ ප්‍රයෝජනයක් තියෙනවා මුල් කාලෙදී. ඒක නෑ කියන්නේ මම. හැබැයි ඒ වචනේ නෙමෙයි එතන එහාට යන්න ඕනේ. නැත්තම් අර අපේ පියා කියනවා වගේ ආ ඔය මොකද්ද සක්මන් කිරිල්ල මමත් ඒ දවසලා මේක ඉන්න කාලේ වම දකුණ කිකි ගියා කුවා. ඉතින් අර කියපු මෝඩකම් කියලා මට මක් කියපු කට බිම උලා ගන්න ගන්නට හැංගීමක් තමයි ආවේ. අන්න අපිත් ඒ දවසලා මේක ඉන්න කාලේ වම දකුණ කිකි ගියා කුවා. එහෙනම් ආමිකාරයෝ නිවන් දකින්නේ පැව කියන විදිහට. නෑ එහෙම වෙන්නේ නෑ. ඒ වෙනුවට වම දකුණ කීමේ අපේක්ෂාව අන්න අර විස්තරතරතුරු වලට ඒ අවධානයක් යොමු කිරීම. එතකොට ඒ විස්තරතරතුරු දැනෙනවා නම් අර වම දකුණේ ප්‍රයෝජනෙකුත් නැහැ එච්චර. ඒ අවධානය හදාගත්තට පස්සේ හැරෙන ගොනාට ආවෝ කසින් ගහන්න ඕනේ නැණි ඌ යනවා පාරේ යනවා. ඒ අපි එහෙම යන ගොනාට ගහන්න ගියොත් ඒක මෝඩකමක් වෙනවා. හැරෙන්නේ නැති කාට තමයි ගහන්න ඕනේ. ඊළා ඒ අවශ්‍යාකාරයෙන් ක්‍රියා කරන අස්සයට කසින් ගහන්න යන්න හොඳ නැහැ. ඌට උගේ ගමන යන්න දෙන්න ඕනේ. අන්න ඒ විදිහට ওই විස්තරතරතුරු වලට අවධානය ගැනීම තමයි ඔකේ අදහස. ඒ විස්තරතරතුරු දැනෙනවා නම් අර කසපාර එච්චර අදාල නැහැ. එතකොට බලන්න මොනවද මේ කියන විස්තරතරතුරු. දැන් ඔය ධාතු කියන නම් දාන්න ඕනේ නැහැ ඒවට. අපිට තේරෙන විදිහක් තියෙනවනේ මොකක් හරි. අන්න හිරි වැටීමක් වගේ දැනෙනවා. තව මොනවද දැනෙන්නේ? ආ මේ පොළවේ වැලි ස්වභාවය දැනෙනවා. තව මොනවද දැනෙන්නේ? අන්න මේ විලුඹ වදිනවා දැනෙනවා. තව මොනවද දැනෙන්නේ? ආ මේ ඇඟිලි දැනෙනවා. කිකිය ඔන්න ඔය විදිහට යම් 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 තොරතුරු ටිකක් අපේ නිරීක්ෂණයට අහු වෙනවා. අන්නේ තොරතුරු ටික තමයි ඔය වார்த்தාවට ඇතුළත් කරන්න ඕනේ. හරි මම මේ විදිහට අවධානය යොමු කරා. මෙන්න මට කකුලේ හිරිවැටීමක්, මෙන්න විලුඹ වැඩිවීමක්, මෙන්න ඇඟිලි තදවීමක් කිය තමුන්ට දැනෙන දේවල් ටික ඔන්න කියන කතාබහට එකතු කරන්න. ඒක අපි කියන්නේ ලියලා හරි ඉදිරිපත් කරන්න. කියනකොට අමතක වෙනවා නම් ලියලා හරි ඉදිරිපත් කරන්න. මෙන්න මේ තොරතුරු ටික තමයි සක්මනක් කරලා ඉවර වෙලා ලියන්න. ආ මට විලුඹ වැදුනා දැනුණා, වැලිවල සියුම් බව දැනුණා, වැලිවල හීතල දැනුණා, මේ විදිහට කකුලෙන් කකුලට බර මාරු වෙනව දැනුණා, එක කකුලක් සොත්ටි, අනිත් කකුල හොඳට වැඩ කරනවා, ඔන්න ඔය විදිහට යම් යම් විස්තරතරතුරු ටිකක් තියෙනවා. අනේ ඒ ටික ඒ වார்த்தාවට ඇතුළත් කර යුතුයි. ඊළඟ පරියන්කේ ගත්තොත් අපි හඹාගෙන යන්නේ විවේක බවක්, තැම්පත් වීමක් නෙමෙයි. ඒතට කලබල නම් කලබල බව දැනගෙන ඒකත් එක්ක යෙදිලා ඉඳීමක් අවශ්‍ය වෙනවා. ඒතර අපි හිතමු හිත කලබලයි. හා කලබල වුණාට අවුලක් නැහැ. සිහිය තියනවාද කියලා බලන්නකෝ. සිහිය තියනවා නම් මොනවද ඒ සිහියට දැනෙන්නේ කියලා බලන්නකෝ. අන්න ඒ විදිහේ විමසුමක් තමයි කළ යුත්තේ. ඒතර වාඩි වෙලා කලබලේ අතරේ අවධානයෙන් ඉඳලා බලන මොනවද දැනෙන්නේ. ආ අන්න සද්ද තියෙනවා. ආ ඔන්න හිතුවිලි තියෙනවා. ආ ඔන්න සමහර වෙලාවට අගිස්සක් හුස්ම ටිකක් දැනෙනවා. ඇඟට රසය දැනෙනවා. පස්සපැත්ත පොළොවට තද වෙලා, කොට්ටෙට තද වෙලා බර වැටිලා තියෙනවා. මේ විදිහට මේ ඇඟේ ඇඳුම් වෙලිලා පැටලිලා තියෙනවා දැනෙනවා කියලා තමුන් යම් කිසි දෙයක අර කලබලයේ තුල නිරීක්ෂණයක් කරනවා. අන්න ඒක තමයි ක්‍රමේ. එහෙම නැතුව විවේක වෙනවා, තැම්පත් වෙනවා කියන එකක් හොයාගෙන ගියොත් ඒක වැරදි. ඒ වෙනුවට වාඩි වෙලා බලන්න මොනවද දැනෙන්නේ. සද්ද තියෙනවා, හිතිලි තියෙනවා, ඒ කලබල අතරේ ඔන්න මට දැනෙනවා උස්ම වැටෙනවා, ඔන්න මට දැනෙනවා එකට රස්නයක් දැනෙනවා. ඔන්න මට දැනෙනවා පස්ස පැත්ත පොළොට තද වෙලා තියෙනවා. ඔන්න මට දැනෙනවා අතක් පිට අතක් තියලා තියෙනවා. ඔන්න මට දැනෙනවා මේ වටපිටාවේ රස්නේ හීතල දැනෙනවා කියලා යම්කිසි විස්තර ටිකක් තියෙයි. ඒ විස්තර ටිකත් ওই වார்த்தාවට ඇතුළත් කළ යුතුයි. ඉතින් ඔන්න විදිහේ ගමනක් තියෙන්නේ. ඉතින් ඕකට හොඳ ප්‍රතිකාරමක් තියෙනවා. මොකද්ද පොඩ්ඩක් මේ මේ පැත්තේ ආවනම් ඔය තනකොළ ගස් ටිකකුත් ගලවලා ඕකත් හදාගෙන යන්න පුළුවන් සති දෙක තුනකින්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, එන්න නම් බලාපොරොත්තු තියෙනවා. ආසයි තනකොළ ටික උගලන්නේ නැ මේ
මේමනේ වැඩේ. උනන්දුව තියෙන මනුස්සයට පෙට්‍රල් ප්‍රශ්න නෙමෙයි, උනන්දුව තියෙන මනුස්සයට මේ 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 එන ක්‍රම ප්‍රශ්න නෙමෙයි. උනන්දුව නැත්තම්
පෙට්‍රල් ප්‍රශ්න නෑ ස්වාමීන් වහන්සේ. ඊට වැඩිය පොඩි ප්‍රශ්නයක් හොඳ ඔබ වහන්සේට ගොඩක් පින් මත මේ උපදෙස් දුන්නට මම ඒ අනුව මේ මේ නැවත පිළිපැදලා මම ඒ විදිහට ක්‍රියා කරන්න බලන්න ඔබ වහන්සේ.
හොඳයි.
ඔන්න තිරුවන් සරණයි නාමන්ත යාලර තිරුවන් සරණයි පිටේකටම
බොහොම පින් තිරුවන් සරණයි හිබට් අංකල්. ඊළඟට විශේෂයෙන් ශ්‍රීමත් වෙනවා එහෙම ප්‍රශ්නයකින් මේ වැඩසටහනට කන්ට්‍රිබියුට් කරාට බොහොම පින්. ඊළඟට ස්වාමීන් වහන්ස නදීප් අත ඔසවාගෙන සිටිනවා. නමුත් මට වාචිකව ලැබුණු සූම් චැට් සෙක්ෂන් එකේ ලැබුණා එක ප්‍රකාශයක් මම ඒක ඉදිරිපත් කරන්නම්. ස්වාමීන් වහන්සේ is right. If I miss my workout, it affects even the next day. I also have a habit of dancing for loud music if I feel angry or sad. So my anger or sadness overrides the physical tiredness. That's how I have been killing time during difficult moments. Eva Prakash avasanai swami.
ඔක තමයි ඉතින් සාකච්ඡාවක තියෙන ප්‍රයෝජනේ. අන සාකච්ඡාවකට පිරිසක් සම්බන්ධ වෙනකොට අන එක එක්කෙනාගේ අත්දැකීම් ගැලපිලා එනවා. තම තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් වෙලා එනවා. එතකොට තේරෙනවා අන මමත් මේක සමහර විට නොදැනීම කළා තියෙනවා. හිතාමතාන වෙන්න පුළුවන්. නමුත් මෙහෙම දෙයක් මට උපකාර වෙලා තියෙනවා. දැන් මේ කිව්වහම තමයි තේරුනේ කියලා කෙනෙක්ට හිතෙනවා. දැන් මගේ ජීවිතේත් මේ වගේ දෙයකට වැස ගන්න කලින්ම මට තේරුණ දෙයක් තමයි සමහර වෙලාවට ප්‍රශ්න කරදර බාධක අපි කියන්නේ අර රෆ් පැච් එකක් කියලා. අමාරු අපහසු කාලයක් එනවා සමහර විට මාස ගණන් ඇදිලා ඇදිලා යනවා. අන්න ඒ වගේ කාලවලදී මගේ අවධානය අර ප්‍රශ්නෙට නෙමෙයි වෙන දෙයකට ගිහිලා තියෙනවා. වැඩක් නැති මගුලක් බලනකොට කරලා තියෙන්නේ මාස ගණනක් පුරාවට. හැබැයි ඒකෙන් මොකද වුනේ, අන්න අර ප්‍රශ්නේ මග අරලා ප්‍රශ්නේ යම්කිසි විදියක දරාගෙන ගමන ගිහිලා තියෙනවා. දැන් ඒක විතරක් අවධානයට ආවා නම් විකාර වෙලා නෙනවතින්නේ. ස්වභාවිකවම අන්න අපේ අවධානය අර වගේ වෙන වෙන දේවල් වලට යනවා. ඒතකොට ඒ වෙලාවට බොක්කෙම්ම අරග කරනවා. මේ ෆුල් සීරියස් මෙන්න මේක කරනවා කරනවා මේම කරනවා කියලා එන්න ප්ලෑන් ගහගෙන සැලසුම් ගහගෙන අර වැඩක් නැති දෙයකට කාලය වැය කරනවා. නෑ ඒක බොක්කෙම්ම කරන්නේ, දෝතිම්ම කරන්නේ, වුණ්ඩ වටිනකමක් දීලා කරන්නේ. මොකද හේතුව අන්න අර විදිහේ අරවාට මුහුණ දෙන්න ගියාම හරි අමාරුයි. එකකින් කියන්නේ මගහැරලා පැටලියා යනවා කියලා. එහෙම නෙමෙයි. අර දරාගෙන ඉන්නේ යම්කිසි යැපීමක් අවශ්‍යයිනේ. අනේ යැපීම ගැන තමයි මේ කියන්නේ. එතකොට අන්න මොකද වෙන්නේ, කාලෙත් එක්ක ඒ ප්‍රසෙත් දිස දෙනවා. අනේ තමුන්ගේ නැවතත් අර සුපුරුදු ට්‍රැක් එකට වැටෙන්න පුළුවන්. ඒ වගේ උපක්‍රම අඳුරන්නේ නැත්නම් හරි අමාරුයි. ප්‍රශ්නයක් ආපෙලාවට හොම්බ බිම ඇතිලිලා 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 යන විදිහටම ඒකම තමයි ඔලිය වැඩ කරන්නේ. ඒ වෙනුවට තියෙන්න ඕනේ වෙන මොන හරි තියෙන්න ඕනේ. අර විදිහේ මොන් මොනවා හරි පිස්සු ටිකක් තියෙන්න ඕනේ. අන්න ඒ පිස්සුවක් අරන් දැම්මහම අන්න එතකොට ඒ පිස්සුවට යට වෙලා අරක පොඩ්ඩක් කල් මැරෙනවා. ඒක පොඩ්ඩක් අර තින තදියම නැති වෙලා යනවා. ඉතින් ඔය වගේ දේවල් හරි හොඳයි. මම දන්නේ අපේ මේ ගොඩ දෙනෙට හරි අමාරු ඒක තේරුම් කරන්න. මේ ව්‍යායාම එක කියන වටිනකමක්, මේ විදිහට ශරීර සෞඛ්‍යයට හොඳ ආහාර ගැනීමක වටිනකමක්, ඒ විදිහයක් තේරුම් කරන්න හරි අමාරුයි. නමුත් ඒ විදිහේ එක යෙදිලා බැලුවොත් හන්න තියෙනවා අමුතු ආනිසංශයක්. ඔය කියපු විදිහට ඔය නැචරල් හයි එකක් තමයි උදේ තියෙන්නේ. ඒකෙන් අමුතු විවේකයක් මත වෙලා එනවා. ඒක කරන්නේ නිකන් අර බොහොම වටිනකමක් දීලා, අර නිකන් දේවකාරියක් කරනවා වගේ බොහොම වටිනකමකින් කරනවා. හැබැයි මේ වැඩක් ඇති දෙයක් නෙමෙයි. අය නමුත් තන අර අවධානය වෙන දෙයකට යොමු කිරීමක්, ඒ විදිහේ අවධානය වෙන දෙයකට ලබා දීමක් කියන එක අපි දැනගත යුතු ශිල්පයක්. එහෙම නැත්නම් ප්‍රශ්නේ මේ වෙලිලා 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 ඉඳලා අන්තිමට බොහෝ තමුන්ටත් අවාසියක් අනුන්ටත් අවාසියක් කරගෙන තමයි නතර වෙන්නේ. ඉතින් මෙන්න මේ සාකච්ඡාවක තියෙන ආනිසංසය, අනේ කෙනෙක් යම්කිසි දෙයක් කරනකොට අන ක්ලික් වෙනවා මමත් මෙහෙම දෙයක් කරලා තියෙනවානේ මෙන්න මගේ අත්දැකීම කියලා ඉදිරිපත් වෙනවා. එතකොට අහන කට්ටියටත් අන දෙතුන් පැත්තක් පේනවා. ඒ විදිහේ ගමනක් තමයි අපි මේ යන්නේ. ඉතින් ඒ අදහස එකතු කරාට පින් කියලා අපි කියමුනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, පැතිකඩ රාශියකින් එකම ප්‍රශ්නේ බලනකොට ඒක මේ ඒ ප්‍රශ්නේ තවදුරටත් ප්‍රශ්නයක් නොවන මට්ටමට කරුණ ඉදිරිපත් වෙන බව දකින්න ඉතාම සතුටුයි. ඊළඟට ස්වාමීන් වහන්සේ මම නදීප්ට ආරාධනා කරනවා ප්‍රකාශය ඉදිරිපත් කරන්න කියලා. තෙරුවන් සරණයි නදීප්.
ඔහොමකින් නමන්ත තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ පොඩි අදහසක් සමාවෙන්න ඕනේ ස්වාමීන් වහන්සේව දේශපත් කරනවා නම් ගොඩක් වෙලා කතා කර අපි වෙනුවෙන් අර නාමන්තික කිව්ව ඒ ප්‍රකාශ ඉදිරිපත් කරනවා කිව්වන ස්වාමීන් වහන්සේ දැන් ඇස්වල පෙනීම මම හිතන විදිහට මම හරි කිව්වනම් ඒ දුර්වලකමක් දකින්නයි කියලා. ඒක මම දැන් අර මැක්ක යනවා ස්වාමීන් වහන්සේ වන්ද ක්‍රිකට් ගහනකොට ඇත්තටම දැක්ක ස්වාමීන් වහන්සේ. ඔය ඉස්සර ගහන ලස්සන මේ ෂොට්ස් එහෙම දැන් යන්න බෑ. ඉතින් මම ඔක දැක්කේ අවුරුදු දෙකක් විතර උඩදි ස්වාමීන් වහන්සේ. ඉතින් එතකොට ඒක දකිනකොට අර ඉතින් දුකක් එනවා අර ගහ මේ ලස්සන ෂොට්ස් වලට යන්න බැරි වෙනකොට. ඉතින් මම ඒකට ඇජස්ට් වුණා. මොන ඒෙන් මම ඉතින් අවුට් වෙන්නත් ගත්ත ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම ඒව ඇජස්ට් කරගෙන ආපහු මට අර පුළුවන් ටික විතරක් යනවාට චේස් කරන්නේ නැහැ ගොඩක් ඒවට. සමහරලාට දැන් බවුන්සර් එනවට ඒක ගහන්නම බැහැ ස්වාමීන් වහන්සේ. සමහරලාට මේ කනෙක්ට් වෙන්නේ නැහැ. මම ලේට්. කියන්නේ අර බෝල දකින වෙලාව ඇහෙක් ඒ කන්ටැක්ට් වෙන කාලය ගොඩක් අඩුයි. ඉතින් මම ඒක ඇඩ්ජස්ට් කරගත්තා. ඉතින් එතනදී අර මට ගොඩක් ඉතින් පිහිටුනේ අත්‍තරම කියනවා ඉතින් සතිය. ඉතින් අර සතියෙන් දැක්ක මේක ඉතින් ශරීරයේ මේක පර්මනන්ට් තියෙන දේවල් නෙවෙයි. අපි ඉතින් අර 100% හැමදාම අපි අවුරුදු 20දී ඉතිවිච්ච දේවල් දැන් 40 වෙනකොට ඒක පහ ස්වාමීනාතික වගේ අවුරුදු 43 පහ වෙනකොට අපි ඒක බලාපොරොත්තු වෙන බෑ. ඒක අර උපේක්ෂාවෙන් දකින්න තරම් ශක්තියක් මාතුල ඇති වෙලා තියනයි කියන දෙයට මම සන්තෝෂ වුණා. අර කරගන්න බෑයි කියන දෙයටත් වඩා ඊට අමතරව අපි දැන් ওই ගොඩක් සියලු දෙනාටම බොහොම පිංගේ අදහස ඉදිරිපත් කරාට අර ෆිසිකල් අපි ගොඩක් දේවල්ට එන්ගේජ් වෙනයි කියන එක මම ඔය හැම මගේ හොඳම ඉස්සර කාලේ මම පටන් ගත්ත කාලේ දැන් අර භවනා එපා වෙනවයි කියනවනේ ස්වාමීන් වහන්සේ. අපි සමහර අවස්ථාවල ඒ වෙලාවේ ආපහු හොඳටම වෙන්නේ මමත් සුමින් ගිහිලා ආවන් පස්සේ හරි ඔය ක්‍රිකට් ගහපු දවසේ රෑ පරයන්කට ගියාම හරි තමයි ස්වාමීන් වහන්සේ හොඳටම භවනාව මගේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මට ඒ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නට බොහොම පිං. ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් අදහස ඉදිරිපත් කරාට ගෝවාන්සයට නිදුක් නිරෝගී සුවපත් භාවය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන්. තෙරුවන් සරණයි.
ඔය තමයි ඉතින් 60 වැන්නලා හොට බිම ඇනෙනවා. එතකොට මේ අර බේන්නේ නිකන් බොහොම සතිමත් වගේ. බෑ කරන්න බෑ. ඉතින් අර කොමාරි නිකන් අර SMS දාගෙන වැඩේ කරනවා. ඉතින් හොඳයිනේ අප්පා. ඔක තමයි සිල්පේ. නේ තව ටිකක් වයසට යනකොට තව ටිකක් සතිමත් වෙයි මේ. එතකොට තව අර රේන්ජ් එක අඩු වෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඕක ඔය ගිහිල්ලා මේ 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 ගොඩ දෙනෙක් යන්නේ කොයි දිහාවටද? අනේ යන්නේ ද්වේෂයක් දිහාවට. අර වැඩ ටික කරගන්න බැරි වෙනකොට වටපිටාවට ද්වේෂ කරනවා. අර විදියට මේක මේ මේ ස්වභාවික ගමනක් අපි යන්නේ. මේක මේ මේ අද ඊයේ පටන් ගත්ත දිරීමක් නෙමෙයි එන්නේ කියන දේ මේ හඳුනගත්තා නම් එතකොට ඒ කෙනාට කාලෙත් එක්ක ওই විදිහට පරිවර්තනයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඕකට ද්වේෂ කිරීමක් නිතර වෙන්නේ. අපි මේ විදිහේ ප්‍රතිපදාවකට වැසගත්ත නිසා අන අපිට තේරෙනවා මේකත් වඩාගෙන මේ විදිහට කොම කොම හරි යැපිගෙන මේක අරගෙන යන ක්‍රමයක් තමයි තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් කියනවානේ මේක මේ දිරච්ච කරත්තයක් වගේ මේ කය අමාරුවෙන් මේ මේ කරගෙන මම මේ ගමන් කරන්නේ මේක මේ කොයි විදිහට තිබ්බත් රිදෙනවා අපහසුයි වේදනා. ඒක තමයි වැඩි. ඉතින් ඔය 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 කය එනකන් ඕක දන්නේ නැත්තම් අපි ගොඩක් වෙලාට ද්වේෂයක්. ද්වේෂය කියන්නේ තොන්දම ඔරිජිනල් එක එන්නේ එතකොට. ආයි නිකන් අර නිකන් වටපිටාවටම සාප කරනවා. සමහර කට්ටිය ඔය මරණාසන්න වෙච්ච කට්ටිය දැකලා ඇති කුණු හරප කියනවා කිවිල්ලක් පුදුම කුණු හරප කිවිල්ලක් කියන්නේ. ඊළඟට අර අසුචි ගානවා තනිකරම ද්වේෂෙන් බිත්තිවල ගානවා හතරත් විසිරනවා අර වටපිටාවේ ඉන්නේ උන්ගෙන් නිකන් සාප කරනවා පලිගන්. ඉතින් ඔක තමයි වැඩේ. ඉතින් ඔය අන්තිමට නිකන් ඒ ද්වේෂෙම මැරලා යනවා. ඉතින් ඕකනේ මේ ජීවිතේ. ඒම කට්ටිය දකිනකොට බලන්න මේ කොච්චර පීඩාවක් වෙහෙසක්ද. අන්න අර සුදුසු කාලේ කරේ නෑ, ඒ අවධියේදී යෙදුනේ නෑ. අන්න අතෙන්ට ගිහිල්ලා දරුවොන්ට වටපිටාවට සාප කරනවා, ද්වේෂ කරනවා. ඉතින් ඒ සාපේ ද්වේෂය තමුන්ට තමයි වදින්නේ වැඩිය. ගිහිල්ලා මොන විදිහ උප්පත්තියක් ලබනවා ඇද්ද කියන ප්‍රශ්නෙත් විමසලා බලන්න පුළුවන්. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඒක කලින් කලින්ම දැනගෙන තියාගන්න, ලෙඩක් ආවම බෑ ඊට කලින් දැනගන්න ඕනේ. මේක මේ දිරුවට පස්සේ බෑ ඊට කලින් දැනගන්න ඕනේ. මේක මේ 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 මරණ මොහොතේ බෑ ඊට කලින් දැනගන්න ඕනේ කියන දේ තමයි තියෙන්නේ. එහෙම කලින් දැනගත්ත දෙන්නෙත් තමයි අර ධම්මානුසාරි සද්ධානුසාරි දෙන්නත්. ඒ දෙන නොමැරි නොමැරි මොකද්ද සෝවාන් නොවි මැරෙන්නේ නැහැ කියලා කියනවා. සෝවාන් නොවි මැරෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ මේ සමහර තැන්වල කියනවා මොකද්ද මේ ලෝකේ නවතිනවලු ලෝක විනාශේ ඒ දෙන්න සෝවාන් වෙනකම්. ඒ අයියෝ මන් දන්නේ කිසිම තේරිමක් නැහැනේ එහෙම කිව්වහම. ඒ වෙනුවට මොකද්ද මේ කියන්නේ? අන්න අර ඒ දෙන්න මරණ මොහොතේ හරි ඒක ලං කරගන්නවා. දැන් අර අර ඔය සූත්‍ර දේශනාවල තියෙන්නේ මේ බෙවිල කපාගෙන මැරෙනවා හාමුදුරුවෝ. දරන්න බෑ. දිවිනහ ගන්නවා. අන්න කියනවා මේ 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 අන්න දිවිනහ ගත්තා. අන්න දිවිනහ ගත්තා. ඊට පස්සේ කොහෙද උප්පත්තිය? ඔන්න හොයනවා. ආරේ ගියා මාරයා හොයනවා. ආරේ යනවා මෙහෙ යනවා. බුදුරජාණන් වහන්සේ කියනවා තණ්හාව මුලත් එක්ක ගලවලා දාලා ගෝධික පිරිණි වුණා. අන්න මරණ මොහොතේ මේක සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් කරනවා. ඉතින් අර මොකද්ද මුලත් එක්ක ගලවලා දැම්ම? වේදනාව නෙන්නේ. තණ්හාවේ මුල වේදනාව විදිහට වෙන මුලත් එක්කම ගලවලා දැම්ම තණ්හාව. අන්න ගෝධික පිරිණි වුණා. එතකොට අර විදිහට ප්‍රතිපදාව වඩපු කෙනෙක් අන්න මොකද වෙන්නේ? මරණ මොහොතේ හරි සෝවන් වෙලා තමයි වැඩි ආහාර කරන්නේ අර පමණකට වඩපු කෙනෙක්. ඉතින් ඒ විදිහ දෙයක් තියෙනවා කලින් වඩලා කරලා තියාගන්න ඕනේ. නැත්තම් මාරාන්තික රෝගයක් අහම මේ 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 ඇවිද ගන්න යා ගන්න පණ නැති වුණාම මේ විදිහට මරණ නැඳට වැටුණාම ඕක කරන්න බෑ. කලින් කළා තියාගන්න. ඒක නෙවෙයි නදීප් කියන්නේ දැන් ඔන්න එක අවදියක් පහු වුණා. 40 දී එකක් යනවා එක එක ට්‍රැක් එකක් මාරු වෙනවා. ඊට පස්සේ 70 දී තව එකක් මාරු වෙනවා. ඉතින් ඔහොම තමයි වැඩේ. අර සෙල්ලම් දාන්න බෑ. දැන් ඒ දැන් පොඩ්ඩක් නිකන් අර විමින් යන විදිය පුරුදු වෙන්න වෙනවා. ඉතින් ඕක තමයි වැඩේ.
අවසරයි ස්වාමීන් වහන්ස. ඊළඟට රාජිකා අතෝසවා සිටිනවා. රාජිකා ඔබට අවස්ථාව. තෙරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. සමාවෙන්න ඕනේ මම මේ ට්‍රැවල් කරන ගමන් ඉන්නේ සිග්නල් ලොස් වුණොත් එහෙම. කාරණා දෙකක් මතක් කරන්න මම මේ අවස්ථාව ලබා ගන්නෙ. පළවෙනි කාරණාව අපට ප්‍රකාශ ඉදපත් කිරීමෙන් ගේ තමනාපයක් වුණාද කියලා මට පස්සේ සැකයක් හිතෙච්ච නිසා මේ සභාව විස්තරහම් වුණා නම් ඒ ගැන සමාවිල්ලන්න ඕනේ කියලා හිතුණා මට. ඔබ වහන්සේට නෙවෙයි මම මේ කල්‍යාණ මිත්‍රයෝ ගැන සඳහන් කිරීම කරේ, ඔබ වහන්සේට නොවන බව මේ සභාව විස්තර ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඒක තමයි මගේ පළවෙනි කාරණාව. ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ පිළිගැනීමක් වුණා නම් ඒ ගැන පාද නමස්කාරයෙන් සමාවිල්ලා හිටනවා. දෙවෙනි කාරණාව ඔබ වහන්සේ කිව්වා වගේ අර මේ මම පහුගිය දාස් ටිකේම කතා කරේ පොඩක් හිත අමාරු ගැනනේ මගේ. මම ඉස්කෝලේ යන කාලේ නම් ඇත්තටම ඔය නෙට් බෝල් ගහන එකයි බාස්කට් බෝල් ගහන එකයි තමයි කරේ ක්‍රීඩා විදිහට ඇඟ මහන්සි වෙන දෙයක් විදිහට. දැන් නම් නෙට් බෝල් ඉඳලා හිටලා ගහනවා, ඒත් බාස්කට් බෝල් විතර ගහන්න අවස්ථාවක් එන්නේ නැහැ. හැබැයි මම 40 පෑන්නාට පස්සේ යෝගා කරන්න ඉගෙන ගත්තා. ඒක නිසා මේ දවස්වලත් ඔය හිත අමාරුත් එක්ක ගනුදෙනු කරන වෙලාවල් වල මේ යෝගා හොඳ සෙෂන් එකක් කරාම මට දැනෙනවා ඒක හිත අමාරුත් එක්ක තියෙන ගනුදෙනුවේ ඒ ફોකස් එක වෙනස් වුණා, පොඩ්ඩක් එනර්ජටික් ගතියක් ආවා වගේ හිම දැනෙනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේත් නදීපුත් කියපු ඒ කාරණාවලට මට හිතුණා ඒ මගේ අදහසක් විදිහට ඒ කාරණාවත් ඉදිරිපත් කරන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔය ඒක නිකන් අදහසක් විදිහට ඉදිරිපත් වුණේ. අපිට ටික ඇහුනේත් නැහැ. ඒක නිකන් ලාභයි මාට හිතුණේ ඇහුන් නැති ටික. මේ ඉතින් ওই විදිහට මේ දෙන එක තමයි වැඩේ. දැන් ඊය සතියේ සද්දයක් දාලා ඔබ වහන්සේ මේ කට්ටිය හරියට ඕගනයිස් කරන්නේ නැහැ කියලා දැන් බාරගත්තා. දැන් එකෙක්වත් නැහැ අන්තිමට බලනකොට. මම ඕගනයිස් කරාම අඩුම ගානේ දෙතුන් දිනක් හරි ඉන්නවනේ. දැන් හාමුදුරුවෝ සාගර හාමුදුරුවෝ හොයන්න නැහැ. සාගර හාමුදුරුවෝ හොයන්න නැහැ. දැන් ඉතින් ඔහොම පොඩි පොඩි අපහසුතාවීම් වෙනවා. පොඩි පොඩි ආපදා පැටලිලි වෙනවා. ඉතින් ඒ ලබන සතිය ආපහු මුලින්දලා පටන් අරගෙන කරගෙන යනවා. ලබන සතිය ආපහු අලුතෙන් ඉන්විටේෂන් එකක් ඔන්න ස්වාමීන් වහන්ස පළවෙනි පාරට ඉන්විටේෂන් යන්නේ ඔබ වහන්සේට ඔන්න බාර ගන්නා සේක්වා කියලා අන්න ඉතින් මේ ආපහු අලුතෙන් ඉනිටේෂන්යක් යවනවා. ඉතින් ඔන්න ඉදී ගමනක තමයි අපි එදිලා ඉන්නේ. වරදිනවා, පැටලෙනවා, ඒවා මේවා එහෙම ගිහිල්ලා හැප්පෙනවා. ඒ වුණාට ආහාර වෙන්නේ නැහැ. ආහාර වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ මේ මෙතනින් මේ ඉවර වෙන්නේ නැහැ. නදීබ්ග භාෂාවෙන් කියනවා නම් මේක මේ 2020 මැච් එකක් නෙමෙයි. මේක ටෙස්ට් මැච් එකක් අපි ගහන්නේ. එතකොට අතපසු වීම වලට අවස්ථා තියෙනවා. ඒ වැරදීම් වලට අවස්ථා තියෙනවා. ඒක බාර ගන්න කැමති නැත්නම් අපි මේ ලෝකේ මේ ඇද ලෝකෙක ඉඳගෙන කතා කරන්නේ. 23.4ක් හැදයි. මේ ඇදේට ඉඩ දෙ. මේ ඇදේ ස්වභාවික ඇදයක්. ඒකේ ඇරෙන්න ඉතුරු ටික කෙලින් දුණාම ඇති. ඒක ඇරෙන්න ඉතුරු ටික කෙලින් දුණාම අර ඇලවුණු කුළුණ තියෙන්නේ. අන්න ඒ ගානට කෙලින් දුණාම ඇති. එහෙම වැරදි වලට අපහසුතාව වලට ප්‍රශ්න වලට වැරදීම් වලට එහෙ මේ ගිල්ල හැප්පීම් වලට ඉඩකඩ තියෙනවා. මම දන්නේ නැහැ බාහිර ලෝකෙ කොහොමදත් මේ ශාසනේ තියෙනවා. ඒ ඉඩකඩත් එක්ක තමයි අපි යන්නේ. එහෙම නැත්තම් ආනිකන් පර්ෆෙක්ෂන් නේ. පර්ෆෙක්ෂන් තියෙන්න බෑ, ගන්න බෑ, අමාරුයි. එහෙම ගන්න ගියොත් නිකන් වෙහෙසට පීඩාවට පත්වන එක විතරයි වෙන්නේ. හරි, ගිය සතියේ වරදිනවා, මේ සතියේ හරියට කරනවා. ආ, මේ සතියේත් වරදිනවා, ලබන සතියේ හරියට කරනවා. ඔන්න විදිහේ ගමනක්. ටෙස්ට් මැච් එකක් ගහන්නේ. එහෙම නැත්තම් මැරතන් එකක් දුවන්නේ. එහෙම නැත්තම් වෙන භාෂාවකින් කියනවා නම් එක රැයින් මොකද එක හීනෙන් රැය එළි වෙන්නේ නැහැ. එක හීනෙන් රැය එළි වෙන්නේ නැහැ. මං ඕක කාටද කියලා ඒ මනුස්සයා කියනවා. ඔබ වහන්සේ කියපු කතාව දාර්ශනිකවත් හරි සයන්ස් වලට අනුවලත් හරි විද්‍යානුකූලවත් හරි දාර්ශනිකවත් හරි විද්‍යානුකූලවත් ප්‍රකාශ කරලා තියෙනවා එක රැයෙන් එක හීනෙන් රැයලි වෙන්නේ නැහැ. දස දහස් ගණනක් හීන පේනවා අපිට මතක නැති එක වෙනම ප්‍රශ්නයක්. හීන පේනවා. ඒ වගේ යන්න දාර්ශනිකවත් අපි කියනවා එහෙම ප්‍රශ්නයක් නැහැ. වැරදෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. ඒක ෆෝගිවන්. ආයි නිකන් සමාව ගන්න දෙයක්වත් නැහැ. ෆෝගිවන්. ඈ ඒ අර නිකන් අර තමුන් වරද වරද ඉදිරියට දකින්න නම් එච්චරයි. මේක නිකන් ගන්න ඕනේ දෙන්න ඕනේ එහෙම එකක් නැහැ. ආ දැක්කා එතනින් ඉවරයි. අතහැරියා ගියා. ඊළඟට ආපහු වරදිනවා. කමක් නැහැ ආපහු අතහැරියා ගියා. මේ විදිහේ ගමනක් තියෙන්නේ. එහෙම යනකොට තේරෙනවා මේක අපිට පුදුම මේ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. අවස්ථාව ලැබුණේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මෙන්න මේ manussාත්ත්ව ප්‍රතිලාභයක් නිසා. සතෙක්ට ඔය අවස්ථාව නැහැ. ඔය වෙන වෙන එහෙම ගිහිල්ලා අමාරු වැටිච්ච කට්ටියට ඔය අවස්ථාව නැහැ. අපිට අවස්ථාව තියෙනවා. මොකද මේ අවස්ථාව වැරදින්නම තමයි අවස්ථාව තියෙන්නේ. වැරදි වැරදි හදා ගන්න වැටි වැටි නැගිටින දරුවෙක් වගේ තමයි නැවත නැවත යනවා. නැවත නැවත යන කොහොම හරි නිකන් අර කඩුල්ල ආරක්ෂා කරගෙන ලෑල්ල දාගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකන් සේෆ්. එතකන් සේෆ්. භික්ෂුවකටත් කියන මෙන්න මේ හතර කරන්නේ උපසම්පදා කරපු ගමන් කියන්නේ. හරිම අසාධාරණයක් අප්පා එහෙම කියන එක නිකන් නේ පළවෙනියට ඒක කියන එක හොඳද මං අහන්නේ. උපසම්පදා කරපු ගමන් මේ උණු උණුවේ බාපු ගමන් කියන මෙන්න මේ හතර කරන්න එපා. ඒකින් වැලකිලා ඉන්න ඉතුරු ටික ඕන එකක් හදන්න පුළුවන්. ඉතුරු ටික ඕන එකක් සංගයා බේරලා දෙයි, හදලා දෙයි, කරලා දෙයි. හැබැයි මෙන්න මේ හතර කරන්න එපා. ඒක හතර කරොත් ගොඩ ගන්න බෑ. ඒක ගොඩ ගන්න බෑ. අර පැලුණු ගලක් නැවත පුරුද්දල එකතු කරන්න බෑ වගේ භික්ෂූත්වයක් තවදුරටත් ඉතුරු වෙන්නේ නැහැ කියලා හතරක් කියනවා. මේ ළඟ වාඩි කරගෙන කියන්නේ මේ උපසම්පදා මාලකේ උපසම්පදා කරව ගමන් මේ ගුරුන් ආසේ මේ ආචාර්යයන් වහන්සේ ළඟ වාඩි කරගෙන කියනවා නිකන් අර කනට කොඳුරලාගේ මෙන්න මේ හතරෙන් වැලකිලා ඉන්න. ඒ හතර නැත්තම් ඕන එකක් ඉතුරු ටික හදන්න පුළුවන්. ඕනේ ඕන වරදක් නිවැරදි කරගන්න පුළුවන්. ඔය ප්‍රශ්න හදාගෙන යන්න පුළුවන්. ඉතින් එන්නේ අවස්ථාව අපිට ලැබෙන්නේ කොහොමද? මෙන්න මේ බුද්ධ ශාසනයක තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. මේ විදිහට මනුෂ්‍ය ජීවිතයක් තුල තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. මේ විදිහට ෂණ සම්පත්තියක් තුල තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඒක අපි ප්‍රයෝජනෙට ගමු. ඒක ගැටලුවක් නැහැ. වැරදුනාට පැටලුනාට ගැටලුවක් නැහැ. ඒක නැවත නැවත තමුන් දැකලා හදා ගන්නව නම් forgiven. ආයි වෙන කෙනෙක් දෙන්න ඕනෙත් නැහැ, ගන්න ඕනෙත් නැහැ. ඒක ලැබිලා ඉවරයි. වරද වරද විදිහට දකින්න කෙනාට. දකින්නවා, හදා ගන්නවා, යනවා. දකින්නවා, හදා ගන්න යනවා. ඉතින් දස දහස් වර වරදිනවා. දස දහස් වර නැවත නැවත හදා ගන්නවා. ඒකයි කියන්නේ අර දාර්ශනිකවත් ඒ කතාව හරි. එක ඊනේ රැය එළි වෙන්නේ නැහැ. ඊන දස දහස් ගණනක් පේනවා. ස් මැච් එකක් ඒක නිකන් පැයෙන් දෙකකින් ඉවර වෙන්නේ නැහැ. විකට් එක අල්ලගෙන අල්ලගෙන කොහොම කොහම හරි යනවා. මැරතන් එකක් නිකන් මීටර් 100 දුවන වගේ දුවන කට්ටිය ඉන්නවා. වැඩක් නැහැ. අර අර ගාමේ කොල්ලෝ අර ගම හරහායිම දුවනේ උන්ින්. කොඩෝගෙන යනවා මීටර් 100 දුවනට වැඩි වේගෙන් දුවගෙන යනවා. තා චුට්ටයි ඉස්සර අඩි ගිල බලනවා අන්න නැවතිලා හත් ඇරනවා එක්ක බිම වැටිලා. නැත්තම් අර පිටිපස්සෙ එන වාහනේ. අර ලොරි භාගයක් එන පිටිපස්සෙ. ඒකේ. මොකද අර අර මීටර් 100ක් දුවලා තියෙන්නේ මැරතන් එකක් නෙමෙයි. නෑ මේක මැරතන් එකක්. මේක ටෙස්ට් මැච් එකක්. මේක ඊන දසදහස් ගණනක් පෙනෙන රැයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගම් ප්‍රයෝජන අරගෙන නැවත නැවත කෙරීමක නැවත නැවත ප්‍රතිපදාවක යෙදෙන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් ඒ ඒ ඒ අවවාදෙට. මේ ඔබ වහන්සේ කියපු නිසා ඉතින් මම රොස්ට එක හැදුවා. මම ආරාධනාව කරා ඉතින් ඊට වඩා දෙයක් මට කරන්න බෑ ස්වාමීන් වහන්ස. ඉතින් එතනින් එහාට මට ඒ ගැන වගකීමක් ගන්න බෑ ස්වාමීන්.
ඒකනේ බාන මේ හාමුදුරුව මෙච්චරකල් කොච්චර අමාරුවෙන්ද මේක කරලා තියෙන්නේ කියලා දැන් තේරෙනවානේ.
දන්නේ හරියටම සාරිංශ.
වගේ ඒක ඔය රොස්ටර් එක මේන්ටේන් කරනවා
නේද? එච්චරයි ඉතින්.
හරි හරි කමන්නේ අපි කරලා බලමු. තව අද එක දවසින් එළි වෙන්නේ නැහැ නේ ලබන සතියෙත් තියෙනවා. මගේ පොඩ්ඩක් කටරේ දෙනවා ඒක හරි ගානක් නැහැ ඒක ගානක් නැහැ. මේ ලබන සතියෙත් තව chance එකක් තියෙනවා. ඊට පස්සේ සතියෙත් තව chance එකක් තියෙනවා. ඊට පස්සේ සතියෙත් තව chance එකක් තියෙනවා. ඕම මාසයක් දෙකක් යනකොට හැදිලෙයි.
එහෙමයි එහෙමයි බලමු ස්වාමීන් වහන්සේ එහෙම හැදේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තව වෙහෙස් කරන්නේ නැහැ ඔබ ඔබ වහන්සේ වාද දවසේම වැඩසටහන සම්බන්ධ වෙච්ච නිසා මේ මම නවතින ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ.
ඔබ වහන්සේ මුළු වැඩසටහනම අද පැවැත්වුවා. ඒ සම්බන්ධව විශේෂව ස්තුති කරන ස්තුති ප්‍රකාශ කරන ඒ බලෙන් ඔබ වහන්සේ නිරෝගී දීර්ඝාෂිත වේවා. ඔබ වහන්සේගේ ප්‍රතිපදාවත් දිනුනෙන් දිනුවටපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතනින් මම හිතන්නේ කවුරුත් අතුස්සවාගෙනත් නැහැ. මම වැඩසටහන ඒ වගේම මේ ප්‍රකාශ ඉදිරිපත් කළ වාචික ලිඛිත ප්‍රකාශ ඉදිරිපත් කළ සියලු දෙනාටත් ස්තුති කරමින් මම නදීප්ට ඊළඟට වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
බොහොමත්ම පින් නාමන්ත තෙරුවන් සරණයි. පළමුවෙන්ම ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා මගේ අතින් වෙච්ච අතපසු වීමට.
බෑ ෆෝගිවන් කියලා කියලා
තියෙනවා.
මගෙන් ඉල්ලුවට මට දෙන්න දෙයකුත් නැහැ ගන්න දෙයකුත් නැහැ. ඒක නෙමෙයි ක්‍රමේ. ඒක ඉතින් අර සම්ප්‍රදායක් ඉදිරිය කර හැකි. නමුත් ඒක නෙමෙයි ක්‍රමේ. වරද වරද ඉදිරිය දැක්කා එච්චරයි. ඒකයි ඒක ඒකයි පිරිසිදු වීමේ ප්‍රධාන දේ. මොන වරද වරද ඉදිරිය දකින්න බුදුරෙක් වුණත් කියනවා වරද වරද ඉදිරිය දැකීම මේ ප්‍රතිපදාවේ ඉදිරියක්. ඒක ජයග්‍රහණයක්. මේ 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 තාත්තා මරපු පුත්තරයාට කියන්නේ වෙන කාටවත් නෙවෙයි. ආ වරද වරද දැකින විදිහට දැකින එක ප්‍රතිපදා විදිරියක්. ආ මේ අපි ඒක බාර ගන්නවා. වරද වරදීද බාර ගන්නවා. ඒක තමයි වැඩේ. ඒවා ඔය කියන ඕන දේවලු නෙමෙයි අප්පෝ ඒක අතන්දර නම්. නිකන් මට ඊමේල් එක ප්‍රශ්නක් තියෙන ඒක දෙයක් නැහැ.
බොහොමත් පින් බොහන්සේලාට සාදු සාදු සාදු. අද දිනේත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉතා වටිනා ස්වාමීන් වහන්සේගේ වටිනා කාලය අප වෙනුවෙන් යෙදුවා. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු නිස්සරණ වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට අපි පින් අනුමෝදන් කරමු. අද දිනේ පින් අනුමෝදනාව සඳහා මම දිලංගක්කාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු.
අවසරයි ස්වාමීන් වහන්සේ. අද දිනත් ඉතාම වටිනා ධර්ම දේශනාවක් බොහොම සරලව අපි හැමතෙම කියලා දෙන්න උත්සාහ කරපු ඔබ වහන්සේටත් ඒ වගේම කමඨහන් ගැටලු निराකරණය කිරීමෙන්නොත් වෙනත් උපදෙස් ලබා දීමෙන්නොත් නොඑක් විදිහ අවවාද අනුශාසනා ලබා දුන ඔබ වහන්සේට මේ සියලු පින්පත් වේවා. ඒ වගේම මීතිරිගල නිස්සරණ වනයේ අතිගෞරවනීය ලුකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින යම්කිසි ජීවියෙක් වෙත්නම් ඒ සියලුම ජීවීන්ටත් මේ පින් අත්පත් වේවා. එමෙන්ම මේ වගේ වටිනා වැඩසටහන් සංවිධානය කිරීමට ප්‍රමුඛව ක්‍රියා කළ නොයෙක් විදිහට මේ වැඩ සටහන දිගටම පවත්වාගෙන යන ආධාර කරන සියලුම දෙනාටද මේ පින් අත්පත් වේවා. දැන් අපි මුලින්ම මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවි දේවතාවුන්ටත් අපගේ නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතාචම්හිහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හිහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම්හිහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප සැමගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු. ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ.
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස කමාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචාතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානම් ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු
සෝපත්ත හැමදෙනාටම තෙරුවන් සරණයි.